නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස වේ ගෞරවනීය මහා සංඝ රත්නය මාසරයි එතකොට අපි මේ විදි පළවෙනි සංඝ බිහිදු ශික්ෂාව තමයි සාකච්ඡා කරගෙන යන්නේ. ඒක තව අට කතාවේ කොටසක් අපිට ගිය සතියේ ඉතිරි වුණා. එතකොට මට බලලා කියන්නම් කියපු මොකුත් ප්‍රශ්නයක් මතක නැහැ. එහෙනම් මතකයක් තියෙනවද? නැහැ. මේ දක්වා බලලා කියන්නම් කියපේ වගේ නොකියපු එකක් තියෙනවා. බුතෝ නියංගනේ කතාව ඒක මට මතකයි. දිද්දිනි ස්වාමීන් වහන්සේගේ පොතේ නබෝධිනකින් බුතෝ නියංගනේ කතාව වෙනවා. ඉස්සරහට ඒ නිසා මම ඒක කියන්නේ නැහැ. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේගෙන් අපි ඒක අහගමු. ඒ හැර මම කියන්නම් කියලා කියපේ වගේ නොකියපු එකක් මට මතක නැහැ. එහෙනම් ඔබ වහන්සේලාට හරි මතකයක් තියෙනවා නම් අහන්න. එතකොට ගිය සතියේ කීපේ වගේ අවශ්‍ය නම් මතක තියාගන්න නැත්නම් පස්සේ කාලෙක පොත් වලින් හරි එහෙම බලාගන්න කවුරු හරි අහුවත් අපි අපේ ධර්ම දැනුමට මේ මතක තියාගන්න එක හොඳයි. අකට මස් වර්ග 10යි. මේ මස් අපිට කොහොමත් උද්දිෂ්ඨකත නොවුනත් අපිට පාවිච්චි කරන්න බෑ, බලන්න බෑ. මේ මස් වර්ග 10 තමයි මේ ධාතාවේ සඳහන් වෙන්නේ. ඔය ධාතාව මතක තිබ්බත් මස්වර්ග 10 මතක තියාගන්න පුළුවන්. ඔව් මට මතක හැටියට මේක තිබ්බේ කුදුසිකේ මේ ගාතාව තිබ්බේ. මනුස්ස හත්ති අස්සානං මන්සංසුනක දීපිනං සීහ ත්‍යග්ග තරච්ඡානං අච්ඡස්ස උර ගස්සච. මනුස්ස කියලා කියන්නේ මිනිස්යාන. හත්ති කියලා කියන්නේ ත්‍රාලියෙන්නේ ඔක්කොමයි තියෙන්නේ. අස්සාන අශ්‍රයන්ගේ මීට අදාළ සූත්‍ර පිටකේ අට කතාවල එහෙම මේ මස් ඇයි බුදුරජාණන් වහන්සේ එපයි කිව හේතු පවා දීර්ඝ විස්තර තියෙනවා. ඒව හිමීට කියව ගන්න. ආමගන්ධ සූත්‍රය ඔය වගේ සූත්‍ර තියෙනවා. සුනක කියලා කියන්නේ බලු මස්. දීපිනම් කියලා කියන්නේ දිවියන්. සීහ සිංහයන්. ව්‍යග්ග කියලා කියන ව්‍යග්ග කියලා කියන ව්‍යාග්‍රයන්. තරච්ඡානම් කියලා කියන කරබාන වලක් කියලා කියන්නේ ඒකට අර්ථ නිරුක්තියක තිබ්බ පොතක මට මතක හැටියට කුදුසික ටීකාය වගේ තිබ්බේ. සීස ජීවා තරංගේන චරන්තා තරච්ඡා කියලා. එහෙම අර්ථයක් තමයි කියන්නේ මේ සීස ජීවා. ඒ කියන්නේ දෙල්ලයි ඔළුවයි උපයෝගී කරගෙන ඒ තරංගේ උපකාර කරගෙන ඇවිදිනවා කියන අදහසක් වගේ තමයි පේන්නේ. මේ වලහ යන්න උදව් කරගන්නේ ඒ වගේ ශරීර අංග චලන රටාව. ඒ අර්ථයෙන් තමයි මේ තරච්ච කියන කියලා කියන අදහස පේන්නේ මේ අර්ථය. හැදෙන්නේ නේද? ඔව් වලස් జాතියක් කියලා තමයි කියන්නේ. කරබාන වලක් කියලා කියන්නේ. ශබ්දකෝෂ වල එහෙම කියන්නේ කරබාන් කියලා මොකක් හරි කරබාගෙන හරි ඉන්න මොකක් හරි කියන්නේ නේ. ඒ උදව්වක් ගන්න ඇති යා මේ යන්න. ඔල්ලෝල්ල යන ඇති එහෙම ඇති. දැන් සමහරුන්ගේ තියෙනවා මේ සංචරණ මේ ක්‍රමයට යම් යම් මේ උපයෝග බෝඩ් එක තියෙන නැද්ද? පේනවා මම හිතුවා මගේ ඔළුවට පේන්නේ
කියලා.
ඔව් මන් ඔව් මනුස්ස මාංශ තුලයි අනිත් ඒවා දුකලා.
දුකලාගෙන
10ක් නෑ. නෑ 10ක් නෑ.
ඔක්කොම
10යි. එහෙම තමයි පොත්වල තියෙන්නේ. එහෙම වෙනවා කර.
ඈ?
පෙළේ මස් වර්ග 10 නේ කියන්නේ. මේ 10 නේ කියන්නේ. මට සූත්‍ර පිටකේ තියෙනක නම් බලන්න බැරුණා. කොහොම හරි ආපත්‍ය විනිශ්චය කියන්නේ නම් මේ මේ විදියට. මනුෂ්‍ය මාංශයට තුලැසි අනිත්‍යවට දුකුලයි. ඊළඟට මේ අකප මස්වල අපි හිතමු මස් ගන්නෙ නැහැ. දැන් ওই සුප් වලට එහෙම ඇට කටු නැත්තම් ලේ ලොම් එහෙම නැත්තම් මේ සත්තුන්ගේ සම් මොකද වෙන්නේ? කැපයිද අකපයිද භාවිත කරනවා. ඒ තකප. ඒක එකක් මම පොඩ්ඩක් බලාගෙන ආවේ. මේ එතකොට මස්සකප සියලුම සත්තුන්ගේ මතක තියාගන්න ලේ ඇට සම් ලොම් මේ ඔක්කොම අකපයි. ඊළඟට තෙල් කිවි වසා තෙල්නේ. වසා තෙල් වලින් මනුස්ස වසා විතරයි අකප. අනිත් ඒවා පුළුවන්. මනුස්ස වසා අකප. අනිත් ඒවා පුළුවන්. ඊළඟට කිරිවල සත්තුන්ගේ කිරිවල අකපයි කියලා එකක් නැහැ. මේක අකපයි කියලා එහෙම එකක් නැහැ. දැන් ඔය මම ඔය වෙද පොත්වල එහෙම දැකලා තියෙනවා කන කිර කියන එක සමහර බෙහෙත් වලට පාවිච්චි කරනවා. ඒත් අපිට මනුස්ස කිරි උනා බෙහෙතකට උනා ගන්න පුළුවන් අකපයක් නැහැ. ඒකත් ඉතින් අමතර දැනුමක් විදිහට මතක තියාගන්න ඕවා අපිට සමහරක් විට නිස්සග්ගිය කාණ්ඩයේදී අහුවෙයි. වසා තෙල් ගැන එහෙම නම් අහුවෙනවා. කිරි පිළිබඳවත් මතක තියාගන්න ඔය කලින් උපසම්පදාවෙන් චරුත කවුරු හරි ආශිතුන්ලා කීප දෙනෙකුට ඔය ප්‍රශ්නයක් තිබ්බයි කියලා කිව්වා. මතක තියාගන්න කිරිවල මේ කිරි අකපයි මේව කැපයි එහෙම එකක් නැහැ. කිරි කෝකක් කැපයි. ඊළඟට දැන් කැප මස් මේකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නැහැනේ නේද? ඒකත් පාරිශේෂ න්‍යායෙන් ගන්නවයි කියලා කියනවා. දැන් න්‍යාය ශාස්ත්‍රයක් තියෙනවනේ ධර්ම විනය තුළ. පැහැදිලි නේද? ඔය න්‍යාය ශාස්ත්‍රය කියන එක ඇත්ත කතාව අද වෙද්දි ලංකාවෙම භාවිතා වෙනවා බොහෝම අඩුයි. සමහරු දන්නේවත් නැහැ මොකක්ද මේ න්‍යාය ශාස්ත්‍රය කියන එක. ඒතර පාරිශේෂ න්‍යාය කියලා න්‍යායක් තියෙනවා. ඒ කියන්නේ කෙටියෙන් කිව්වොත් ඇතැම් අවස්ථාවන් වලදී ඔක දීර්ඝ විස්තර වෙන තැන් තියෙනවා. ව්‍යාකරණ සද්ද සිංදු පොතේ එහෙම බලනද ඒ පොතේත් ඔක වෙනම විස්තරයක් කරනවා. මෙතනදී කෙටියෙන් මතක තියාගන්න කිව්ව කොටසක් තියෙනවද සඳහනක් තියෙන කොටසක් තියෙනවද ඒ ටිකේ හැර ඉතිරි කොටස කියන්නේ. පැහැදිලි නේද? එහෙනම් දැන් අකපයි කියලා මස් 10ක් දේශනා කළාද එයින් අන්‍ය වූ සියල්ල කැපයි කියන එකයි පාරිශේෂ න්‍යාය කියලා කියන්නේ. ඒ පාරිශේෂ න්‍යායේ අනිත් මස් කැපයි කියන එක පැහැදිලිද? පාරිශේෂ න්‍යාය. මේ මස් සියල්ලගේම දිය මස් වලත් අකපයි කියලා යමක් නැහැ. පැහැදිලි නේද? අකප ගණේ දැන් මච්ච මංශ කියලා කොටස් දෙකක් තියෙනවානේ. ඒතර මච්ච කියලා කියන්නේ දිය මස්. මංශ කියලා කියන්නේ ගොඩ මස්. එතකොට ඒ අතරම අකපයි කියලා 10ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒවා විනුත් මෙතනින් දිය මස් මොකුත් නැහැ. පැහැදිලි නේද? ජලයේ හැසිරෙන සත්වයේගේ මාංශයක් අකපයි කියලා නැහැ. ඊළඟට ඉතින් මේ කාරණේ සඳහන් කරලම තියෙනවා. ඉදං අසුක මංසංති ජානන්ති චේ අපුච්චිතේපි දෝසෝ නත්ති කියලා කියනවා. පැහැදිලි නේද? ඉදං අසුක මංසංති ජානන්ති චේ මෙය අසවල් මාංශයයි යමෙක් නිශ්චිතවම දන්නේ නම් අපුච්චිතේපි දෝසෝ නත්. පිළිවිසිය නැතත් විචාර වෙ නැතත් දෝෂයක් නැහැ කියලා කියනවා. ඒක වතක් කියලායි අර්ථ කතාවේ කිව්වේ. ඉතින් ආපත්‍යයක් ඒකෙන් ගන්නෙ නැහැ. කවුරු හරි නොචෑරුවයි කියලා. පැහැදිලි නේ? හැබැයි දන්නේ නැතුව හරි අකප මාංශයක් වළඳලා තිබ්බොත් ආපත්‍ය. ඔව්. ඔව්. නයි ගත්තොත් නේ. බොහෝ දුරට මේ බහුලව ගොඩබිම උරගියන් තමයි ඉතින් ආරෝපණය කරලා මේ සඳහන් කරලා තියෙන්නේ. ආන්දුලෙන් කනවනේ, මබුරුවෙන් කනවනේ. උන් උරගගන්නේ දෙයක් නෝනේ. කොහොම හරි තින් දැන් ඈ මගුර මාළු අර මෙහෙම අත දෙකක් තියෙන උනේ කොහොම හරි තින් උණු තක පැන නෑ හා ඔව් දැන් මිනිස්සේ දීල ඉවරයිනේ ඉතර ඒ අනුව සත්‍ය ටික තෝරගන්න හරි ඔය ටික තමයි තියෙන අමතර කාරණයක් විතර කියන්න තියෙන්නේ වෙන විශේෂයක් නැහැ අපි අනිත් කොට සාකච්ඡා කරමු ගිය සතියේ කතා කරපු ඒවා මොන හරි ගැටලු වෙන තියෙනවා කාට හරි නෑ නේ හරි එහෙනම් අද 438 පිටු අට කතාවේ 438 පිටු මම බොහෝ දුරට මේ පොතේදී කාංකා විතරණයක් මම බලාගෙන ඉන්නේ. ඒ නිසා ඉතින් දැන් අර මෙහි සම්ප්‍රදායක් විදිහට උපසම්ප්‍රදායෙදී කාංකා විතරණිය සම්පූර්ණයෙන් අවසන් වීමක් සිද්ධ වෙන්නේ නැහැ නේ. මේ නමුත් නිවැරදි අධ්‍යාපන ක්‍රමේ නම් ඒක උපසම්ප්‍රදා හෝ ඒ උපසම්ප්‍රදායේ මුල් කාලය තුළ කාංකා විතරණිය දැන් භාෂාකරණේ එක හෝ දෙක වගේ පොත කරලා කාංකා විතරණිය පාලියෙන් සම්පූර්ණයෙන්ම කෙරුණොත් ඒ භික්ෂුව බොහොම සාර්ථක භික්ෂුවක්. මොකද යාට එතකොට ප්‍රාතිමෝක්ෂය පිළිබඳව කෙටියෙන් මූලික සම්පූර්ණ අවබෝධය තියෙනවා. මොකද බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ කාංකා විතරණිය ලියන්නේ සමන්තපාසාදිකාවට පස්සේ. සමන්තපාසාදිකාව ලියලා ඉවරලා කාංකා විතරණිය අට කතාව ලියන්නේ. මාතික අට කතාව කියන්නේ ඒක. ඉතින් අපි වුණත් මාතික අට කතාව මුල් කාලේ පාලියෙන් සම්පූර්ණයෙන් ඉගෙන ගත්තා. පුළුවන් අය පරිවර්තනය කරලා ඉගෙන ගත්තා. එතකොට දැන් මහා සුමු තෙරුන් වහන්සේගේ මහා පදුම තෙරුන් වහන්සේගේ සංකේප අට කතා, තුරුන්දි අට කතා කියන ලොකු විස්තර ගොඩක් මේ සමන්තපාසාදිකාවේ තියෙනවානේ. ඒ විස්තරත්වය නැහැ මාතික අට කතාවේ කෙලින්ම විදුවම මිනිස්සේ තියෙනවා. ඒ නිසා හරි ලේසි මාතික අට කතා. පහසුයි. හැබැයි ඒක උගන්වන්නත් ඕනේ ඉතින් මිනේ පිටකේ එකවරක් හරි කරපු ගුරුවරේ, කියන්නේ සමන්තපාසාදිකාව සම්පූර්ණ ඉගෙන ගත්ත කෙනෙක් තමයි පහසු ඒක උගන්නන්න. මොකද විස්තරේ උන්වහන්සේ දන්නවනේ. ඒකට ශිෂ්‍යයාට අවශ්‍ය ගැඹුරු තැන්වලදී සාකච්ඡා කරන්න පුළුවන්. ඒ නිසා කාංකා විතරණියෙන් යම් අඩුපාඩුවක් වුණා නම් ඒකටත් ඉඩ නොතියා අපි උපරිම උත්සාහ කරනවා ඒකත් ආවරණය කරන්න. උභහන්සලාට සමන්තපාසාදිකා අවසන් වුණාට පස්සේ බය නැතුව කාංකා විතරණිය බලන්න පුළුවන්. මොකද ඊට වඩා විස්තරයක් මේකේ කියන නිසා. සුළු හෝ වෙනස්කම් තනක් තිබ්බොත් මොකද ඇතැම් තැන් තියෙනවා සුළු වෙනස් වීම් තැන්, කියන්නේ මේක සඳහන් නොවන විශේෂ තැන් තියෙනවා මාතික අට කතාවේ කෙටියෙන් දැනගත යුතු තැන්. බුද්ධඝෝසන් මේක දීවට පස්සේ මේක ලියන්නේ. එහෙම තැනක් තිබ්බොත් මම අනිවාර්යයෙන්ම ඒ තැන කියනවා. දැන් සමහර මේකේ නැති විස්තර මම ඔය කියවන්නේ ඒ වගේ පොත් බලලා. ඒකයි ඒකේ ටීකාවක් බලාගෙන තමයි ඉන්නේ. ඒ නිසා ඒ අඩුවත් තියන්න දෙන්නේ නැහැ. ඒකිනුත් ප්‍රයෝජනයක් ගන්න විදිහට තමයි පොත කෙරෙන්නේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු අනාගතේ නාවියනේ කාංකා විතරණිය මුලින් ඉගැන්වෙන කතාවක් ආරම්භ කෙරේවා කියලා නේද? එතකොට මේ භික්ෂුන් වහන්සේගේ ජීවිතය සාර්ථක පැවිදි ජීවිතයක් හොඳ විනය දැනුමක් ඇතුව උපසම්පදාව ආරක්ෂා කරගන්න හොඳ පදනමක් ලැබෙනවා කාංකා විතරණිය හරියට ඉගැන්වුණා. ඇත්තට කතාව ඉතින් විභාග ආදී රටාවක් අපේ පුරාණ සම්ප්‍රදායේ නැහැ. අවාසනාවකට යෝගාශ්‍රමයට ඔබ කොහෙන් ඇතුළත් වුණාද කියන එක අදටත් මම දන්නේ නැහැ. අපේ තියෙන දැන් විභාග ඉලක්ක කරගෙන සමහර අවස්ථාවල් වලදී ඉගෙනීමේ රටාවක් නේ. ඉතින් ඒක භික්ෂු දීතර කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. මොකද මට එක ආශ්‍රිතින් කෙනෙක් පාලියෙන් ලියුමක් එව්වා. අපි ඉතින් මෙහෙම පොත් කරනවා කියලා ආරංචිලා ඉතින් බොහොම සතුටින් ඒක අනුමෝදන් වෙලා උන්වහන්සේ එක තැනක ලියපු දෙයක් තමයි පුරාණ ආරාමික අධ්‍යාපන රටාවම තවදුරටත් වැඩි දියුණු කරනවා නම් හොඳයි කියන එක. ඒකට ඒකෙදි මූලික කාරණයක් තමයි ඉතින් පුරාණ ආරාමික අධ්‍යාපනයේ මහ විහාරයේ ත්‍රිපිටක විභාග විනයාචාර විභාග එහෙම තිබ්බයි කියන එක මම දන්නේ නැහැ. පැහැදිලි නේද? යවාසනාවකට කොහොම ඒවා සිද්ධ වුණාද දන්නේ කෙලෙසියක් නැතුව කරන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ඔක ලේසියට නෙමෙයි. ඒ නිසා ඉතින් දැන් සංඝ සභාවක් වුණත් රැස් වෙච්ච වෙලාවක ඇත්ත කතාව දැන් ලොකු කාලයක් සහතික ප්‍රදානයක ඒ වගේ අවස්ථාවකට සෑහෙන වෙලාවක් යනවා. නමුත් විනය පිටකේ හොඳට ඉගෙන ගත්ත විනය දරුවෝ කීප දෙනෙක් එකතු වෙලා නේ අවිධර්ම දරුවෝ කීප දෙනෙක් එකතු වෙලා ඒ සංඝ සභාව දවසේ තියෙන ප්‍රධාන විනය කරුණක් සාකච්ඡා කරන අර වෙලාවෙනි නැත්තම් එක් එක් භික්ෂුන් වහන්සේලාට එක භික්ෂුන් වහන්සේ නමක් සංඝාධිශේෂ කොටස උපරිමයෙන් බලාගෙන යනවා. තව කෙනෙක් පාචිත්‍රිපාලි, තව කෙනෙක් කන්දක පිළි. ඊට පස්සේ ඒ භික්ෂුන් වහන්සේලාගෙන් තමන් වහන්සේලාට තියෙන ප්‍රශ්න අහන සංඝ සභාවට. පුරාණේ සංඝයා රැස් වුණාම සිද්ධ කරන්න නැත්තේ මට හිතෙන්නේ ඔය වගේ දේවල්. අද තියෙන්නේ ඒ කියන්නේ වෙනත් පැත්තක් නේ. ඉතින් ඒ නිසා විභාගයක් කියන එක කොහොමත් ඉතින් අපිට ඇත්තටම අදාළ කතාවක් නෙමෙයි. ඉතින් අර සාසනීයම් අද වර්තමාන යුගයේ හැටියට ඒකෙන් සාසනීයම් වැඩක් කරන්න පුළුවන් නම් මේක ගැටලුවක් නැහැ. නමුත් ඉතින් අද කාලේ විභාග කරපු බොහෝ දෙනෙක් ඉන්නවා. ඉතින් නමුත් නිවැරදි සාසනික ක්‍රමයේ කියන එක සමහර විට හඳුනන්නේ නැහැ. පැහැදිලි නේද? ඉතින් සාපිතිතින් විභාග කළා ඇත්ත කතාව. ඒ දැන් කෙනෙකුට කියන්න පුළුවන් ඔබ වහන්සේලා එහෙම විභාග කරේ නැති හින්දා නෙවෙයි කියන්නේ කියලා. එහෙම නැහැ. විභාගය කියන එක ඇත්ත කතාව. ඒ විභාග නමයෙන් එකවරම ලියන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙතන ඉන්න 90%කට විභාග ලියන්න පුළුවන්. ඒක මම පැහැදිලිවම දන්නවා. මොකද විභාග අමාරු නෑ ඇත්ත කතාව. මාස 3ක් හරියට පාඩම් කරා නම් විනයාචාර්යයි අභිධර්මචාර්යයි සද්ධර්මචාර්යයි තුනම අරගෙන ත්‍රිපිටකාචාර්යෙන්ද පුළුවන්. පොත් තුනකුත් ලිව්ව නම් ත්‍රිපිටක විචාරය. හැබැයි ඉතින් අට කතාවක කොටසක් පරිවර්තනය කරලා අර්ථ කියන්න කිව්ව සමහර විට ඒ භික්ෂුවට අපහසුයි. නමුත් අපේ මූලික අර්ථය වෙන්න ඕනේ අර නිවැරදි පුරාණ නිවනට උපනිශ්‍රී වීමේ අධ්‍යාත්ම රටාව ඇතිවීම කියන එක. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු ඒ වගේ ඉතින් සුදුසු පරිසරයක් අනාගතයේ හෝ සැකසීවා කියලා නේද? එහෙනම් 438 පිටු අපි කියමු. කවුද බලන් ඉන්නේ? හරි චෙත්තනි කියන්න.
පදභාගිනී මනාහි අයං අර්ථෝ ඒව මේ අර්ථයෙන් දක්විතෝ. මේ අර්ථයෙන් දක්වන ලද්දේ සමාන සංවාසකෝටි හි වදතා චිත්තේන අවියෝගෝ දක්විතෝ හෝති. සමාන සංවාසකෝ හි සමාන සංවාසකයයි වදතා කියන්නක් වූ විසින් චිත්තේන අවියෝගෝ සිතින් වෙන් නොවීම දක්විතෝ හෝති. දක්වන ලද්දේ සමාන සීමායන් සිතෝති වදතා ශරීරේන අභියෝගෝ දර්ශිතෝ හෝති. සමාන සීමායන් සිතා සිතෝ ඉති. සමාන සීමායන් සිතෝ යම් වදතා කියන්නෝ විසින් ශරීරේන අභියෝගෝ දර්ශිතෝ හෝති. ශරීරයෙන් මෙන්නවීම දක්වන ලද්දේ කතං කෙසේදය සමාන සංවාදකෝටි ලද්දි නානා සංවාදකේනවා කම්ම නානා සංවාදකේනවා විරහිතෝ සමචිත්තාය චිත්තේන අවියුක්තෝ හොති. සමාන සංවාදකෝටි සමාන සංවාදක තෙමේ
ගණාහි
ලද්දි නානා සංවාදකේනවා ලද්දි නානා සංවාදකයා කෙරෙන් හෝ කම්ම නානා සංවාදකේනවා කර්ම නානා සංවාදකයා කෙරෙන් හෝ විරහිතෝ වෙනුනේ
සමචිත්තාය
සමචිත් ඇති බැවින් චිත්තේන අභියුක්තෝ හොති. සිතින් වෙනුනේ වේ සමාන සීමායන් සිතෝ කාය සමග්ගි දානකෝ
කාය සාමග්ගි දාන
සාමග්ගි දානකෝ ශරීරේන අභියුක්තෝ හොති. සමාන සීමාවේ සිටියේ සිටින්න වූ කාය සමක්ති දානතෝ කාය සමක්ති දානයේ ශරීරයෙන් අභියුක්තෝ හොති. ශරීරයෙන් මෙන්වලියේ වෙයි යන අර්ථයි. වේදන සම්මස්සෙන් වා අධිකරණන්ති වේදනස්ස සංග වේදස්ස අත්තාය සම්මස්සෙන් කාරණං. වේදන සම්මස්සෙන් වා අධිකරණං ඉති වේදන සම්මස්සෙන් වා අධිකරණං අධිකරණං කියන්නේ වේදනස්ස අත්තාය විදීම පිණිස සංග වේදස්ස අත්තාය සංග වේදේ පිණිස සම්මස්සෙන් පවත්නා කාරණා 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 කියන්නේ ඉමස්සීති ඕකාතේ කාම හේතු කාම නිදානං කාම අධිකරණංති ආදිත්‍යීය කාරණා අධිකරණංති අධිපේතං. ඉමස්සීති ඕකාතේ මේ අවකාශයේ කාම හේතු කාම නිදානං කාම අධිකරණංති ආදිත්‍යීය කාම හේතු කාම නිදානං කාම අධිකරණං යන අධිකරණ යනාදී තැන්හිමේ කාරණං අධිකරණංති අධිකරණං ඉති කාරණ අධිකරණයක් ඇයි අදහස් අධිපේතං අදහස් කරන ලදි. සංත යත්මා අට්ඨාගත විදං හෝති සත්මා පදවදිනේ අට්ඨාගත වේද කර වස්තුති බුද්ධං. සංත ඒද යත්මා යම්මේනි අට්ඨාගත විද විදං හෝති 18 වැදෑරු වෙයි ච වේද සත්මා මේ පදවදිනේ පදවදිනේ අට්ඨාගත වේද කර වස්තුති වස්තුති බුද්ධං. අට්ඨාරක වේද කර වස්තුයයි බුත්තං පදාන දි පදාන කදි කාණකන ඉතුම් පාලි බික්ඛු අදම්ම ධම්මෝති දීපේති ආදීනාය සංකේති ආගතානි. ඉතුම් පාලි බික්ඛු අදම්ම ධම්මෝති දීපේති ඉති ආදීනාය ඉතුම් පාලි බික්ඛු අදම්ම ධම්මෝති දීපේති ජන ආදීනාය කාණි සංකේති ඒවා සංකේති ආගතානි ආගතං සමිඤ්ඤා සමිඤ්ඤේවේ සත්මා සත්ත්වේ නේතං අත්තං වන්නේ සාම සත්මා ඒහි සත්ත්වේව එහිදීම නේතං ඒවාගේ අත්තං වන්නේ සාම අර්ථේ වර්ධනා කරන්නේමු. යෝපි කාය ඉමානි වත්තෝති නිස්සාය අපරේති කම්මේන උද්දේතේන ගෝහාරේන අනුසාධනාය සර්ගේන සර්ග
සලාකග්ගාදී
සලාකග්ගේ සලාකග්ගේනාති නන
සලාකග්ගාහේන
සලාකග්ගාහේනාති පංචේ කාරණේ සංවේදෝ හෝති සම්පි ආගතක්ඛානේ ඒව පකාස ඉස්සාම ඉමානි ඉමානි යෝ 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 අය මේ යම් මේ ඉමානි වස්තුන් නිසායි මේ නහකටදරු සංවේදකර වස්තුවක් නිසා අපරේති කම්මේන අපරේති කම්මේනති අන්‍යෝ කර්මයන්ද කර්මේන්ද උද්දේතේනති උද්දේතේනත ගෝහාරේ ගෝහාරේති අනුසාවනේ අනුසාවනේ සලාකග්ගා හේන නිති සලාක ගැනීමේ යන පංචක කාරණේ කරුණ පහෙන් සංග වේදෝ හොති සංග වේදේ වේද සම්පි ආගතත්තානේ වේ පකාසු ස්ථාන සම්පි ඒද ආගතත්තානේ ස්ථානේ වේද කැමිනි කැමිනිම ප්‍රකාශ ප්‍රකාශ කරන්නේ සංකේත අනිවාර්යයෙන්
ඒක ඒක කරන්නේ හරි පොඩ්ඩක් ඉන්නේ ඉතින් ඉතින් මේ ගාථාවේ මේ කොටස විතරක් ලියාගත්තම අවශ්‍ය නම් ඇති මොකද පන්දක කොටස මට මතක නැහැ මේ ගාථාව එනවද කියලා. දැන් සඳහන් ධාර්ම ලියාගත්තම මේසි ඉතිරි කොටස නම් දී වෙනකම් ලැබුණා වත් මේ සමහරව මම වෙන්වෙන් කරලා ලියවට අර තේරුම් ගැනීම පහසු වෙන නිසා නැත්තම් මේ සමාස පද එකටම ලියෙන්න ඕනේ. හැදෙන්නේ ඔක්කොම එකට දීව තර අපහැදි නිසා ටිකක් නම් ඉඳ කියලා කියලා තියෙන්නේ. ධම්මවිනේ භාසිතා චින්නා පඤ්ඤස්ති කාදුක. මේ දැන් සමාස වෙලා එකම දෙන්න ඕනේ. ධම්මවිනේ භාසිතා ආචින්න පඤ්ඤස්ති කාදුක. ආපත්‍ති ලහු දුක්තුල්ල සාවසේස දුකානිච. ඒතා නට්ටා රස භේද කරවත්තුති උච්චරේ. විපල්ලාප දහිතානි වාදමූලික නිස්සයා. සේවාති අපිට මේකේ 18 දෙන්නේ විනය භාසිත ආචින්න පඤ්ඤති ආපත්‍ති ලහු දුක්ඛුල්ල සාවිශේෂ පද. ඉතින් මේක තේරුම් ගන්න පස්සේ යාගන්න ධම්ම විනය භාසිත ආචින්න පඤ්ඤති දුක මේ කොටස් වලින් එකකින් දෙකක් කියනවා. ධම්මෝ අධම්මෝ. ධම්ම කියන්නේ විනයෝ අවිනයෝ. ඒකෙ විරුද්ධාර්ථ භාසිත අභාසිත. ආචින්න අනාචින්න. පඤ්ඤත්ති අපඤ්ඤා. එතකොට එතන දුක කියලා කියන්නේ කොටස් දෙකයි. එතකොට පහයි දෙකයි කියන්නේ පස්වරක් දෙක 10යි. ඊට පස්සේ ආපත්‍ති අනාපත්‍ති. ලහු ගරු දුක්තුල්ල අදුක්තුල්ල සාවසේස නිරවසේස. ඊට පස්සේ එතනදී කොටස් හතරයි කියන්නේ මේකෙන් දෙකයි මේකෙන් දෙකයි මේකෙන් දෙකයි මේකෙන් දෙකයි. මෙතන 10යි මෙතන එතකොට හරිනේ 4 + 2 8යි 10යි 8යි 18යි. ප්‍රාතිමෝක්ෂ වර්ණනාව එහෙමක් තියෙනව නේද? මේ ප්‍රාතිමෝක්ෂ වර්ණනාව ලියවිලා තියෙන්නේ කාංකා විතරේ මුල් කරගෙන. හැබැයි පිටක් වඩා අර ඈ ඔව් කාංකා විතරේ තමයි ලියන්නේ. ලියෙන්නේ. ඒ අර සත්පුදශාගාරයේ ඔක්කොම කාංකා විතරේ තියෙනවා. ඒ අර පාලියෙන් කාංකා විතරේම කියනවා නම් හොඳයි තවත්. සාලි භාෂාවත් හැදෙනවා. තරම් විස්තරාද මේ උගන්සල අනාගත ශිෂ්‍යයන්ට. හරි ලියාගෙන ඉවරයිද? පස්සේ මේක ලියාගෙන මම බෝඩ් එක මතන්නේ. දැන් පොත බලමු අර්ථ ටික බලාගන්න. සීදී එතකොට සමග්ගස්සාති සහිතස්ව කියලා කියනවා. මොකක්ද මේ සහිතස්ස කියලා කියන්නේ? සහිතස්ස කියන එක විස්තර කරනවා කාය චිත්තේහි ඒකී භූතස්ස. ඒක ඉදිරි කොටසෙන් තේක පැහැදිලි. ඒ කියන්නේ කයිනුත් සිතිනුත් ඒකී භාවයට පත් වූ කියන අර්ථයයි. පැහැදිලි නේද? ඒතර කෙටියෙන් කිව්වොත් සහිතස්ස කියලා කියන්නේ එක් වූයේ කියන අර්ථයයි. එක් වූයේ කියන අර්ථයයි. ඒ එක්වීම කොහොමද වෙන්නේ? චිත්තේනච ශරීරේන ශරීරේනච සිතිනුත් කයිනුත් කියන මේ දෙකෙන්ම එක්වීම සිද්ධ වෙනවා. පැහැදිලි නේද? ඒකයි සමග්ගස්ස කියලා කියන්නේ. ඒතර සිතිනු ශරීරේනු වෙන් නොවි කියන අර්ථය. පදබාජනේපි පදබාජනේන්ද අයමේවත්ව දසිකු. බුදුරජාණන් වහන්සේ පෙළේ පදබාජනේ මේ අර්ථයමයි දැක්වේ කියලා කියනවා. ඊළඟට සමාන සංවාසකෝතිහි වදතා චitteන අභියෝගෝ දසිතෝ හෝති. එතකොට සමාන සංවාසකෝ කියලා යමෙක් කියනවා නම් අන්නේ කියන්නා විසින් මේ වදතා කියලා කියන්නේ මොකක්ද? මොන શબ્දයක්ද? තතිය විභක්තිය මොන શબ્දයක්ද? කොයි කිතකයක් දැන් ගච්ඡතා කියලා හැදෙන්නේ? අන්නේ වගේ වදතා කියන්නා විසින් චitteන අවියෝගෝ දස්සිතෝ හෝති. සිතින් දෙන් නොවීම දක්වන ලද්දේ වෙයි කියලා කියනවා. එතන මේ සමාන සංවාසක කියලා කියන්නේ සමානෝ ඒකපෝසතාදී භේදෝ සංවාසෝ අස්සාති සමාන සංවාසකෝ කියලා නිරුක්තිය කියනවා. ඒ කියන්නේ එක්ව එක් උපෝසත ආදී භේදයන්ගෙන් එකම උපෝසත ආදී යක් තියෙන නිසා මේ කෙනාට සමාන සංවාසකයි කියලා කියනවා. ඒකේ අනිත් කාරණේ කොහොමද සමාන සංවාසක නොවෙන්නේ, සමාන සංවාසක වෙන්නේ කොහොමද, නොවෙන්නේ කොහොමද කියන එක ඊළඟ කොටසෙන් පැහැදිලි කරගත්තාම මේක තවත් තේරෙයි. ඊළඟට සමාන සීමායන් පිටෝති වදතා ශරීරේ. ඒතර සමාන සීමාවෙහි සිටියේ කියන අර්ථයෙන් කීවොත් ඒ ශරීරයෙන් කියන අර්ථයයි, කයින් කියන අර්ථයයි. දැන් සිටිනුත් කයිනුත් වෙන් නොවුනොත්නේ සමග්ගස්ස කියලා කියන්නේ. ඒ දෙකම තමයි මේ අර්ථ දක්වන්නේ. කතං කෙසේද සමාන සංවාසකෝහි ලබ්ධි නානා සංවාසකේනවා කම්ම නානා සංවාසකේනවා විරහිතෝ සමචිත්තාය චිත්තේන අවියුක්තෝ හොති. ඔන්න දැන් හොඳට පැහැදිලි. සමාන සංවාසකෝ කියලා කියන්නේ දැන් අපි හිතමු අපි භික්ෂුන් වහන්සේලා දැන් සමාන සංවාසකද නැද්ද කියලා තෝරගන්න පුළුවන්. දැන් ඔබ වහන්සේලා මමයි කියලා හිතන්නකෝ. අපි සමාන සංවාසකද නැද්ද කියලා තෝරන්න තියෙන කාරණේ තමයි මොකක්ද කාරණා වෙන්නේ? එක්කෝ අපි නානා සංවාසක බවින් විරහිත වෙන්න ඕනේ. එහෙම නැත්නම් ලබ්ධි නානා සංවාසක බවින් හෝ කම්ම නානා සංවාසක බවින් විරහිත වෙන්න ඕනේ. මොකක්ද මේ ලබ්ධි නානා සංවාසක කියලා කියන්නේ? එතන සටහනක් දාගන්න උක්ෂේපණය කරන ලබ භික්ෂූන්ට අනුවර්තනයේ වෙච්ච අය. උක්කිට අයට අනුවර්තනය වූ අය. පැහැදිලිද? උක්කිට භික්ෂූට අනුවර්තනය වූ එතකොට දැන් මෙතනින් කවුරු හරි කොහේ හරි උක්ෂේපණය කරන ලද භික්ෂුවකට අනුවර්තනය වෙලා නම් අපි සමාන සංවාසක නැහැ. පැහැදිලිද? එහෙම නැත්නම් අපි මෙතනින් සමාන සංවාසකයි. හැබැයි තව කොටසක් තියෙනවා තීරණය කරන්න සමාන සංවාසකද නැද්ද කියලා. ඒක තමයි කම්ම නානා සංවාසක වෙනවා. මෙතනින් කවුරු හරි භික්ෂුවක් උක්ෂේපණයට ලක් නොවි තියෙන්නේ. පැහැදිලි නේද? කම්ම නානා සංවාසක කියන කියලා කියන්නේ උක්ෂේපණයට භාජනීය වූ කියන අර්ථය. උක්ෂේපණයක් සිද්ධ කරන්න කරුණ තියෙනවානේ. ත්‍රිවිධ උක්කිට කියනවනේ නේද? ආපත්‍ය අදස්සනිය උක්කිට, ආපත්‍ය අපටි කම්මිය උක්කිටක, ඊට පස්සේ පාපිකාය දිට්ඨිය අපටි නිසග්ගේ උක්කිටක. ඉතින් ඔය කියන කරුණ තුනේ එක්ක උක්කිට පිටසට අනුවර්තනය වෙන්න ඕනේ. එහෙම නැත්නම් උක්ෂේපණය වෙලා තියෙනවා. ඉතින් එතනින් එහාට අපිට නානා සංවාසකයි කියලා කියන්න බෑ. හැදිනේ නේද? පන්සල් ආමඳුරු එහෙම එක පාටම හරියන්නේ නැහැ. ওই නාන සංවාසකයි කියලා එහෙම කියන්න බෑ. ඇයි ඒ? නාන සංවාසක වෙන්න නම් මෙන්න මේ කියන කරුණු දෙක තියෙන්න. මේක ඇත්ත කතාවකින් අද කාලේ සිද්ධ වෙන බොහොම අඩුයි. බොහෝ පිරිසක් සමාන සංවාසක. ඒකයි කිව්වේ. ඔව්. ඔන්නේ ඒ වෙනම අදාළ නෑ. උක්ෂේපණයකටම වාජිනෙ වෙන්න ඕන. ඒක ගැන නම් කියන්නේ නෑ. උක්ෂේපණීය කම්මකතෝ කියලාම කියනවා. මෙන්න මේ කියන කරුණු දෙකෙන් දෙන් වෙලා තියෙන්න ඕන. සමචිත්තතාවය. ඉතින් ওই කරුණු දෙක නැහැ කියලා කියන්නේ එයාගේ සමසිතක් පිටනවා කියන එක. චිත්තේන අවියුක්තෝ හෝති. සිතින් වෙන් නොවුවේ කියන අර්ථය. ඊළඟට කයින් වෙන් නොවුවේ කියලා කියන්නේ ඒක කොහොමද විස්තර කරන්නේ? සමාන සීමා යන්තිතෝ කාය සාමග්ගි දානතු. ශරීරේන අවියුක්තෝ. ඒතර සමාන සීමාවක බද්ධ සීමාවක හෝ දුක්ඛේපේක හෝ ග්‍රාම සීමාවක හෝ විනය කර්ම අපේක්ෂාවක් ඇතුව ඒ සීමාව තුළ භික්ෂුන් වහන්සේලා කාය සාමග්ගි දානතු. මේ කාය සාමග්ගි දාණය කියලා කියන්නේ සටහනක් දාගන්න අත්පසට එළවීම කියන එක. හත්ත පාසූප ගමනෝ කියලා කියනවා. හත්ත පාසූප ගමනෝ කියලා කියනවා. එතකොට මෙන්න මේ කියන ලක්ෂණ දෙකින් යුක්ත විචුන්නහසලා තමයි සමවි සංගයා කියලා කියන්නේ. එක්කෝ පෝසක ආදී කරනවා, එක්කෝ විනය කර්ම කරනවා, ක්ෂේපණී කර්ම ආදී භාජනය වෙලා නැහැ. මෙන්න මේ කියන ලක්ෂණ ටික තියනවා නම් ඒ විචුන්නහසලා සමවි සංගයා කියලා කියනවා. ඊළඟට බෙහෙදෙන සංගතනිකන්ව අධිකරණම් කියලා කියනකොට මෙන්න මෙතනදී ඔන්න තවත් අධිකරණ පදයක් එනවා. අපිට කලින් කියවන්නේ මේ අධිකරණ පදයේ ඒ තැන්වලදී ඒ විදිහට අර්ථය ගන්න කියලා. නේද විංගල ජීවාසුතු. එහෙනම් ගන්න කියලා කිව්ව නේද? එතකොට මෙතනදී බලන්න අර්ථය ගන්නේ කොහොමද? වේදනස්ස සංග වේදස්ස අත්තාය සංවත්තනිකං කාරණ. මේ කියන්නේ සංග වේදයට සුදු දෙන හේතුවක් කියන අර්ථය. ඒ පාළියේ කාරණ පදේ හේතු අර්ථය යනවා. ඒක සංග වේදයට සුදු දෙන කාරණය. නැත්තම් හේතුව. හැදෙන්නේ. දැන් අපි කතාවටත් කියනවා නේද? දැන් අපි හිතමු මොකක් හරි වරදකට අහුවෙච්ච කෙනෙක් අපි කියනවා මේ ඔබ වහන්සේ දැන් ඔය දෙයට කරුණු කියන්න කියලා කියනවා. කරුණු දක්වන්න ඕකට කියන දැන් උසාවිය දිනක් සමහර කියනනේ ඔබට කරුණු දක්වන්නයි කියලා. ඒ කරුණු දක්වන්න කියලා කියන්නේ මොකද්ද? මේකට හේතු දක්වන්න කියන එක. හැදුවේ නේද? එතකොට කාරණ අර්ථය හේතු අර්ථය කාරණ පදේ යනවා. එතකොට මේ සංඝ වේදයට සුදු දෙන හේතුවක් කියන අර්ථේ කාරණයක් කියන අර්ථේ මේ අධිකරණ අර්ථේ මෙතන යනවා. ඉමස්මින් කී ඕකාසී මෙන්න මේ කියන සංග වේද ශික්ෂාවේ මේ අධිකරණ ශබ්දේ කාම හේතු කාම නිදාණං කාමාධිකරණං ඉතියාදීසු විය මෙන්න මේ කිව්ව තැන්වල වගේ කාරණං අධිකරණං තිය අධිප්පේතං හේතුව කියන කාරණේ කියන එක තමයි මෙතන අධිකරණයයි කියලා අදහස් කළේ කියලා කියනවා. ඉතින් ඔබ තවදුරටත් විස්තර කරනවා අත්තනෝ පලං කරෝතිති කරණං කියලා කියනවා. කියන්නේ ඵලයක් කරන්නේ නේ. දැන් හේතුවක් තිබ්බොත් නේ ඵලයක් ඇති වෙන්නේ. පැහැදිලි නේද? අන්න ඒ අර්ථයෙන් කරණය කියලා කියනවා. මේකයි කිව්ව අත්තුනෝ ඵලං කරෝතිති කරණං. යම්කිංච කරණං අධිකං කරණං කී අධිකරණං. යම්කිසි හේතුවක් අධික කරන්නේ ඔව් කරත් නොයි අධිකරණං කියලා කියනවා. ඒක නිරුක්තිය පැහැදිලි කරනවා. හේතු අර්ථය තමයි ඉතින් පැහැදිලිවම කෙටියෙන් කිව්වොත් මෙතන අධිකරණ ශබ්දය යන්නේ. ඊළඟට තංච යස්මා අට්ඨාරස විදං හෝති. හැබැයි මේ සංග වේදයට සුදු දෙන හේතු ඒ කාරණයම ආකාර 18කින් වෙන්නේ. පැහැදිලි නේද? ඒකයි කිව්වේ තංච යස්මා අට්ඨාරස විදං හෝති. ඒද යම් එකේ අටලොස් වැදෑරුම් වෙනවා. සංඝ වේදයකට සුදු දෙන්න හේතු වෙන ආකාර හේතු වෙන හේතු නැත්නම් කාරණ කරුණු 18ක් තියෙනවා. මේ කරුණු 18 තමයි දහාට මුල් කරගෙන තමයි කොහෙන් හරි සංඝ වේදයකට ඔබ තුඩු දෙන්නේ. පැහැදිලි නේද? දැන් දේවදත්ත හඳුරුණක් ගත්ත එකකින් අවිනයං විනයං නැත්තම් අදම්මං ධම්මං ඔය වගේ පැත්තකට හරි ගන්න පුළුවන්. ඒ ඉල්ලපු කාරණේ. ඒ එහෙම එකක් තමයි මුල් වෙන්නේ සංඝ වේදය සිද්ධ වෙන. ඒ හැර සාසනේ සංඝ වේදයක් සිද්ධ වෙච්ච වෙන අවස්ථාවක් අහලා තියෙනවද? ඉතිහාසෙම නෑ නේ. මාත් එහෙම අහලා නෑ. වෙන සංඝ වේදයක් සිද්ධ වුණා කියලා. ඒ
සම්මතයෙන්
තමයි ගණකලියු සාමාන්‍ය ජනතාවට කියන්නේ. ඒක මත නෑ. දෙවියන් සාමාන්‍ය කියලා හන්නේ. නෑ මෙහෙමයි කෙලේවත් අටකතාවේ තරසුතුන් තේරෝ කියන පදේවත් යොදන්නේ නෑ. ඒකයි. නෑ එතන නම් දැන් භික්ෂූත්‍රයේ තියෙන දැන් මෙයාට භික්ෂූත්‍රයක් නැහැනේ. ඇයි ඉතින් ආනන්තරී බවකම් කරන්නේ ඊට පස්සේ උපසම්පදාවක් නැහැ. එතනින් පස්සේ කොටස සලකලා ඉතින් අපිට නම කියලා කියන්න පුළුවන් දැන් ඊයේක්නේ ඇත්ත කතාව. පැහැදිලිද? මේවා කළාට පස්සේ තෙත්ෙන් ඊට කලින් ඉතින් භික්ෂුවක් භික්ෂුත්වයේ තිබ්බා. ධ්‍යාන පව ඉපදුවනේ. නේද? හැබැයි නාවුනි සාංශකේ බණ වලට එහෙමත් මම අහලා තියෙනවා දේවදත්ත ස්වාමීන් වහන්සේ කියලා කියන අයවලුක සම්මත. ඒක ඉතින් ගැටලුවක් නෑ. අර සංඝ වේදී එහෙම සිද්ධ කළාට පස්සේ ලෝහිත උත්පාද එහෙම සිද්ධ කළාට පස්සේ ඉතින් ආයි ස්වාමීන් වහන්සේ කියලා කියන්න අවශ්‍යයක් නෑ. ඒකත් ගැලපෙන්නේ නෑනේ. පැහැදිලි නේද? ඈ ඔව් කොහොමත් ඉතින් අසුදුන් මේ අයින් වෙනවා ඉතින් දැන් කෙලින්ම පරාජිකයිනේ ලෝහිත උත්පාදේ ආදී සිද්ධ කළාට පස්සේ නැහැ කලින් පරාජිකා වුණා කියලා කියන්නේ නැහැ. සූවිසි පරිජවල තියෙනවානේ සංඝ බේදය කරපුවාම. මේක තමයි මට දැන් ප්‍රශ්නේ ආවා. චුට්ට බලමු. ආනන්තරී බවකමන් කළා. පොඩ්ඩක් අපි අර සූත්‍රයේ සූත්‍ර පිටකයේත් එක්ක බලමු කොයි කොයි අවස්ථාවන්වලද ඒ කර්ම කරේ කියලා. මේවට පස්සේ ලෝහිත උත්පාදේ කළාද ඊට කලින් කළාද එහෙම කොහොමද දන්නේ? ඒක චුට්ටක් වෙලා බලන්න. නෑ ඔව් මේ කියන්නේ මේ සංඝ වේදේ එහෙම සංඝ වේදේ කරලාද ලෝහිත උත්පාදේ බොහෝ දුරට එහෙම වෙන්නේ නැතිනේ. එහෙම තමයි. ඊට පස්සේ මේ වගේ සැනසීමක් නැතුව මං හිතන්නේ මේ ඔව් ගල් පෙරලෙන එනවා එන්නේ. ඔව් හැබැයි අජාසත් රජුගේ පහදිද්දී ධ්‍යාන උපදවන්න පුළුවන්. නයික් නයික් කියලානේ.
මේවා කරනවා
කියන්නේ. දැන් මේවා කරොත් ධ්‍යාන උපදවන්න බෑ නේද?
කලින් කරද්ද.
මේක. බෑ අසතුන් දීතික්ක මේ අන්තරාය කර ධර්ම තියෙනවනේ. ඔව්. ඒ ඇයිට මාර්ගඵල නම් කොහොමද ලබන්නේ බෑ කියන ධ්‍යානත් උපදින්න බෑ කියන එක තමයි මට මතක. මාර්ගඵල නම් කොහොමද ලබන්නේ? මොකද අනිවාර්යයෙන්ම ඊළඟ ජීවිතේ නිවේ යනවනේ. හතරක් නැතුව යන සංඥා ආනන්තරය කියලා කියන.
ඈ?
ධ්‍යාන කුලෙන්ද බෑ ඉතින් කර්මාන්තරාය කියන එක නේද? අන්තරාය ධර්මයට අපි
කියන්නේ.
අපි තුට්ට බලමු. මේක මං හිමින් පොඩ්ඩක් සූත්‍ර පිටකේ තියෙන එකත් එක්ක බලලා කියන්නම්. ඊළඟට තස්මා පදුපාජනේ අට්ඨාරස බේද කර වත්තුණී නීති වුත්තා. අන්න ඒ නිසා භාග්‍යතුන් වහන්සේ පෙළෙහි මේ අට්ඨාරස බේද කර වස්තුණිය කියලා විස්තර කරා මේ අධිකරණ පදේ යටතේ. බේදන සංවත්තනිකං අධිකරණන්ති අට්ඨාරස බේදකර වත්තුනි කියලා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. තානිපන ඒවා වනාහි ඉදූපාලි භික්ඛු අදම්මං ධම්මෝති දීපේති इति ආදිනානයන කන්දකේ ආගතයි. ඉතින් මේ අටලොස් බේදකර වස්තු කන්දකවල දීර්ඝ වශයෙන් විස්තරේ කියවෙනවා සම්පූර්ණයෙන් මේ අටලොස් බේදකර වස්තු බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කළේ කියලා. කෙටියෙන් මේක ගාථාවක සඳහන් වෙනවා. මේ ගාථාව තමයි මේ බෝඩ් එකේ දැම්මේ අටලස් බේදකර වස්තු. ඒතර මේක මතක තියාගත්තත් අටලස් බේදකර වස්තු මතක තියාගන්නත් පුළුවන්. ඊළඟට මෙන්න මේ කියන ණයෙන් කන්දකේ ආගතරෝ. ඊට පස්සේ තස්මා తත්‍රේව නේසං අත්තං වන්න ඉස්සං. ඉතින් ඒ වගේ වැඩි විස්තර ඔක්කොම මේ කන්දකේදී බුද්ධ ගෝසවන්හන්සේ විස්තර කරන්නම් කියලා කියනවා. මොකද වෙනම සංඝ බේදකක් කන්දකේ කියලා වෙනම කන්දකයක්ම තියෙනවා චුල්ලවග්ග පාළිය. චුල්ලවග්ග පාළිය දෙක පොතේ බුද්ධ ජයන්ති. යෝපිචයන් ඉමානි වත්තුනි නිස්සාය අපරේහිපි කම්මේන උද්දේශේන උද්දේශේන වෝහාරේන අනුසාවනාය සලාකක් ගාහේනාති පංචහිකාරණේ සංග බේදෝ හෝති. ඉතින් මේ වගේ කාරණයක් මුල් කරගෙන මේ අටලොස් බේදකර වස්තුවක් මූලික කරගෙන දිගින් දිගට සංඝයාතර ඒ අදාළ බේදවීම් සිද්ධ වෙලා අවසානයේ සංඝයා විනය කර්මයකින් බිඳීමක් බවට පත් වෙන්නේ මෙන්න මේ කියන කරුණු වලින් කියලා කියනවා. හැබැයි මේකෙදි මතක තියාගන්න විශේෂයෙන්ම කියනවා මෙහෙම මේ කරුණු පහක් විස්තර කරාට ඇතැම් කරුණු සංගභේදයේ මුල් අවස්ථාව සංගභේදය සිද්ධ වෙන්නේ කෙලින්ම ඔය කම්මේනවා කියන එකයි උද්දේශෝවා කියන එකයි. ඒ කියන්නේ කම්මේන කියලා කියන්නේ අපලෝකනාදී චතුර්විධ විනය කර්ම. අපලෝකනාදී කර්මයක් කරන්න ඕනේ. එහෙම නැත්තම් උද්දේශේනවා පාතිමෝක්ෂය උදෙසන්න ඕනේ. ඔය දෙකින් තමයි සංඝ බෙහෙදේ සිද්ධ වෙන්නේ විනය කර්මයක් සිද්ධ කළාට පස්සේ. දැන් වෝහාරේන කියලා කියන්නේ ඒ සංඝ බෙහෙදේ ගැන කතා කිරීම කියන එක කෙටියෙන් අර්ථය. ඒතර ඒ පළියටම සංඝයා බිඳෙන්නේ නැහැ. එකම සීමාවේ සංඝ පිරිසක් විනය කර්ම දෙකක් කෙරෙන්න ඕනේ. ඒකයි අර අපලෝකනාදී විනය කර්මයක් එහෙම නැත්නම් ප්‍රාතිමෝක්ෂ සුද්ධ සීමාවක් හරි ඥාතියක් කියලා කළොත් තමයි සංඝයා බිඳෙන්නේ. ඒතර අනුසාවනාය කියලා කියන්නේ කන්න මූලේ වචී බේදං කත්තා අනුසාවනේන. ඒ කියන්නේ කන ළඟට ඇවිල්ලා මෙන්න මේ සංඝ බේදය ගැන කියනවා කියන එක. අස්සෝනවා කියන එක. පැහැදිලි නේද? ඉතින් දේශේ වැඩි වුණාම කියනවා මේ කින් මයිහං අවීචි නීලුප්පල වනන්නේ සීතලෝ. තිමහං අපායකෝ නැ භායාමි කියලා කියන. ඉතින් දැන් සංඝ බේදයක් කරන්න තරම් ඒ දරුණු හිතක් ඇති කෙනා ඒ පුද්ගලයා කොච්චරද කියනවනම් එයා බය නැතුව කියනවා මේ අවීචිය මට මේ නිල්ලුපුල්ලෝණයක් වගේ සීතලයි කියලා කියනවලු. එහෙමත් නැත්තම් මේ අපායෙන් නම් මන් නම් බය නැහැ කියලා කියනවා. දැන් සමහරුවේ දේශී අදිතුණහම් කියනවනේ මම මහලා තියෙන මේ දේවදත්ත හාමුදුරුන්ට යන්න පුළුවන් නැයි මට යන්න කරි අපාය කියලා කියලා කියනවා. ඔව් එහෙම කියලා තියෙනවා. ඒ කියන්නේ අර චිත්තක්වත් බය නැහැ කියන්නේ. ත්‍රිච්චරකට අධික ද්වේෂයක් තියෙන කෙනෙක් තමයි සංඝ බේදයක් කරන්නේ. මොකද දන්නවනේ දැන් මේ අනිවාර්යෙන් මේ ආනන්තරී පාපයක් සිද්ධ වෙන්නේ කියලා. ඒතර ඒකෙන් නිරේ යන බවත් දන්නවා. ඉතින් දැන දැන අර දුක පැත්තකට දාලා ඒ කර්මය කරන්න තරම් ඒ හිතේ කොයි කරන්නම් මේ අකුසල බරක් ඇද්ද නේද? කියන්නේ ඒ තරම් ඒ හිත දරුනේ. ඔව් චේති කාණිකා වෙලා නේද? නාම නිසංසද මම අහලා තියෙනවා. ඒක ලීසි නෑ ඔය කතාවල. ඔය අවශ්‍ය නෑ. නෑ ඒක අවශ්‍ය නෑ. නෑ එහෙම සමහරු දේශය අදිමුණාම කියනවා ඒකයි. ඒක හොඳ නෑ එහෙම. හරි.
එතකොට
තමයි සංගමයේ දේ වෙනවා. ඒක දැන් මෙතන කියනවා අපලෝකන කරනවා කියලා ඒක වෙනවා. ඔව් අපලෝකන එහෙමත් කියන එක කරන්නේ. ඔබ සංගමයේ
දෙකක් සංගමයේ
විස්තර වෙනවා. අපි ඒ කතා කරමු එතකොට. දැන් අපිට පොඩ්ඩක් ඒකයි. නෑ නෑ. එහෙම ඉතින් සංගමයේ දැන් කලාවට ගැනීම යাদি කරන්න ඕනේ. ඔබ තියෙන මුලින් සංග රාජ්‍යයක් එහෙම සිද්ධ වෙනවා. ඉරිතැලීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ තමයි ඔගේ සංගමයේ දේ සිද්ධ වෙන්නේ. අපි ඒක ගැන කතා කරමු ඊළඟට. මෙන්න මේ කියන කරුණු පහෙන් සංගමේදී සිද්ධ වෙනවා. හැබැයි අර විවහාරයේ අංශාවනේ සලාකක් ගාහය කියලා කියන්නේ සංගමේදී සිද්ධ වෙන්න මූලිකම අවස්ථා ටික ඊට පස්සේ විනී කර්මයක් කරපුවම තමයි සංගමේදී සිද්ධ වෙන්නේ. තම්පි ආගතට්ටාණයේ ප්‍රකාශ යස්සා අහම්පි ආගතට්ඨානීයව ප්‍රකාශ ඉස්සා. හරි ඊළඟ ඡේදය
කියන්නේ බහෙත්වාන් යෙවන අර්ථෝ වේදිතම්බෝ සංකේතකෝ කන සංකේපේ මනාදි වේදන සම්වර්තිකම් වා අධිකරණ සමාදාය ඉති වේදන සම්වර්තිකම් වා අධිකරණ සමාදාය යම් එක්ත මෙහි ඒ දෙහි යම්ෙහි සංග වේද සත්‍යය සංග වේදයේ පිහිට සම්වර්තනිකම් පවත්නා සංග වේදේ සංග වේදෙහි විපත්ති සමත්ත සිටියේ සමත් වූ කාරණා කර්ම ගහෙත්වා ගහෙත්වා ඉති ජනේයි ඒවන් අත්තු
මෙසේ අර්ථය
පත්කලිනාති පත්කලිතං අපුත්තිතං පාපතං පත්වා පත්කලිය ඉති පත්කලිය යනු පත්කලිතං වැඩිව ගන්නාලක්ක අපුත්තිතං සතිය නැගී සිටීම කාකට ප්‍රකට වූ කොට දන අත්යි චිත්තේයාති යථා තමින්න යථා කර්තෛත මෙව ච කර්තා අච්චේය චිත්ත චිත්තේය විදි චිත්තේය යනු යථා තමින්න යම් ආකාරයකට සමාදන් වූ දෙතක ද යථා කර්තෛත මෙව ච යම් ආකාරයකට දැරිව ගන්නා අත්යි මෙන්ද කප්පාකොට අච්චේ සිටින්නේ යන අත්තයි යක්මාපන එවන් පත්තන්නතා චිත්තථාච තන් ජීවිතං චේව අපකිනිත්තං ච හෝති සත්තං වදිනං.
ඔය එකනම් ච වගේ තමයි පේන්නේ. ච තමයි ජීවිතං චේව අපකිනිත්තං ච
හෝති යක්මාපන යන්නේ කියන ඒවා මෙතේ
දීපිතං චේව නේද? ච එසේම තං දීපිතං ඒව
ච එසේම දීපිතං ඒව දක්වන ලද්දම අපටි නිත්තං ච දුරු නොකරන ලද්දම කොටි මේ වේද
සස්මහා
සතිපාදිනී කිත්තේයාති ච නප්පටි නිත්තේයාති ච දුතං සස්මාහි පදපාදිනී පදපාදිනී දීපේය ච දීපේය ච දීපේය ඥානෙන්ද නප්පටි නිත්තේය ච නප්පටි නිත්තේ ඥානෙන්ද දුතං පදාරං මදි.
හරි චුට්ටක් ඉන්න මේ කොටස පෙළ කිව්වේ නැහැ. කිව්වට මේ මටත් ඒක අමතකුණා. මේ කොටස මං චුට්ටක් විස්තර කරලා නැහැ. අපි පෙළ කියලා මෙමු. ඊට පස්සේ ආපහු මම මේ ටික විස්තර කරන්න. ඊට පස්සේ මේ ටිකත් පරිවර්තනය කරලා අපි කරමු. නැත්නම් ඔක අපහැදිලි වෙනවා පෙළ කියුවේ නැති නිසා. මට ඒක චුට්ටක් අමතකුණා. හරි. අපි පටන් ගත්ත ඡේදෙත් පෙළ කිව යුතුයි. නමුත් බොහොම සුළු කොටසක් ඒක පෙළේ තියෙන්නේ. පෙළ 207 පිටුව පෙරලා ගන්න. බුද්ධ ජයන්ති පොතේ බලන අංකේ කොහොමද කියලා මම ළඟ පොතක් නැහැ. හේවා විකාරණ පොතේ 207 වෙනි පිටුව. පෙළ කියන්නේ කවුද? කියන්නේ මුල යෝපනාති ඒ ටික ඉඳන් කියන්නත් ඒ ටික කියවෙන යන්න.
යෝපනාති නෝ යාදිසෝ පෙළියාලම් විකූති පෙළියාලම් අයන් මස්මින් අත්තේ අත්තේතෝ විකූති යෝපන ඉති.
ඒවා සිතුම් කියන්න ඕනේ. අපි ඒකට පරිවර්තනය කරන්නේ නැහැ. පැහැදිලි නේද? මොකද ඕක පරිවර්තනය කරන්න පුළුවන් විදිහට නෙමෙයි තියෙන්නේ. ඕක දීර්ඝ විස්තරයක් ওই පෙළියාලම ඇතුලේ පළවෙනි පරාජිකාවේ තියෙනවා. පැහැදිලි නේද? ඒ නිසා අපි ඕක පරිවර්තනය කරන්නේ නැහැ. තියෙන ඉදිරි පරිවර්තනය කරන්නත් බැහැ. එහෙමනම් අර ඔක්කොම ආපහු කියන්නේ. හැම ශික්ෂාවකම ওই කොටස තියෙනවා. රෙකෝඩින් වලින් අහන්න කලින් ওই ටික කළා.
සමග්ගෝණාම සම්දෝ සමාන සම්වාස්තු සමාන සීමායන් කිතු. සමග්ගෝණාම සම්දෝ සමාන සම්වාස්තු සමාන සීමායන් කිතු. සමාන සම්වාස්තු සමාන සීමාවට සිටියව යනවායි. ඒදාය පරක්කමියාති කතං මේ නානාස්තු විනාස්තු වාදාස්තු පක්ඛම් පරිවේසි ගන්නම් බවති. ඒදාය පරක්කමිය සිටි ඒදාය පරක්කමිය යන කතං මේ කෙසේ මේ මේ දේශු මහසිකා නානාස්තු විරුද වර්ණාවද විනාස්තු එන්වන්නාවද වාදාස්තු පරිවන්නම් වෙයි පක්ඛම් පරිවේසි
ගණන්නේ
ගණන් බලති සමෝහය
රැස් කරයි. හරි. යන්න. හේද තමයි අපි මේ දක්වා අට කතාවේ සාකච්ඡා කළේ. යෝපනාති කිව ඒකටස අපි විස්තර කළා. සමග්ගෝ නාම සංගෝ කියලා කියන්නේ සමාන සංවාසකෝ සමාන සීමායන් තිතෝ. ඒතර සමාන සංවාසක කියන එකත් සමාන සීමායන් තිතෝ කියන එකත් අපි විස්තර කළා. ආනන්දාශික සමාන සීමායන් තිතෝ කියලා කියේ මොකද්ද කෙටියෙන් කියන්න බලන්න. අත්පසු ඉන්නවා කියන එක සීමා කයින් තුනක් කියන පැහැදිලිනේ. බේදාවේ පරක්කමයේ කියලා කියන්නේ මේ බේදය කරන්න උත්සාහවත් වෙන භික්ෂුවගේ එයා හිතන විදිහ. මේ කියන්නේ කතං ඉනේ නානා. කොහොමද මේ භික්ෂුන් වහන්සේලා මේ වෙන් කරලා දාන්නේ? එහෙම නැත්තම් විනාස්තු ඒ වෙන් කිරීමේ අර්ථය. මේ දෙපැත්තකට බෙදලා දාන්නේ, වෙන් කරලා දාන්නේ. එහෙම නැත්තම් වග්ගාස්තු. කොහොමද මේගොල්ලෝ වර්ග කරලා දාන්නේ? මෙන්න මේ විදිහට පක්කම් පරියේති. ඒතර ඒ පැත්තට කට්ටිය හොයනවා. ගණම් බන්දති. නැත්තම් තිරිස පැක් කරනවා කියන අර්ථය. බේදන සංවත්තනිකං ආධිකරණං කියලා කිව්වේ අට්ඨාරස බේද කර වත්තුණී කියන එක. ඒක අපි විස්තර කළා. ඉතින් කොටසක් අපි පෙළ සම්පූර්ණේ කියලා අවසන් කරලා අට කතාව කියමු. එතකොට පහසි.
සමාදායාති
ගෙන
ගෙන පද්දයිනාති දීතේ පද්දයිද කිසි පද්දයෙන්වත් දක්වා මේ යන තික්කේ යාති න පටි විස්සජ්ජේ තික්කේ යාති දුරු නොකරන්නේ යන
අත්නු හරින්නේය
අත්නු හරින්නේ යන සෝ විකූති යෝසෝ සංගදේකෝ විකූ සෝ විකූ යති යෝ සංගදේකෝ සෝ විකූ
යම් සංඝ වේදකෝ නැත්නම් යෝසෝ සංඝ වේදකෝ වික්ඛු යම් ඒ සංඝ වේදක වික්ඛු තෙමීය
වික්ඛු ජීති අන්‍යෙහි වික්ඛුයි විප්පු
යනු
අන්‍යෝ අන්‍යෙහි විප්පු අන්‍යෝ භික්ෂුන්
අන්‍යෝ ලජ්ජී භික්ෂුන් වහන්සේලා විසින් යන්නේ අන්‍යෝ ලජ්ජී
භික්ෂුන් වහන්සේලා විසින් යන්නේ ඒ පස්සන්ති ඒ සුනන්ති දෙවි වස්සකෝ යමෙක් දකිදීද යමෙක් අසන්නේද
කේතු වන්නේය
මා ආයස්මා සමග්ගත සංදස්ස දීදාර බරතුනි
ආයස්මා
සමග්ගත සංදස්ස දීදාය මා බරතුනි ආයස්මි මහන්ස සමුදු සම්විරාගේ ධේද පිළිස මා බරතුනි උත්සාහ නොකරව ේද සංවස්තනිකන්ව අධිකරණ සමාදාය පරිගරි හරහාසි ේද සංවස්තනිකන්ව අධිකරණ ේදනයට හේතු කාරණයක් වූගෙන සමාදාය පරිගරි හරහාසි මා සමාදාය මා පරිගරිය මා අට්ටාසි
තුනටම ඕනේ මා අට්ටාසි කියන්න හරිය ඒ මාක්‍ය උපදේ කොහෙන්ද ගත්තේ අරිසිරියාසුදු දැන් මේ වාක්‍යී මා කියලා කොටසක් තිබ්බේ නැහැනේ අර කලින් වාක්‍යයේ තියෙනා නේද මායස්ම කියලා ආ එතනින් ගත්තේ ඈ නැත්නම් අර්ථ ගන්න බෑ එහෙදි නේද අර්ථ එහෙම් පිටින් වෙනස් වෙනවනේ වෙන නැත්නම් අනිත් පැත්තේ කතාව කියවෙන්නේ එතකොට
සමාදන්
නොවෙ දැඩිව නොගෙන සමාදාන සමාදන්න දැඩිවගෙන නොසිටව
සමේතයස්ම සංවේද සමාභෝ ඉස්සන්ගෝ සම්මුදමාන අවිදමාන හේතු හේතු ආසුනරති
සමේතයස්ම
සංවේ සමාභෝ ඉස්සන්ගෝ සමේතු
සමග සංයාසනගේ ඉද්දේවා ආයෂ්ණතුන් වහන්සේ කියන සිංහල නේද ඉතුරු කොටස කියන්නේ
සමංගෝහි සංගෝ
සමගි සංගතිමේ
සම්මෝදමානෝ අයෝදමානෝ විරාජ නැතිව ඒ කුද්දේශ ඒ කුද්දේ ඇතිව හාසු විහරති පහසු වාසය කරයි
යන්වෙනි අර උඩ කොටස නැත්තා ඉතින් වත්තබ්බෝ කියලා සම්බන්ධ කරත් හරි ඉතිකාරය තේරුණනේ ඊළඟට
දෙවියන්ගේ වත්තබ්බෝ දෙවියන්ගේ සතිය අපි දක්වා දුන්නු විදිහේ
දුක්කට ආපත්‍ය සුභාවස් නැහැ වගේ දේසියවා කියන්නේ
සුත්වාන වදන්ති අසා නොකියයිද
නොකියද්ද
අසා නොකියද්ද ආපත්‍ය දුක්කටස්ස අස්ස දුක්කට
අපත නෑ ඔය එහෙමත් හරි දුකුලා එලැත්වේ කිව්වම හරි කෙටුවා නැත්තම් දුක්කටස්ස ආපත්‍ති දුකුලාවට පැමිණේ ඔය අර්ථ දෙකම ගන්න කියලා කියනවා සෝ බික්කු
සංග මච්ඡම්පි ආකඩ්ඩික්වා වත්තකෝ
ආකඩ්ඩික්වා
වත්තකෝ සෝ බික්කු ඒ සංග දෙක විචිය සංග මච්ඡන්ති සංඝා නෙලට ආකාර දික්වා රැගෙන වත්තා දුක නිදිය
ඇදගෙන
අවු මා ආයස්මා සමග්ගස්ස සංඝ
කියන්නේ පරිවර්තනයේ මදි. ඒ නිසා කියන්නේ.
මා ආයස්මා සමග්ගත සංකල්ප දේදාය පරක්කෙම ආයස්මා සමග්ගත සංගස්ස
ඔය සිංහල අර්ථය කියලින් ආයස්මා ආයස්මතුන් වහන්සේ
වහන්සේ සමග්ගත සංගස්ස දේදාය මා පරක්කෙම සංගීත සංයාවේ හේදේ පිට මා පරක්කෙම උත්සාහ කරව දේදන සම්පත්තිකම අධිකරණ සමාගාල බලයේ අර්ථාති
විදීමට පිළි
දේදන සම්පත්තිකම අධිකරණ විදීමට හෝ සුදුනු
අධිකරණයේ කාරණයක්ගෙන සමාදන්ව දැඩිවගෙන නොසිටව
සමේතයස්ම සංගේන ආයත්ම සංගේන සමේතු ආචිදි මාංශේ සංගයසංග ඒකේවා සමග්ගෝනි සංගෝ සම්මෝධ මානව අල්ලද මාන ඒතු දීසෝ පාසී කරති සමග්ගෝනි සංගෝ සමගින්නේ සංගයා සම්මෝධ මානව සතුසි ඇත්තේ අල්ලද මානව විවාදය ඒතු දීසෝ ඒ උද්දේශ ඇත්තේ පාසු විහරති පාසු මාසේ කරති
යන්වෙන් කිය යුතුයි අර කිති වත්තබ්බ
දෙතියන් වත්තබ්බ ජීවන්දු කීතිය සතියන් වත්තබ්බ කුණනෝද කීතිය සතියේ ප්‍රතිසද්දෙති ඉදින් අතුහරින්නේ නම් ඉදින් අත්හරින්නේ නම් ඉච්ඡේතම් කුතවන් මෙය මෙසේ නැමෙයි නෝචේ ප්‍රතිසද්දෙති ඉදින් අතුහරින්නේ නම් ආපතු දුක්කදස්ස
මෙසේ වනාහි සම්භාසනේ කළේතු
වේ. මෙසේ වනාහි සම්භාසනේ කළේතු වේ. දැත්තේන වික්ඛා පටිවයෙන සංසංගෝ ඥාතේ තබ්බෝ. යත්තේන පටිවයෙන වික්ඛා යත්තමු පටිවල වික්ඛා වික්ඛා විසින් සංගිර සංගෝ සංඝයා ඥාතේ තබ්බෝ දැනිති සුනාති මේ භක්තිය සංගෝ
ස්වාමීනි නැත්නම් වහන්ස මේ මා මේ සංඝෝ සංගතමේ මේ මා කියන්න සුනාතු අසාව
අයං උත්තන්නාමෝ වික්ඛු සමග්ගස සංඝස්ස දේදාය පරක්කමති අයං උත්තන්නාමෝ වික්ඛු මේ අසුවල් නමති සමග්ගස සංඝස්ස දේදාය පරක්කමති සමගිපු සංඝයාගේ දේහයේ පිස දයන් කරයි සෝතං වත්තිකං කටින් සජ්ජති සෝයේ වික්ෂුව තං වත්ති ඒ දේකට වස්තුව ඉන්න කටින් සජ්ජති අතුහරි යටි සංගස්ස පද්ද
කියන්නේ
හරියට යටි සංගස්ස පද්ද කල්ලා ඉදින් යටි ඉදින් සංගස්ස පද්ද කල්ලා සංඝයාත සාත්තු කාලයක්ද සංඝෝ සංගතේ ඉත්තනාම භික්ෂු ඉනම්කට ඉනම්කට භික්ෂුව සමභාසීය සමභාසනය කරන්නේ සත්ත්ව වත්තුස්ස පදිස්ස
ඒක කලින් කියවන හරියට නේ
සත්‍යතාවම විතු වෙනමදි කිච්චු තස්ස වත්තුස්ස පරිස්සග්ගාය ඒ දේකට වස්තුව ගුරුලිම පිට සමභාසයේ සමභාසණය කරන්නේ ඒකා නැති
මේ නැත්තියක් හරි ඒ ටික මම පොඩ්ඩක් විස්තර කරලා ඉන්නම් සමාදාය කියලා කිව්වේ ආදාය කියන එක එතකොට මේ ශික්ෂාපදයේ තියෙනම වචන ආපහු බුදුරජාණන් වහන්සේ බෙද බෙද පෙන්නනවා. ඒකටයි මේ පදභාජනී කියලා කියන්නේ. අට කතාවේ පදභාජනී කියලා යම් තැනක් තිබ්බද මෙන්න මේ කොටස් ගැන තමයි ඔය කියවන්නේ. ඒකත් අවධානය තියාගන්න ඕනේ. පග්ගහී කියලා කියන්නේ දීපේය දක්වන්නේ කියන එක. සිත්තේය කියලා කියන්නේ න පටිනිස්සද්ධිය අත් නොහරින්නේ කියන අර්ථය. සෝ භික්ඛූති කියලා කිව්වේ යෝසෝ සංඝ බේදකෝ භික්ඛු. ඒතර ඒ සංඝ බේදක භික්ෂුවයි කියන අර්ථයයි. භික්ඛූති කියලා කිව්වේ අඤ්ඤේහි භික්ඛුයි. මේක අට කතා විස්තර කරා අඤ්ඤේහි භික්ඛුයි කියලා කියන්නේ ලජ්ජී භික්ෂුන් වහන්සේලා විසින් කියන එක. යේ පස්සන්ති යේ සුනන්ති තේහි වත්තබ්බෝ යමෙක් දකිද්ද යමෙක් අසද්ද උන්වහන්සේලා විසින් මෙහෙම කියන්න ඕනේ. ඕක අට කතාවේ විස්තර කරනවා මේ ටික කොහොමද කියන්න ඕනේ කොච්චර දුරක ඉන්න භික්ෂුන් වහන්සේලාටද මේක ගිහිල්ලා කියන්න ඕනේ මේ කාරණයක් ඇහුනොත් දැක්කොත් ඉති විනිශ්චය ගොඩක් අට කතාවේ තියෙනවා අපි ඒ ටික එතනදි කතා කරමු. කොහොමද කියන්නේ කියලා කියන්නේ ආයස්මා සමග්ගස් සංගස්ස බෙහෙදාය මා පරක්කම ආශිතුන් වහන්සේ සමුදි සංඝයා බිඳින්න උත්සාහවත් වෙන්න එපා. බෙහෙදන සංවත්සනිකං ආධිකරණ සමාදාය පග්ගයි මාට්ටාසි. ඔබ වහන්සේ ඉතින් මේ බිඳීමට තුඩු දෙනන මේ අටලොස් බෙහෙදකර වස්තුවක් මේ අධිකරණයක් අරගෙන දැඩිවගෙන දීපණය කරන්නේ නොසිතව කියලා කියන්න ඕනේ. සමේතය සමේතු ආයස්මා කියන එක තමයි මේ සංදි වෙලා තියෙන සමේතායස්මා කියලා. එතකොට සංගේ සංඝයා සමග සහාරතේ කතියාවෙන් සංඝයා සමග උභහන්සේ එක් වේවා කියලා කියනවා. සමංගෝයි සංඝෝ සම්මෝධමානෝයි වදමානෝ ඒ කුද්දේශෝ පහසු විහෙරති. ඉතින් සමගිය සංඝදිනේ බොහොම සතුටින් විවාද රහිතව ප්‍රාතිමෝක්ෂාදී උද්දේශ ඇතිව පහසින් වාසය කරනවා. එකවරක් නෙමෙයි ဒုတိယම්පි වත්තබ්බු තතියම්පි වත්තබ්බු දෙතුන් වාරයක් කියන්න කියලා කියනවා. සචේ පටිනිස්සද්දති ති අත්තරිනවා නම් ඉතින් කුසල මේක බොහොම කුසලයක් මේක යහපත් දෙයක් මේ බොහොම මනා දෙයක් කියලා කියනවා. නෝචේ පටිනිස්සද්දති ඉතින් මෙහෙම කියලා තතහරින්නේ නැත්නම් ආපත්‍ය දුක්කටස්ස දුකලාවත් වෙනවා කියලා කියනවා. සුත්වාන වදන්ති ආපත්‍ය දුක්කටස්ස මේකත් අට කතාවේ කියනවා. මේ සුත්වාන වදන්ති ආපත්‍ය දුක්කටස්ස කියලා කියන්නේ මොකක්ද කියලා ඒක අපි එතනදී කතා කරමු. සංගමේදයක් කරනවා කියලා අහලා ඒක අපි මේ විදිහට එයාට ගිහිල්ලා කිව්වේ නැත්තම් නොකිලන්නම් ගිහිල්ලා කිව්වේ නැත්තම් නොකීම නිසා ඒ නොකියන භික්ෂුන් වහන්සේලාට දුකලා වෙනවා. ඒකයි කියන්නේ. ඔක මට මතක හැටියට පරාජිකා පාළියේ එනවා අර දෙවෙනි පරාජිකා පාළියේ දුක්කට වර්ග 8ක්. ඒකේ එක දුෂ්කටයක් තමයි ඥාත දුක්කටේ කියන්නේ. ඥාත දුක්ඛටේ විස්තර කරන්නේ සුත්තානෙ වදන්ති කියන එක. ඒ සුත්තානෙ වදන්ති කියලා කියන්නේ මෙන්න මේක. සංඝ වේදයක් වෙනවායි කියලා අහලා නොකීවොත් දුකලාවක් වෙනවා. ඒක විස්තර අපි ඉතුරු කොටස අට කතාවේ කියමු. ඊට පස්සේ සෝ භික්ඛු සංඝමජ්ජංටි ආකාඩ්ඩික්කා වත්තම්බෝ. සංඝ මැදට මෙයා ඇදගෙන ඇවිල්ලා මෙහෙම කියන්න කියලා කියන ඉතින් අට කතාවේ කියන අතින් පහෙන් හරි කමන්නේ ඇදගෙන එන්න කියලා. සංඝ මැදට ඇදගෙන ඇවිල්ලා මෙහෙම කියන්න කියලා කියන අර මුලින් විදියට සංඝ බේදයක් පිණිස උත්සාහ කරන්න එපා, අධිකරණයක් මෙහෙම අරගෙන ඉන්න එපා, සංඝයා එක්ක සමුදි වෙන්න, සමුදි සංඝයාකින් විවාද නැතුව සතුටින් එක් උද්දේශ වැතුව පහසුවෙන් වාසය කරනවා කියලා. දෙවනුවත් තෙවනුවත් කියලා මෙහෙම කියලත් ඉතින් අත්හරින්නේ නැත් කියනකොට අත්හරිනවා නම් ඒකත් හොඳයි. මෙසේ මෙහෙම යන විච්ඡේදං කුසලං කියලා කිව්වේ ඒකයි. ධම්මවිසුද්ධියසුතුම් මේ ඉච්ඡේතං කියන එකේ විසංගය කියන්න බලන්න. පාලි විසංගි දැන් මේ සංදි පදයක් නේ. බලන්න හොඳනේ. අත්දීපයිස්තු. ඒවත් චුට්ටයි අවධානය තියාගන්න ඕනේ. දැන් කවුරුරි අහුවත් එහෙම නේද? නැත්නම් දැන් තමන්ගේ තවබෝධය තියාගන්න ඉන්නේ. ඉති ඒතං කියන එක. ඉති දෙගෙනට ඉච්ඡිච්ඡ ආදේශය මතකයි නේද? ඉති ඒතං කියන එකයි ඉච්ඡේතං කියලා කියන්නේ. නොචේ පටි නිස්සද්දි. ඉතින් එහෙම කරලා තතහරින්නේ නැත්නම් ආපත්‍ය දුක්කටස් දුකලා එවත් වෙනවා කියලා කියනවා. සෝ භික්ඛු භික්ඛුයි සමුනුභාසිතබ්බෝ. මේ භික්ෂුවව භික්ෂුන් වහන්සේලා විසින් සමුනුභාසනය කරන්න කියලා කියනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කොහොමද මේ සමුනුභාසනය කරන්නේ? ඒවංච බන භික්ඛවේ සමුනුභාසිතබ්බෝ. මහණෙනි මෙන්න මෙහෙම සමුනුභාසනය කරන්න. වියත්තේන භික්ඛුනා ප්‍රතිබලයෙන් සංඝෝ ඥාපේ තබ්බෝ. වියක්තෝ ප්‍රතිබලෝ භික්ෂුව විසින් සංඝයා පළමුවෙනි දන්නාන්ද. කොහොමද? සුනාතු මේ භන්තේ සංඝෝ අයං ඉත්තන්නාම ඔය විදිහට කියලා ඒසා ඤත්ති කියන තැනට එනකම් මේ ඤත්තිය තිබ්බා. හැදෙන්නේ නේද? සමනුභාසන විනය කර්මය. ඊට පස්සේ අනුශ්‍රාවණය තුන්මතාවක් සිද්ධ කරාට පස්සේ ඒ කරලා සත්‍යයේ නැත්තම් සංඝාදී සීතාපත්ති සිද්ධ වෙනවා. අපි අනුශ්‍රාවණය කොටස ඉක්මනින් කියමු. උභාසයම නේද? කියන්න.
සෝතම් වස්තුන් පටිනිස්සජ්ජති. සෝ ඉච්ඡුර තම් වස්තුන් හේ භේදකර වස්තුවෙන් පටිනිස්සජ්ජති. අත්මහත්ති සංඝෝ ඉත්තනාමං වික්ඛු සමුභාසති. තස්ස වස්තුස්ස පටිනිස්සජ්ජාය. සංඝෝ සංගතිදී ඉත්තනාමං වික්ඛු මෙරමෙති නික්ෂුර තස්ස වස්තුස්ස පටිනිස්සජ්ජාය. ඒ භේදකර වස්තුව ජීවණියු සමුභාසති සමුභාසන කර්මය කරන්නේ.
සංඝයා වහන්සේට රුචිද? රුචි. තස්මා තස්මා ඉබැවින් නිහඬ. තුන්හි තස්මා නිහඬ ඉබැවිනි.
ඒවං නිය මෙසේ
ධර්මි යන්නේනි ඉතුරු ටික කියන්නේ කියන්නේ
ඥාත්‍යා දුක්ඛතං දීති කම වාචාන කුලස්සයා කම්ම වාචා පරිවසාමී ආපද සංගාසී කරස ඥාත්‍යා දුක්ඛතං ඥාත්‍යේ දුක්ඛත
ඥාත්‍යේහි දුකුලාය
ඥාත්‍යේහි දුකුලාය දීති කම වාචාන කුලස්සයා කර්ම වාක්‍ය
දෙකෙන් තුලසිය
කම්ම වාචා පරිවෝසානේ කර්ම වාක්‍ය අවසන්දී ආපටි සංගාධිතේ රස සංගාධිතේට ආපත්තේ සංගාධිතේසං අජ්ජාපන්තස්ස නක්ඛියා දුක්ඛං සංගාධිතේසං අජ්ජාපන්තස්ස සංගාධිතේට පැමිණීමට නක්ඛියා දුක්ඛං නක්ඛියි දුක්ඛතේ දීහි කම වාචායි කුලච්චා පටිපස්සම් අන්ති
කර්ම වාක්‍ය දෙකෙන් තුලසි තුලසි ආපත්‍ති වූ පටිපස්සම්බනේ වේ
සංඝාති සෝති
කොටස් අපි පරිවර්තනය කරන්නේ පළවෙනි ශික්ෂාවේදී අපි ඔක දිගටම කියවා කියන්න
ධර්ම කර්ම සම්පූර්ණ පටිච්චසමුප්පාදයි ධාර්මික කර්මයේ සංඥාව ඇත්තුට
මේ පටිච්චසමුප්පාදයි
අත්නහරීද ආපටි සංඝාති සේසස්ස
සංඝාති සේසාපස
ධර්ම කර්මයේ දේවතු කෝණ පටිච්චසමුප්පාදයි ධර්ම කර්මයේ විමුක්තිය ඇත්තේ එන පටිච්චසමුප්පාදයි ගුරුලන් නිරුලන්නේද ආපටි සංඝාතියේ සංඝාතියේ ආපටි සංඝාතියේ ආපටි ධර්ම කර්මයේ අධර්ම කර්ම සම්මීන පටිච්චසමුප්පාදයි
ධාර්මික කර්මයේ
අධර්ම
කර්මයන් සංඥා ඇත්තේ නොදුරලයිද
ආපටි සංඝාතයේ රස සංඝාතයේ ආපටියේ අධර්ම කම්මේ ධම්ම සංඥා ආපටි දුක්ඛ රස අධාර්මික කර්මෙහි ධාර්මික කර්ම සංඥා ඇතේද ආපටි දුක්ඛ රස දුක්ඛට ආපටියේ අධර්ම කම්මේ දේවතුකෝ ආපටි දුක්ඛ රස අධර්ම කම්මේහි විමුතිය ඇතේද ආපටි දුක්ඛ රස දුක්ඛට ආපටියේ අධර්ම කම් සංඥා ආපත්‍ය දුක්කස්ස අධර්ම කම් සංඥා වේද දුක්කට ආපත්‍ය අනාපත්‍ය අසම්බහ බවසන්තස්ස පටිච්චසමුප්පාදස්ස උන්මත්තස්ස ආදි කම් දස්වාටි අසම්බහ බවසන්තස්ස
අනාපත්‍ය
බවසනේ නතරම් හිතද පටිච්චසමුප්පාදස්ස දුරලක්ම හිතද උම්මත්තකස්ස උමතුරු උන්ට ආධිකම්කස්ස අනාපත්‍ය
ඉති අනාපත්‍යයි
සංගදීත
නිමියේ හරි ඉතින් මේ කියව කොටස මම කෙටියෙන් අර්ථ ටික කියලා දෙන්නම් අපහැදිලි නැහැ අට කතාවෙත් ලොකු මේ කොටස් විස්තර කරනවා ඊට පස්සේ දැන් අත්‍යයේ තිබ්බට පස්සේ ඒ විදිහටම අනුශ්‍රාවණය කරනවා ස්වාමීනි මා කියන්නක් අසාවා මෙන්න මේ භික්ෂුව සංඝ බේදයේ පිණිස උත්සාහ කරනවා ඒ බේදකර වස්තුව අත්හරින්නේ නැහැ මෙනම් ඇති භික්ෂුවව අපි සමුනුභාසනය කරනවා ඒ වස්තුව අත්හැරීම පිණිස ඉතින් යම් ආශ්‍රමතුන් වහන්සේ කෙනෙකුට මේ සමුනුභාසනේ ඒ වගේ මේ වස්තු අත්හැරීම පිණිස උචීනං සෝ තුන්හස්ස හිතෙනේ නිහඬ වේවා කියලා කියනවා. කවුද අපේ ආශ්‍රම වහන්සේ තුන්හස්ස කියන ගේ විසන්දිය කියන්න බලන්න උට තුන්හස්ස කියන ඔව සංධිපදය. තුන් කී අස්ස තමයි තුන්හස්ස කියන්නේ ලොක් වෙන. යස්ස නක්කමදී යම් කෙනෙකුට ඉතින් ruci නැත්තම් සෝභාසී හිතෙනේ කතා කරේවා. දැන් මොක් හරි විනය කර්මයේ කරන වෙලාවේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ වෙලාවේ කතා කරන්න පුළුවන්. පැහැදිලි නේද? මේකයි කියන්නේ. දෙවනුවත් තෙවනුවත් මෙහෙම කියන්න කියලා කියනවා. කොහොමද ස්වාමීන් වහන්සේ මා කියන්නම් කසාව සමි සංඝයා බිඳීම පිණිස උත්සාහ කරනවා මෙන්න මේ භික්ෂුව ඒ වස්සුව අත්හරින්නේ නැහැ. ඒ නිසා ඉතින් සංඝයා වහන්සේලා ඒ වස්සුව අත්හැරීම පිණිස සමුනුභාසනය කරනවා. යම් ආශිතුන් වහන්සේ කෙනෙකුට රුචිනම් නිහඬ වේවා. එහෙම නැත්නම් කතා කෙරේවා කියලා. ඉතින් තුන්වැල දක්වා මෙහෙම ਵਿਚාරීමේදී සංඝයා නිහඬ නම් අර භික්ෂුවත් වස්තුවත් අරින්නේ නැත්නම් මෙන්න මේ අනුශාවනේ අවසානයේ සමුනුබට්ටු සංඝේන ඉත්තන්නාමං සික්ඛූ තස්ස වස්තුස්ස පටිනිස්සග්ගාය කමති සංඝස තස්මාතුන්නේ මේ සංඝාරයාමි කියලා කියනවා. මේ අනුශාවනේ අවසන් වුණාට පස්සේ අර භික්ෂුවට සංඝාදිසේ සාපත්‍ය සිද්ධ වෙනවා. ඥාත්‍ය දුක්කඩක්. ඒතර ඥාත්‍ය කියලා අවසන් වෙනකොටම ඔව් එయ్య කාර්ය අවසන් වෙච්ච ගමන් ඒසා ඥාති කියලා ඥාති අවසන් වෙනකොට ඥාති පරිවසානේ දුකුලාවක් වෙනවා. දී කම්ම වාචාහි කුල්ලච්ඡය. කර්ම වාක්‍ය දෙකක් අවසානේ තුලසි දෙකක්. කර්ම කම්ම වාචා පරිවසානේ කර්ම වාක්‍ය අවසානේහි යක්ෂ නක්කමතිසෝ භාසෙය්‍ය කියලා එය්‍ය කියලා ඉවර වෙනකොටම ඒ විදිහට අත්හැරියේ නැත්තම් සංගාධිසේසේ ආපත්‍ය පිටිටන. ඒකයි ඒ කියුවේ. සංගාධිසේසේ පිටිහිටියාට පස්සේ ඥාත්‍යයෙන් වෙච්ච දුකුලාව ඒ වගේම කර්ම වාක්‍ය අනුශාවනයේදී සිද්ධ වෙච්ච ඒ කර්ම වාක්‍යන්නේ තුලසි දෙකක් පටිසම්බන්ධනේ වෙනවා කියලා කියනවා. සංඝාසේසී වුණාට පස්සේ දුකුලාවකුයි තුලසි දෙක්කුයි සංඝාසේසීකුයි නෙවෙයි. කෙලින්ම සංඝාසේසී තේරෙනවා. ඕක ගැන වාද දෙකකුත් යනවා. එතනදී අපි කතා කරමු. සංඝාසේසයි කියලා කිව්වේ අර පළවෙනි සුක්ඛලිසට්ටි සංඝාසේසී ශික්ෂාපදේ සංඝාසේසී පදේ යම්සේද විස්තර කරේ. ඒ විදිහටමයි කියලා කියනවා. ඒ පෙයියාලුන් ඇතුලේ ලොකු කොටසක් තියෙනවා පළවෙනි ශික්ෂාපදයෙන් බලාගන්න. ඊට පස්සේ ධම්මකම්මේ ධම්මකම්මසංයීන පටිනිස්සජ්ජති. මේ විනය කර්මයේ ධාර්මික කර්මය. ඒ කියන්නේ ඡන්ද බේන්න ඕනේම ගෙනල්ලා සීමාව පිරිසිදු කරලා විසුණුහන්සලා අත්පස ඉඳගෙන ඒ විනය කර්මයක සුදුසු සියලු සුසුකම් සියලු අංග සම්පූර්ණ වෙමින් ධාර්මිකව සිද්ධ කරන ධාර්මික කර්මයක් නම් ඊළඟට ඒ සංඝ බේදය කරන්න උත්සාහ වෙන භික්ෂුවටත් තියෙන්නේ මේක නිවැරදි කර්මයක් කියන සංඥාව නම් ඒ වෙලාවෙත් අතහරින්නේ නැත්නම් ආපත්‍ය සංඝාදි ශේෂස් සංඝාදි ශේෂ ආපත්‍ය වෙනවා. ඊට පස්සේ ධම්ම කම්මේ වේමතිකෝ. හැබැයි මේ ධාර්මික කර්මෙහි භික්ෂුන් වහන්සේලා කරන්නේ ධාර්මික කර්මයක්. හැබැයි මේ භික්ෂුව විමති. නමුත් අත්හරින්නේ නැති වුණොත් මොකද වෙන්නේ? සංඝාසී සාපත්‍යයක් වෙනවා. ඊළඟට ධම්මකම්මේ අධම්මකම්ම සංඤ්ඤා. භික්ෂුන් වහන්සේලා කරන්නේ ධාර්මික කර්මයක්. අර භික්ෂුවට මේක අධාර්මික කර්මයක් කියන සංඥාව තමයි තියෙන්නේ. එයා හිතනවා මේක මොකක් හරි කෝපිය දෙයක් තියෙනවා. මේ සීමාව පිරිසිදු නැහැ. එන්න මොකක් හරි එහෙම එකක් හිතනවා. පැහැදිලි නේද? අධාරම් කර්ම සංඥාවක් තිබිලා අත්හරින්නේ නැති වුණොත් ඒ ආපත්‍ය සංඝාදි සීසස් සංඝවේ සීසස් ඇවැත් වෙනවා. භික්ෂුන් වහන්සේලා ධාර්මිකව මේ කර්මය කරන නිසා අධම්ම කම්මේ ධම්ම කම්ම සංඥේ භික්ෂුන් වහන්සේලා විසින් කර්මය කරන්නේ වැරදියට. පැහැදිලිද? ඒක අධාර්මිකයි. ධම්ම කම්ම සංඥේ. හැබැයි සංඝාදි සීස් මේ සංගමීදී කරන්න උත්සාහවත් වෙන කෙනාගේ තියෙන්නේ මේක ධාර්මික කර්මයක් කියන සංඥාව. එහෙම වුණොත් සංගාධිසේස වෙන්නේ ආපත්‍ය දුක්කට අස්ස. මොකද භික්ෂුන් වහන්සේලාට කර්මය වර්ධිනේ. පැහැදිලි නේද? වෙලාවට දේරෙන තැන. ඊළඟට කාටද? ඔව් ධම්මකම්ම සංඥාවන් තියෙන්නේ. ඒ තත්තරින් නැතුව ඉන්න අය. පැහැදිලි. සංගාධිසේස පිහිටන්නේ නැත්නම් කර්මය හරියට සිද්ධ වෙන්නේ නැති වෙනවා. අපි තුමු සීමාව කෝපිය වෙලයි කියලා ඒ වෙලාවේ. ඒක ධාර්මික නෙවෙයි. නමුත් අරය ධාර්මික කර්ම සංඥාවෙන් දැන් ඉන්නේ ඉඳගෙන. අත්හරින්නේ නැහැ. හැදින්නේ. අධම්ම කම්මේ වේමතිකෝ. අධාරම් කර්මෙහි විමති වෙති උනා ඒ වෙලාවේ ඉන්න නිසා දුකුලාපත්‍ය සිද්ධ වෙනවා. අධම්ම කම්මේ අධම්ම කම්ම සංඥා ආපත්‍ති දුක්කටස්. අධාරම් කර්මෙහි අධාරම් කර්ම සංඥාව තිබ්බත් දුකුලාපත්‍ය දෙනවා. මොකද අර ඒ බේදකර වස්තුව දැඩිව අරගෙන ඉන්න නිසා. අසමනු භාසං තස්ස සමනු භාසමේ කලේ නැත්තම් එහෙම නැත්තම් පටිනිස්සජ්ජං තස්ස මෙහෙම කරනකොට අර කර්ම වාක්‍ය අවසන් වෙන්න කලින් අනුශාවනාදී අවසන් වෙන්න කලින් අත්හැරියොත් සංඝාචීසී පිටිහිටන්නේ නැහැ. උම්මත්තකස්ස ආධිකම්මිකස්ස අනාපත්ති. ඒක පැහැදිලි. ඔව්. නෑ කර්මය සිද්ධ වුණත් නැතත් අර භික්ෂුවට ආපත්‍ති වෙන්නේ නැහැ මේ එයා අත්හරින හින්දා. පැහැදිලිද? සංඝාසීස වෙන්නේ කොහොමද? ඒක විනය කර්මයක් නෙවෙයි. ඒක අධාර්මිකයි නම් කෝපයයි නම් විනය කර්මය සිද්ධ වෙන්නේ නැහැ. පැහැදිලිද? විනය කර්මය සිද්ධ වෙන්නේ නැහැ කළා. කොහොම සංඝාසීස පිටන්නේ? නෑ නෑ කොහොමද වෙන්නේ? එයා දැඩිවගෙන හිටියත් වෙන්නේ නැහැ. කර්මී කෝප ඈ ඔව් කර්මී කෝප වෙන හින්දා අදාන්න නිසා. ඒක
දෙයාම
සංඝාදිසේසී පිහිටලා නැහැ ඉතින් කර්මී අදා ඈ නෑ නෑ කරන්න වෙනවා ඉතින් ඒක යාගේ වැරද්දක් ඒ අර අරක දැඩිවගෙන හිටියානේ එහෙම
නේද?
කර්මය හැබැයි අධාර්මික වෙලා මෙයා දන්නේ නැහැ. භික්ෂුන් වහන්සේලා සමහරක් විතර දන්නේත් නැහැ කියලා කියමුකෝ.
මේකොල්ලෝම
දන්නේ. අරයට ඉතින් මේ ධාර්මික කර්මය කියන සංඥාව තියෙනවනම් වස්තුවත් අත් නොහැර හිටියොත් පිරිවිස් මහණ පුරන්න
වෙනවා.
දැන් වැඩි දින අසුමින් දන්නේ නැහැනේ. ඇත්ත කතාවකින් කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් නොදන්න නිසා යාට දැන් පිරිසිදු වෙන්න ඕනේ නම් කරන්න වෙන බව තමයි තේරෙන්නේ. නැත්තම් කොහොමද තියා පිරිසිදු වෙන්නේ? මොකද එයා දැන් හිතන් ඉන්නේ ධාර්මික සංඥාවේ මේක සිද්ධ උණයි කියලා. සංඝාසීස ඉල්ලකන්නේ. ඒක අත්හැරියා නම් ඉවරයිනේ ප්‍රශ්නේ. හරි අට කතාව
කියනවා.
අත්තරිය දුකන්ද නෑ දුකලා වෙන්න
වෙන්න
වේදන කොතන දාසුද? ඔන්නේ සංවත්තනිකම් වෙන්න ඕනේ. වේදන වත්තනිකම් මුලින් ගම් කියේ සංවත්තනිකම් කියන්නේ මේකේ මුද්‍රණ දෝෂයක් වගේ පේන. බුද්ධ ජයන්ති පොතක් වෙන විදිහට බලන්න. සංවත්තනිකම් කියලා එන්න ඕනේක වත් වේදන වත්තනිකම් කියලා දුන්නා. ගැටලුවක් නේ. අට කතාව කියමුද? නවතුම් තැන ඉන්න
කියන්නේ මෙසේ පිළිසු අර්ථයේ පදවාගෙනී දස්ස යේ පස්සන්ති කි යේ සම්මුඛා පරකාරිය තිකංකම් පස්සන්ති පදවාගෙනී අස්ස ඒ ධමාන්තකදරු එතන ඒක නිසා කිව්වේ පදවාගෙනී අස්ස ධමාන්තකදරු
ඒ පදයේ නේද පද වාදනයේ නේද මේ පදයේ මොකද්ද ඔබහස යන්නේ?
පදලාගිනේ අස්ස
කියලා. අස්ස කියන්නේ මොකද්ද කියන්නේ? මෙතන තේන්නේ නම් ආශිතුන්
ඒ දහාන්තරදරුන්
පස්සන්ති ඒ සම්මුඛාපග්ගය තිත්තත් පස්සන්ති. ඊසුනන්ති. වර බික්කුයි හේමස්ස වචනියෝ කියන මෙන්න මේ පදේ ගැන කියන එක තමයි මට නම් පේන්නේ. මොකද මදභාජනයේ ඒක අපහුව විස්තර කරේ යේ පස්සන්ති යේ සුනන්ති කියන කොටස. ඔව් දැනට එහි කියලා ගන්නාසිතු මම හරියටම කියන්නම් ඒ අස්ස කියන එකේ මොකද්ද කියලා.
සදභාජනයේ අස්ස එහි යේ පස්සන්ති ඉති මේ පස්සන් කියන්නේ මේ ගමේ සම්මුඛා පග්ගයේ සම්මුඛේ දැඩිවගෙන පිටත්ත පිටින්නා වූ පස්සන් කි දකිද්ද ඒ දකි කියන අර්ථයි. ඒ සුනන්ති කි හේපි අස්සක්ති නාම විහාරයේ දීපු වේල සම්මාත්‍නිකම් අධිකරණ සමාදාය පග්ගයේ පිටත්ත කි සුනන්ති මේ සුනන්ති කි මේ සුනන්ති යන්නේ හේපි අස්සක්ති නාම විහාරයේ යමී අසුවා නම් විහාරයේ වික්ෂු වේද සම්මතනික අධිකරණ වික්ෂූන් දේවිය වික්ෂු පවන්නා වූ කරුණ සමාදාය පත්තිය කිත්තන් තීටි වැලිවගේ සමාදාන වැලිවගේ තීටි යයි ගුණාති අසති යන අර්ථයි. සමේතාත්ම සංකේනාති ආත්ම සංකේන කරති සමේතු සමාගතතු සමේතායත්ම සංකේන කිවි සමේතායත්ම සංකේන යනු ආයත්ම ආයත්මස්කමේ සංකේන කති සංඛ්‍යා සමග සමේතු එක්වේවා සමාගතතු සමබව පැමිණේවා ඒකලක්ෂිකෝ හෝතු හෝතුති අතෝ එක්ලබ්ධි ඇත්තේ වේවා යන අර්ථයි. කිං කාරණ කුමක් හේතුවත් සමස්තෝහි සම්පූර්ණ සම්බුද්ධාන අවිවර්ණාන හේතුත්තේසු පාදු විහෙරදී ති සමස්තෝහි සම්පූර්ණ සම්බුද්ධාන අවිවර්ණාන හේතුත්තේසු පාදු විහෙරදී ඉති යයි වදාළ බැවි.
හරිනේ. වර අස්ස කියන පදයෙන් තේන්නේ මේ අර පදභාජනයේද මෙන්න මේ කිව්ව කොටසේ කියන දාස්තුනේ. ඔබ වහන්සේ මොකද
කිව්වේ?
ඒ කොටසත් එක්ක කියපු ඒ අදාළ තැනේ කියන එක තමයි තේන්නේ. වෙන මොකුත් විශේෂයක් ඒ ගැන කියන්නේ නැහැ. විශේෂයක් තිබ්බොත් මම ඒක කියන්න. හරි. ඊළඟට බලන්න දැන් මේ කිව්ව ඡේදෙන් අපි මේ දක්වා පෙළ කියලා අවසන් කළා. ඒ පෙළේ කිව්ව කොටස තමයි දැන් මේ විස්තර කරන්නේ. සංකේපතෝ පණ. කෙටියෙන් කියනවා නම් ඡේදන සංවත්තනිකන්ව අධිකරණ සමාදාය ඉති කියලා මෙන්න මේ කිව්ව පෙළේ කොටසේත් සංඝ බේදස්සත්තායි සංවත්තනිකන් සංඝ බේදේ නිප්පත්ති සමත්තං කාරණං. ඒතර සංඝ බේදයේ පිනිස සංවත්තනිකන් කියලා කියන්නේ පමුණුවන්නා වූ ඒ පිණිස පවතිනා වූ කියන අර්ථය. සංඝ ભેදේ නිප්පත්ති සමත්තා. සංඝ ભેදයක් උපදවන්න පුළුවන් සමර්ථ කියන අර්ථය. නිප්පත්ති කියලා කියන්නේ ඒක. නිෂ්පත්තියට සමර්ථ. කාරණය. හේතුවක්. කරුණ කියන අර්ථය. ඒ සංඝ ભેදයක් නිෂ්පත්තිය කරන්න සමර්ථ වූ හේතුවක් කරුණ ගහෙත්වා ඉති. ගෙන යයි ඒවන් අත්වෝ වේදිතබ්බ. මෙසේ අර්ථය දත යුතුයි කියලා කියනවා. පග්ගහ්‍ය කියලා කිව්වේ පග්ගහ්‍ය ඉති පග්ගහිතං දැඩිව ගන්නාලද්ද. ගන්නා ලද්ද කියන එක. අබ්බුස්සිතං, අබ්බුස්සිතං කියලා කියනවා අබ්බුග්ගතං කියලා. කියන්නේ තදින් එසවුවා කියන අර්ථයෙන්. අබ්බුග්ග අබ්බුස්සිතං කියලා කියන්නේ උස්සිත කියලා කියන්නේ එසවුවා. තදින් එසවුවා කියන අර්ථය. එහෙම නැත්නම් පාකටං කත්තා ප්‍රකට කොට කියන අර්ථය. මේ පග්ගහිය කියන එකම තමයි ඔය පැති කීපයකින් මේ විස්තර කරන්නේ. අර්ථය තේරුම් ගන්න. තිට්ඨය කියලා කියේ යථා සමාධින්න. ඒ කියන්නේ යම්සේ මනාව ගත්තා වූ යථා පග්ගහිතං ඒවච යම්සේ ගන්නා ලද්දක්ම කොට අච්චෙය්‍ය. අච්චෙය්‍ය කියලා කියන්නේ විහෙරෙය්‍ය කියලා කියනවා. ඒකේ වාසය කරන්නේ කියන අර්ථය. අවශ්‍ය නම් ලියා ගන්න ඒවට තේරුම් අච්චෙය්‍ය. අච්චෙය්‍ය කියන එකට විහෙරෙය්‍ය කියලා අර්ථ ගන්න කියලා කියනවා. වාසය කරන්නේ කියන අර්ථය. යස්මාපන යම් හේකින් වනාහි ඒවම් පග්ගන්නතා මෙසේ දැඩිව ගත්තා වූ විසින් හෝ තිෂ්ඨතාච සිටියා වූ ඒ කෙනා විසින් හෝ තන් දීපිතංචේ එය දක්වන ලද්දේ මෙන් අපට නිස්සත්තංච අත් නොහරින ලද්දේද දෙයි කියන අර්ථය. තස්මා ඒ නිසා පදභාජනේ පදභාජනේහිදී දීපේ යාතිච නප්පටි නිස්සජ්ජයාතිච වුත්තං දීපේයාතිච කියලයි නප්පටි නිස්සජ්ජයාතිච කියලයි නප්පටි නිස්සජ්ජය කිව්වයි කියලා කියනවා. තෙලේ බලන්න පග්ගහිය ඉති දීපේය කියලා කියනවා. ඊට පස්සේ තිට්ඨෙයති තිට්ඨෙයාති මෙහ පටි නිස්සජ්ජය. ඔන්න ඔය කිව් එක තමයි දැන් මේ විස්තර කළේ. බික්කුහි ඒවමස්ස වචනීයෝ. බික්කුහි ඉති කියලා තෙලේ විස්තර කරා. අට කතාව ඒ කොටසම බික්කුහි ඒවමස් වචන යෝති අන්නේහි ලජ්ජී බික්කුහි ඒවං වත්තබ්බේ භවේ. අන්න ඒකයි අපි පරිවර්තනයේදී අර බික්කුහි කියන කොටසදී මතක තික්කින්ද්‍රයාසුදු මම ලජ්ජී බික්සුන් වහන්සේලා විසින් කියලා කිව්වා. ඒ කීව නිකාම නෙවෙයි අට කතාවේ මේ කොටස තියෙන නිසා. හැදිරෙන නේද? බුද්ධ ජයන්ති පරිවර්තනයේ හොඳට බලන්න ඒ විදිහට තමයි මේ සම්මාසලා පරිවර්තනය කරලා තියෙන්නේ. අට කතාව බලලා. අන්‍ය වූ ලජ්ජී බික්සුන් වහන්සේලා විසින් මොකද අලජ්ජී අයට ඉතින් ආපහු මෙහෙම දෙයක් කරන්න බැහැනේ. ඒගොල්ලෝ තලජ්ජිමනේ. ඉතින් ලජ්ජී භික්ෂුන් වහන්සේලා විසින් තමයි මෙයාව ගොඩගන්න මේ විදිහට කියන්න ඕනේ කියලා කියන්නේ. පදභාජනේ චස්ස ඒ පදභාජනේද යේ පස්සන්තිති. යේ පස්සන්ති කියලා යේ සම්මුඛා පග්ගයි චිත්තන්තං පස්සන්ති. සම්මුඛව මෙසේ දැඩිව ගන්නවු දකින්න කියන අර්ථය. යේ පස්සන්ති කියලා කියන්නේ. යේ සුනන්ති. දැන් දකින්නේ නැහැ. හැබැයි මෙහෙම සංඝ බේදයකට යමෙක් උත්සාහ කරනවා කියලා අහන්න ලැබෙන. පැහැදිලිද? අපිට දැන් අපි හිතමු අහවල් සේනාසනේ අපිට ආරංචියක් එනවා මේ මෙහෙම භික්ෂුවක් අහවල් භික්ෂුව සංඝ බේදයක් කරන්න යනවා කියලා. ඒකට ඒක ඇවිල්ලා යේ සුනන්ති. යම් භික්ෂුන් වහන්සේලා අහනවා. පැහැදිලි නේද? යේපි අසුපස්මින් නාම විහාරේ. ඔන්න අසවල් වූ නම් විහාරේ භික්ඛු බේදන සංවත්සනිකං අධිකරණ සමාදාය. කෙනෙක් නෙවෙයි භික්ෂු පිරිසක්ම බේදනයට සුදු දෙන්නා වූ අධිකරණයක්ගෙන දැඩිවගෙන සිටිනවා කියලා අසනවා කියන අර්ථයයි මේ යේසුනන්ති කියලා කියන්නේ. ඊට පස්සේ සමේතායස්මා සංගීනාති කියලා කියවනේ. මේකේ අර්ථය තමයි ආයස්මා සංගීන සද්දි සමේති. ආයස්ම තුන්වහන්සේ සංඝයා සමග සමේතු සම වේවා. එහෙමත් නැත්නම් සමාගච්ඡතු. සමාගච්ඡතු කියලා කියනකොට ගැළපේවා නැත්නම් එක් වේවා. ඒ වගේ අර්ථයක්. ඒක ලබ්ධිකෝ හෝතුති යත්තු එක් ලබ්ධිය ඇත්තෙකු වේවා කියන අර්ථයයි කියලා කියනවා. භින්න ලබ්ධික නොවි එක්ම ලබ්ධියක. කිං කාරණ කිමද කාරණාව සමග්ගෝහි සංඝෝ සම්මෝදමානෝ අයෝදමානෝ ඒ කුද්දේශෝ පාසුනීරති. සමි සංගතේ මේ සතුටු සිතැත්තේ විවාද රහිත එක් උද්දේශ ඇත්තේ පහසුව වාසය කරනවාය කියන අර්ථය නිසා. පැහැදිලි නේද? ඒකයි ඒ කියන්නේ. ඊළඟ ටිකත් අපි ඊළඟට ওই කොටස කියන කොහොමද යන්න ඕනේ කොහොමද කොච්චර දුරක් දෙයකට අදාළ වෙන්නේ කියන්න අපි ටිකක් ඉක්මනට කියමු. මේ ශික්ෂාපද දෙකම අවසන් කරන්න හිතාගෙන ආවේ කියන්න.
තත් සම්මෝධමානෝති අඤ්ඤමඤ්ඤ සම්පත්‍ය කුතුමෝධමානෝ තත්හි සම්මෝධමානෝ ඉති සම්මෝධමානෝ යනු අඤ්ඤමඤ්ඤ සම්පත්‍ය
එකිනෙකා සීලාදී සම්පත්තියෙන් සුතුමෝදමානෝ මොනවට සතුට වෙමින් යන්නයි. අවිවදමානෝති අයං ධම්මෝ නායං ධම්මෝති ඒවං ද විවාදමානෝ. අවිවදමානෝ ඉති අනු අයං ධම්මෝ මේ ධර්මයේ අයං න ධම්මෝ මේ අධර්මයේ ඉති ඒවං මේ අධර්මයයි ඒවං මෙති න විවාදමානෝ විවාද නොකරමින් යන්නයි. ඒකෝ උද්දේශෝ අස්සාති ඒක උද්දේශෝ අත්ත මොහොත ඒකෝ උද්දේශෝ එක් උද්දේශයක් ඉති ඇත්තේ නොයි ඒක උද්දේශෝ ඒකතෝ පවත්ත පාතිමුක් උද්දේශෝ න විකුණුති අත්තෝ ඒකතෝ පවත්ත පාතිමුක් උද්දේශතෝ එක්ව පවත්නා පාතිමුක් උද්දේශයක් ඇත්තේද විකුණුති න අත්තෝ වෙන්ව නොවේ යන අර්ථයි. පාසු විහෙරතිටි සුඛං විහෙරති. පාසු විහෙරති ඉති යනු සුඛං විහෙරති. සැපතේ විහෙරණය කරන්නේ යන්නයි.
විහෙරණය කරයි යන අර්ථයි.
විහෙරණය කර යන අර්ථයි. ඉත්තේතං කුසලංති ඒතං පටිනිස්සජ්ජන කුසලං කේම
පටිනිස්සජ්ජනං කුසලං
පටිනිස්සජ්ජනං කුසලං කේමං සොක්ති භාවෝ තත්ත බික්කුණෝ. ඉත්තේතං කුසලං ඉති අනු ඒතං මෙය පටිනිස්සජ්ජනං කුසලං අත්හරිමේනම් මැනවි.
ඒතං පටිනිස්සජ්ජනං තෙල අත්හැරීම
තෙල අත්හැරීම
කුසලං
කුසලං මැනවි. තත්ත භික්ඛුනෝ
කේමං
තත්ත භික්ඛුනෝ කේමං ඒ භික්ෂුවගේ ලක්තිය සොත්ති භාවෝ අර්ථය පිණිස වේ.
ආසු කේමං කියලා කියන්නේ මේ ෂේමයේ කියන බයෙන් තොර වූ වගේ අර්ථකින් ෂේමයක් කියලා කියනවා. නිදහසක් කියන මේ අත්හැරීම කියන එක බය වීමට කාරණයක් නෙවෙයි. මේක නිදහසක් කුසලයක්. මේක මනාදයක්. ඒ අර්ථයෙන් කියන්නේ සොත්ති යහපත.
ෂේමය
තස්ස බික්කුණෝ සොත්ති භාවෝ
තස්ස බික්කුණෝ කේමං සොත්ති භාවෝ. ඒ භික්ෂුවගේ ෂේමය
ඒ භික්ෂුවට යහපත
නෝචේ පටිනිස්සජ්ජති ආපත්ති දුක්ඛතස්ස ඉති අනු තික්කත්තුන් තුල්වරක් බුද්ධං කියෝකල්ලි
තික්කත්තුන් බුද්ධස්ස
බුද්ධස්ස
තෙවරක් කියන ලද්ද උට
තෙවරක් කියන ලද්ද උට අපටින් සජ්ජතෝ අත්මහරින් වේද
අත්මහරින් වශයෙන්
දුක්කටම් දුක්කටේ වේ. සුත්වාන වදන්ති ආපත්ති දුක්කටස් සාති යේ සුත්වා ද වදන්ති තේ සම්පි දුක්කටම්. සුත්වාන වදන්ති ආපත්ති දුක්කටස්ස ඉති යනු යේ යම් වූ සුත්වා න වදන්ති අසා නොකියද්ද තේ සම්පි ඔවුන්ටද දුක්කටං දුක්කටේ වේ. ජීව දූරේ කෘත්වා අවදන්තානං දුක්කටං ඒක විහාරේ තාව වත්තබ්බං නැති. ජීව දූරේ කෘත්වා කොපමණ දුරෙක්ති අසා අවදන්තානං දුක්කටං නොම කියන්නවුන්ට දුක්කටය වේදයක් ඒක විහාරේ එක් විහාරයේ සිට තාව වත්තබ්බං නැති අසන්නවුන් පිළිබඳව කියයුත්තක් නැත්තේය. අට්ඨකථායම්පන පුත්තං සමන්තා අසයෝජනී වික්ඛූණං බාරෝ දූතංවා පණ්ණංවා පේතිත්වා වදතෝපි ආපත්ති මොක්කෝ නැති.
අතන තාව කියන එකේ පළමු කොට වගේ අර්ථයක් ඈ. තාව ඊතා ඒක විහාරේ තාව වත්තබ්බන් තාව පළමු කොට වගේ අර්ථයක්. ඔව් පළමු කොට එක් විහාරයේ කියයුත්තක් නැත. කියන්නේ එක විහාරයකට විතරක් නෙවෙයි මේක අදාළයි කියන එක. කියන්න ඊළඟට මම විස්තර කරලා දෙන්නම්.
අට කතායම් පන අට කතා වේමනාහි සමන්ත අධ්‍යයෝජනේන හාත්පස අඩයුනික්ටි විකුණම් බාරෝ විචුන්ට බාරය. දූතම්මා පණ්ණම්මා පේකෙත්වා දූතේකු හෝ හසුනක් හෝ යවා
ලිපියක් හෝ යවා
වදතෝපි කියද්ද ආපත්ති මොකෝ නැති ආපත්තියෙන් මිදීමක් නැත්තේය. සයමේව ගන්ත්වා ගරුකෝකෝ ආවසෝ සංගබේදෝමා සංගබේදාය පරක්කමීති වාරී තබ්බෝ. සයන්ීම ගන්වා එනීම ගොසුන් අවසෝ එවැත්නී සංගබේදෝ සංගබේදය ගරුකෝ බැරෑරුිය සංගබේදාය මා පරක්කමි සංගබේදය පිණිස උත්සාහ නොකරව
ආරීතබ්බෝ
ඉති
පරක්කමි ඉති මා උත්සාහ නොකරව යැයි
වාරීතබ්බෝ ඉති උත්සං
වැලක්විය යුතුය. අනිත් ටිකත් කියවනම් හරි. අනිත් ටිකත් ඒකටම අදාළයි. වැලක්විය යුතුය. පහන් තේන පණ.
පහන් තේන පණ දුරම්පි ගන්තබ්බං. පහන් තේන යන්නට සමත්තුන් පහන් තේන පණ යන්නට සමත්තුන් විසින්
නොකියා වැත්තුන් විසින්
දුරම්පි ගන්තබ්බං දුරවද යයිතිය. අගිලානංහි දුරේති බාරෝ ඒව අගිලානංහි නොගිලනාට වනාහි දුරේපි දුරද බාරෝ ඒව බාරමය. ඉදානි ඒවංජසෝ භික්ඛු භික්ඛූහි උච්චමානෝති ආදිතු අත්තමත්තමේව දක්ඛේතුං සෝ භික්ඛු සංගමජ්ජං පියාකරදිත්වා වත්තබ්බෝති ආදිමාහ. ඉදානි දැන් ඒවංජසෝ භික්ඛු භික්ඛූහි උච්චමානෝ ඉති ආදීසු යනාදී ජනාදීන් අත්තමත්තං
ඒව
දක්ඛේ අත්තමත්තං ඒව අර්ථමාත්‍රේම දක්ඛේතුන් දැකීම පිණිස තෝබි
දැක්වීමට
තෝබික්ඛු සංගමජ්ජම්පි ආකාරජිත්වා වත්තබ්බෝ ඉත්‍යාදී ආදියාහ. ජනාදීය බදාලසේක තත්ත සංගමජ්ජම්පි ආකාරජිත්වාති සකේ පුරිමණයේන උච්චමානෝ න පටිමිත්තජ්ජති සත්‍යේ සිට පාදේ සුඛ ගහිත්වා සංගමජ්ජං ආකාරදිත්වා පුනති මායස්මාති ආදීනණයේන තික්කත්තුම් වත්තබ්බෝ. තත්තේහි සංගමජ්ජං පි ආකාරදිත්වා इति අනු සකේ ඉදින් පුරිමණයේන පෙරකිවු නයින් උච්චමානෝ යනු ලබන්නේ න පටිමිත්තජ්ජති අත්මහරින්නේද සත්‍යේක පාදේක ගහිත්වාපි අත්ද පාදෙහි පාවලින්ද ගහිත්වාපි ගෙන සංගමජ්ජං ආකාරදිත්වා සංගමෙදට ඇද පුණති නැවත මායස්මා ඉති ආදීනා යනාදී ඉති ආදීනා නයේන යනාදී නයේ තික්කත්තුන් වත්තබ්බෝ. තුන්වරක් කියේතු වන්නේය. යාවදතියන් සමනුභාසිතබ්බෝති යාවදතියන් සමනුභාතනම් සාව සමනුභාසිතබ්බෝ යාවදතියන් සමනුභාසි භාසිතබ්බෝ ඉති යනු සතියන් සමනුභාසනම් එවන සමනුභාසන සමනුභාසනය යාව යම් කාර්ද සාව ඒතාක් සමනුභාසිතබ්බෝ සමනුභාසනය කළේතිය. ඊහි සමනුභාසන කම්මවාචාහි කම්මං කාතබ්බෝති උත්තං හෝති. ඊහි සමනුභාසන කම්මවාචාහි විවිධ සමනුභාසන කර්ම වාක්‍යයන් වාක්‍යයෙන් කම්මං කාතබ්බෝති කර්මය කළේතියයි උත්තං හෝති කියන ලද්දේවි.
හොඳයි. ඉතින් මේ කොටසත් විස්තර කරලා දෙන්නම්. තත්ත්ව සම්මෝධමාන. මේ සම්මෝධමාන කියලා කියවනේ ඒක සතුටු වන්නේ කියන සරල අදහස තමයි අපි ගත්තේ. ඒකද කියනවා අඤ්ඤමඤ්ඤ සම්පත්තිය සුට්ටු මෝධමාන. ඒතර අඤ්ඤමඤ්ඤ සම්පත්තිය කියලා කියන එක කියනවා අඤ්ඤමඤ්ඤස්ස සමාන දිප්ති චිත්තතා සංකතාය සංකාතාය. ඒතර එකිනෙකා සමාන වූ දෘෂ්ටියක් ඇති සිතකින් කියන එක. හරි නේද? එහෙම හිත ඇතිව කියන එක එකම දෘෂ්ටියක් තමයි යාලට තියෙන්නේ. හැදෙන්නේ නේද? ඒක ඉතින් දැන් කට්ටියක් කියනවා මේක නේ මේක තමයි ධර්මය මේක අධර්මය. ඕක හරියන්නේ නැහැ අපිට ඕක නිවන් දකින්න බෑ. එහෙනම් එහෙම අර වාද විවාද යාල තුල නැහැ. හැදෙන්නේ නේද? ඒ අර වාද විවාද ගොඩාක් ওই මතභේද ඇති වෙන්නේ ඇත්තකතාව මේ පිළිවෙලකට ත්‍රිපිටක ධර්මයේ ඉගෙන ගන්න නැති නිසා. පිළිවෙලකට ඇත්තකතාව පුරාණ ආරාමික අධ්‍යාපන ක්‍රමයට ඒක මම දැක්ක බොහොම දෙයක් මතවාද ඇති වෙන්න බහුල වෙහෙතු හොඳට බලන්න. ඒ මතවාද ඇති කරන බහුල පිරිසක් 98%ක්ම හරියට ගුරුවරයෙක් ළඟ ඉගෙන ගත්තේ නැති පිළිසක්. ඒකයි වැඩි. දැන් පිළිවෙලකට පුරාණ ආරාමික අධ්‍යාපන ක්‍රමයට තේ පිළිවෙලකට ගුරුවරයෙක් ළඟ ඉගෙන ගන්නවා නම් ඒ තැනේදී අදාළ ප්‍රශ්න ටික ඔක්කොම අහන්න පුළුවන්. පැහැදිලි නේ? Tamante ne gæṭalu aṭa kathāwe prashna thiyena nan ewada tīkā wala prashna thiyena nan ewada hæmō deyak piyawarin piyawara aha aha vistara karagena yanna puluwa. Dæn mokōwat danne nathuwa kālayak tissē ara me walwedila vināsa vela ekapāṭama samahara dewal æwilla apit ekkuna tarbi karata apita ikenāgi manasa hadanna bæ. මොකද දැන් මෙච්චර විස්තර දෙයක් අපි කොහොමද එකපාරට එයාට කියලා දෙන්නේ? පැහැදිලි නේද? සමහර විට එයා අහන එක සුළු ප්‍රශ්නට අපිට එයාට හරියම තරම් උත්තරයක් දෙන්නත් අපිට හැකියාවකුත් නැහැ. නමුත් හැබැයි බොහෝ දෙනෙක් අර පිළිවෙල පිට පුරාණ ආරාමික අධ්‍යාපනය යටතේ මේ හික්වීම ඇතුව අවුරුදු 3ක් අවුරුදු 3ක් 4ක් වත් බස් පහ යනකම් මේ අධ්‍යාපනයේ තුල හිටියනම් අන්න ඒක නම් සාර්ථක දැක්මක් සාර්ථක දෘෂ්ටියක් ඒකේ නැතුන ඇති වෙනවා. ඉතින් එහෙම සංඝ පිරිසක් අතරේ තමයි අර සමාන සංවාස බව වාද විවාද නැතුව කටේට පහසුවෙන් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් අපි අතරේ තියෙන ලොකු වාද විවාද එහෙම අඩුයි. ඉතින් අර ඊටත් වඩා අර හැමෝම එකම දැක්මක ඉන්නා නම් හරි පහසුයි මේ ගමන යන්න. එතකොට හැමෝම එකම දැක්මක එකම අරමුණක එකම හැදෑරීමක ඉන්නේ. එතකොට හරි පහසුයි මේ ගමන යන්න. ඒකයි මේ කියන්නේ සම්මෝධමානෝ කියලා. එතකොට අයෝධමානෝ කියන එකෙන් අයන් ධම්මෝ නායන් ධම්මෝ කිය ඒවන් නෑ විවාදමානෝ. මේකයි ධර්මයේ මේකයි අධර්මයේ මේ විදිහට විවාද කරගන්නේ නෑ කියන අර්ථය. ඒක උද්දේශු අස්වාති ඒක උද්දේශය. එතන මොකට එක් උද්දේශයක් ඇත්තේ මේ ඒක උද්දේශෝ කියන මේ තද්දිත නිරුක්ත්‍යාර්ථය මේ කියන්නේ. ඒකතු පවත්ත පාති මොක් උද්දේශය නෑ විසුන්ති අස්ව. එකට පවත්වන ප්‍රාති මොක්ෂ උද්දේශය කියන එක නෑ විසුන්ති අත්තු වෙන්න නොවි කියන අර්ථය. පහසු විහෙරතිටි සුඛං විහෙරති. එතකොට මෙන්න මේ කියන සම්මෝධමානව අවිවදමානව ඒක උද්දේශව කටයුතු කරපුවාම ඒක සියලුම සංඝයාට සැපසේ වාසය කරන්න හේතුවක් බවට පත් වෙනවා කියන එකයි මේ කියන්නේ. ඉච්ඡේතං කුසලං කියලා කිව්වේ ඒකම් පටි නිස්සජ්ජනං. අර අටලොස් ભેද කර වස්තුවක් දැඩිවගෙන සිටීම ඒ අත්හැරීම තෙල අත්හැරීම කුසල. ඒක කුසලයක්. මේක මනා දෙයක්. හැදෙන්නේ හොඳ දෙයක්. ඊට පස්සේ ඛේම. ඒක ශ්‍රේම වූ දෙයක්. විය රහිත වීමට සුදු දෙන කාරණා. ඊට පස්සේ සොත්ති භාවෝ තස්ස භික්ඛුනෝ. ඒක තස්ස භික්ඛුනෝ සොත්ති භාවෝ. ඒ භික්ෂුවට යහපත් බවක් වෙනෝනේ අත්හැරීමේ. නෝචේ පටි නිස්සජ්ජති ආපති දුක්කටස්ස කියලා කිව්වේ තික්කත්තුන් මුත්තස්ස අපටි නිස්සජ්ජතෝ දුක්කට. තෙවරක් කියනවට අත් නොහැරීමෙන් දුකුලාවක් වෙනවා කියන අර්ථයෙන් කියන්නේ. මේ ඥාති දුකුලාව නෙවෙයි. මේක කියන විසුම් විසුම් වදන්තාන ගණනායි දුක්කට. ආය ආය කියද්දි අත්හරින්න නැත්ත ඒ ගානට ආපති ගන්න කියන තුනක් වෙන එහෙම වෙනවා කියලා කියනවා. එකතාව බොහෝ දේශනා වලින් වාර ගන්න නේද? ඒක බව තමයි තේන්නේ. මම ඒකයි කල්පනා කරන්නේ. වැඩේ තියෙන එච්චරම මේ ඊයා ඉතින් තුන් වරක් කියද්දි තස්සු මහන් ඉන්න නැත්තන ඉතින් අල්ලන් ඇවිල්ලා සම්බන්ධනේ කරන්න තමයි තියෙන්නේ. මේ කියන්නේ ඈ? අසම්මුතිය කරන්න දැන මේ වෙනේ කරන මේක. සම්මුතිය. මේක ආපත්‍යින් චෝදනාවක් නෙවෙයි නේද? කරන්න එපා කියලා කියන්නේ. සංඝ බේදේ කරන්න එපා. ඇවතින් චෝදනා කිරීමක් නෙවෙයි. බලන්න ඉන්නේ ඉස්සර. හරි. ඊට පස්සේ ගණ්ඩයෙන් යෝපනිකු පහාරම් දී පාචිත්‍ය සුත්තාන වදන්ති ආපති දුක්කට නැන්නේ. ඉතින් බැරෑරුන්නේ සංගදේවියක් කියන හිතන්න ඒකයි කියන්නේ. එයාටම අනුකම්පාවෙන් තමයි ඉතින් අටකතාචාර්යයන් වහන්සේලා කියන්නේ. ඉතින් අදුරාණ අපින් පයින් දැන් භාගතුන් වහන්සේ දෙලේම කියන්නේ නැහනේ. මේ භාගතුන් වහන්සේගේ දේශනාව තමයි ඉතින් අටකතාවේ දෙකක් නැහැ. නමුත් අටකතාවේ අර තේරවාද ආදී ඇතුළත් වෙන නිසා භාගතුන් වහන්සේගෙන් දේශනාව වෙන් වෙනවා. පැහැදිලි නේද? ඔය ඥානවංශ නැහනේ. ලස්සන ප්‍රශ්නයක් ඇහුවා මේ උත්තරය. දැන් ඇයි මේ ඔක්කොම එකම පොතක තිබෙන්නේ නැත්තේ කියලා. ඒ අර්ථ ටික ඔක්කොම එකට කරලා ඔක එක පොතක තිබ්බම ඉවරයි සම්බන්ධ වෙනවා. පෙළක් බලන්න ඕනේ, අටුවාවක් බලන්න ඕනේ. එහෙම කරන්න බැහැනේ. දැන් මොකද අට කතාවේ අට කතාව භාගතුන් වහන්සේගේ නෝන දේශනාවක් තියෙනවා. එතකොට අත්වනෝ මතිය, තේරවාදයේ ඒවා සතර මහා ප්‍රදේශ ආදීට ගන්න කොට ගල්පලා ගන්න එකයි. ඕනනම් අටුවාවේ බුද්ධ ගෝසාන්තරට තිබ්බනේ මේ ඔක්කොම මිශ්‍ර කරලා හොඳ අවුලක් කරන්න නේද? නැසලා නියමටුවාව කියලා කියන්නේ භාගතුන් වහන්සේගේ දේශනාව. නමුත් දැන් තියෙන අටුවාවේ තේරවාදී ආදියත් තව ඇතුළත් කරලායි තියෙන්නේ. එහෙදි දැන් මහා සුම්ම සාන්නාන්ද මහා පදුම සාන්තිලාගේ වාදය අනුව ඒ බුද්ධ වචනේ නෙවෙයි. ඒ නිසා පැහැදිලි ඉතින් බුද්ධ වචනේ කෝපද තේරවාදී කෝපද නේද? නෑ සතුන් සංක්ෂේප වශයෙන් තිබිලා නැහැ. දැන් බුද්ධ ගෝසාන් වහන්සේගේ අරමුණ හෙළ භාෂාවෙන් තියෙන එක ඔයක නිදානදිම කියවන කතාවේදී අනිත් රටවල් වල පිරිසට මේක අර්ථ ගන්න ඕන නිසා නැත්නම් හැමෝම ආයාසිකව හද සිංහල ඉගෙන ගන්නද? දැන් කොයි රටක වුණත් පාලිය මේ බුද්ධ වචනේ පාලියෙන් තියෙන නිසා පාලි කොහොමවත් ඉගෙන ගන්න වෙනවම. පැහැදිලිද? ඊට පස්සේ අට කතාව කියව ගන්න ආයෙ ලංකාවට ආවිද සිංහල ඉගෙනගෙන ආයෙ කරන්න වෙනවා එහෙම නැත්නම්. ඒ නිසා අර දැන් විස්තර දැන් කියනවා ඒක තමයි හරි අට කතාව කියන එක. විස්තරාර්ථ සහිතව. දැන් බුද්ධ ගෝසාන්තිගේ අරමුණ ආපහු ඒකම කරන එක නෙමෙයි. අනිත් අයට ප්‍රයෝජන දෙන විදිහට සංක්ෂේපව අට කතාව සකස් කරනවා. පැහැදිලිද? දැන් පොතක් ආසිකින් දැන් හිතන්නකෝ දැරේරුගාණ සාන්නාංශ සංග්‍රහ පොත් ඒ තැන් වලට අදාළ ඒ කරුණ ටික අරගෙන ත්‍රිපිටකයේ ඒ කරුණ දෙරේල්ගාන් සාංශම ආපහු ත්‍රිපිටකයෙන් පරිවර්තනය කරන එකේ රේල්ගාන් සාංශයේ අදහස ඉෂ්ට වෙන්නේ නැහැ නේද? රේල්ගාන් සාංශයට ඕනේ මිනිසුන්ට මේක තේරෙන විදිහට ත්‍රිපිටක ධර්මයේ ඒ තියෙන අර්ථ ටික එකතු කරලා පොත් වෙලා කියන එක. පැහැදිලිද? දැන් ත්‍රිපිටකයේ ඇයි මේ විදිහට තිබ්බේ කියලා කවුරු හරි අහුවත් ඒකට කොහොම උත්තර දෙන්නේ? පොඩ්ඩ බලන්න කොහොමද විද්‍යුත් සංසේ එක්ක තියෙන මේ දහල ඇයි එහෙම කරන්න හේතුව කියලා ඉතින් මට නම් තේරෙන්නේ ඉතින් ඒක තමයි මූලික න්‍යාය අට කතාව කියන්නේ පුරාණ හෙළ අටුවාව තිබ්බ විදිහ. ඒක මූලිකම අටුවාව ඒක. දැන් බුද්ධ ගෝසාන්තර සමාගමේ හීනෙන්වත් හිතන්නේ නැතුව ඇති සමාරකිට ඔය හෙළ අටුවාව නැතිලා මෙයි කියලා අනාගතේ. මොකද ඒක බුද්ධ ගෝසාන්තරේ අයිති වැඩක් නෙවෙයි ඒක රැකගැනීම. පැහැදිලිද? රේරුගාණ සාන්නාංශගේ පොත් ටික කවදා හරි ඉතුරුණායි කියන්නේ ත්‍රිපිටකේ නැතිලා. අපි දොස් කිව්වොත් ඔක රේරුගාණ සාන්නාංශගේ වැරද්දක් මේ උන්වහන්සේ ත්‍රිපිටකයේ මෙහෙම ලිව්වා අරක රැකගත්තේ නැහැ කියලා. ඒකට ඒක සාධාරණයි. ත්‍රිපිටකයේ රැක ගැනීම අපේ වැඩක්. දැන් ඇත්ත කතාව රේල්ගන් සංස්ති මුළු ත්‍රිපිටකයේම කෙටියෙන් හෝ කොහොම හරි අර්ථ ටික ලියුවානි. සූත්‍ර පිටකේ අදාළ සෑහෙන පොත් කොටසක් තියෙනවා. උපසම්පදා සීලය විනය පිටකේ කොහොම හරි ලියුවා. අභිධර්ම මාර්ගයේ පဋාණ සම්න්නේ ඒ ආදි වශයෙන් අභිධර්මයක් කොහොම හරි ඇතුළත් කරා. ඒ වගේකින් කවදා හරි දැන් මුළු ත්‍රිපිටකයේම නැතිලා උන්වහන්සේගේ පොත් ටික විතරක් ඉතුරු වෙනවා. ඒ වගේ රට උන්වහන්සේවත් එහෙම හිතන්නේ නැති අනාගතයේදී අප කොහොම වෙයිද කියන අපිට හිතන්න බෑ. පැහැදිලි නේද? දැන් සමහර පාලිය නැතුව සිංහල පරිවර්ත සරල සිංහලෙන් කියලා සිංහල පරිවර්තන විතරක් තියෙන ත්‍රිපිටකයක් තියෙනවා. පාලිය නැතිලා ඕක විතරක් ඉතුරු නැයි කියලා හිතන්න. කවදා හරි නේ සමාජයේ වෙන දේ අපිට කියන්න බෑ. ඉතින් අර මූලික පුරාණ අටුවාව රහතන් වහන්සේලා ඒ රහතන් වහන්සේලාගේ න්‍යායක් ආවද ඒ දීර්ඝ විස්තර සහිතව සම්පූර්ණ පොතේ එහෙම තිබිලා තියෙනවා. ඒ විස්තර. නමුත් ඒකෙන් ඒ සම්පූර්ණ හෙළ අටුවාවෙන් බුද්ධ ගෝසාන වහන්සේට අදාළ අරමුණ ඉෂ්ට සිද්ධ වෙන්නේ නැහැ. උන්වහන්සේ ඒ කාලේ වෙද්දී උන්වහන්සේට සාසනයට කළ යුතු ඒ අර්ථයේ පිණිස උන්වහන්සේ මේ අටකතාව නිර්මාණය කළා. අද වෙද්දී අවසනාවකට හෙළ අටුවාව නැති වෙලා ගියා අපි අදට කොහේ හරි තියනවද කියන එක මම දන්නේ නැහැ. ඉතින් විසුණු වහන්සේනවා අභිඥාවක් හරි උපදලා තින් එවැනි දේවල් මතු කරලා හරි එහෙම දෙයක් වෙනවනම් හොඳයි. නමුත් අද මතු වුණත් සමහර විට අපිට කියවන්න බොහොම අමාරුයි මේ භාෂාව. හෙලාටුවාවේ තිබ්බ පාඩයක් කියයි සැක හිතෙන කොටසක් ඔය එක පොතක මම දැකලා තියෙනවා. මේ තේරෙන්නේ නැහැ ඒක. මට දැන් මේ පාඩේ එක මතක නැහැ. දායි මාලේ පුදායි මාලේ ඉන්සේ ඉන්සේ දායි මාලේ වුණාම එකක් කියනවා. ඒක කියන්නේ මේ දායි මාලේ කියන්නේ මා අලියෙකු දුටුවා කියන ඔන්න ඔය වගේ අර්ථයක්. ඔක බලන්න අම්බලංගුඩ සාන්නාසේ මට මතක හැටියට සමන්තපාසාදීකා සිංහල පරිවර්තනයේ පෙරවදන දීර්ඝ විස්තරයක් ඔය අටකතා ගැන ලියනවා. ඒකේදී ඔය හෙලාටුවාවේ තිබ්බයි කියන පාඩයකට සැක දෙයක් තමයි ඒ ගුරුළු ගෝමීන්ට අහුවෙච්ච පාඩයක්. මොකද හෙලාටුවාව ටීකා යුගයේ වෙද්දිත් අටුවා තිබිලා තියෙනවා. ටීකාචාර්යයන් වහන්සේලා පැහැදිලිවම හෙලාට කතාවේ පාට උපු කළා පෙන්වනවා. පැහැදිලි නේද? එතකොට ඉතින් අර ඒවන් ආපු කොටස් තියෙන ඉතින් අද තිබ්බ සමහර විට අපිට ගොඩාක් මහන්සි වෙන්න වෙයි ඒක තේරුම් ගන්න. හෙල භාෂාව ලංකාවේ යම් භාෂාවක්ද ඒ කාලේ තිබ්බේ අද කියන සිංහලම නෙමෙයි. ඒ භාෂාවෙන් තමයි තිබිලා තියෙන අටකතාව. ස්වාමීන් වහන්සේ ඒ යුගයට අවශ්‍ය විදිහට අට කතා විදි සකස් කරලා තියෙනවා. තව ටිකක් කරුණු හොයලා බලන්න. මේ අට කතා විතරයි තියෙන්නේ. ඒක පාලියෙන්නේ. පාලිය ජනප්‍රිය වෙලා ගියා මේ සීග්‍රේ. නැහ මහාටුවාව සිංහල හෙළ භාෂාව පරිවර්තනය කළේ. හැබැයි කියනවා ඉතින් මේ විස්තර මග්ගන් සමාසයිත්ව විස්තර මාර්ගයේ සමාස කළාට කිසිම විනිශ්චයක් එහෙම අඩු කළේ නැහැ කියලා. ඒක ඔක්කොම නිදාන් කතාවේ ගාථාවලින් කියවනේ. පැහැදිලි නේද? සංවන්නනා සීහල දීපකේන වාක්‍යේන ඒසාපන සංකටත්ත නකින්චි අත්තං අபிසම්බුනාති දීපාන්තරේ භික්ඛු ජනස්ස යස්ම. දීපාන්තර වාසී භික්ෂුන් වහන්සේලාට මේ සිංහලෙන් තියෙන නිසා අර්ථ ගන්න හරි අමාරුයි. ඒ හින්දා තමයි මේක පාලියට පෙරලනවා කියලා කියන්නේ. ඉතින් මහාවංශයේ කියනවා තුන් වතාවක්ම මහාවිහාරී මහරහතන් වහන්සේලා විසින්ම මේනම් ඒකාන්තයෙන්ම මෙතේ බෝසතුන් වහන්සේමයි කියලා තුන් වාරයක් ප්‍රීතිഘോഷා කළයි කියලා. අටකතා පරිවර්තනය කළ ඉවර වෙයි. මොකද බුද්ධ ගෝසානංශගේ නිශ්චිත ප්‍රාර්ථනාවක්වත් කොහෙවත් සඳහනක් නැහැ. එවැනි ප්‍රාර්ථනාවක් කරන්න අවශ්‍ය නැති උතුමෙක් බව තමයි තේරෙන්නේ. දැන් මේ විසුද විපුල විසුද්ධි බුද්ධිනා ආදී වශයෙන් මේ බුද්ධ ගෝසානංශේ වර්ණනා කරලා තියෙන්නේ මේ බුද්ධ ගෝසානංශේ ඇතුළත් කරපු එකක් නෙවෙයි අටකතාව. බුහන්සලා කියවන්නේ පැරකුම්බ රජුරු ලියපු විසුද්ධි මාර්ග සන්නය. එකී බුද්ධ ගෝසානාංශගේ ඊටවත් සාන්නාංශ නමක් හෝ ශිෂ්‍යෙකුයි මේ කාරණේ ඇතුළත් කරන්න උන්වහන්සේට ගරුත්වය තිබෙනවා. නැත්නම් උන්වහන්සේ අටකතාව අවසන් කරලා සමාප්ත කරනවා. ඊට පස්සේ එන ගෞරවනාම ආදී සියල්ලම ඇතුළත් කරන්නේ ශිෂ්‍යෙ. ඒක කියන්නේ පරිකුම්භ රජුගේ. පරිකුම්භ රජුට උගන්වන්නේ පොළොන්නරුව යුගයේ සාරත්දීපනී ටීකාව ලියපු සංඝරාජ ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යෙක් වෙච්ච මට දැන් එකපාරට නම් මතක නැහැ. ස්වාමීන් වහන්සේ නමක් තමයි පෙරකුඹ රජුරුන්ට උගන්වන්නේ ත්‍රිපිටකේ. පොඩි කාලෙම රජුරු ත්‍රිපිටක ධාරී වෙනවා. කාලි කාල සාහිත්‍ය සරවත්නේ පඬිත කියලා උපාධියකුත් ලැබෙනවා රජුරුන්ට. ඉතින් ඒ වගේ අර ඉතිහාසයේ ඉතින් කියවලා හැමිට බලන්න මේ එතකොට ඔය තව ටිකක් කරුණ ඉදිරි කරගන්න පුළුවන් වෙයි. හරි. හිමිදාසුන් දිද්දිනි සංසගෙන තහල බලන්න තව ටිකක් තොරතුරු නේද? ඊළඟට මේකෙදි කියනවා සුත්වාන වදන්ති ආපති දුක්ඛတස්ස කියලා කියවනේ. එතකොට මේ සුත්වාන වදන්ති ආපති දුක්ඛတස්ස කියලා කියන්නේ මේ සුත්වාන වදන්ති තේසම්පි දුක්ඛට. යමී සංගබේධ කරනවා කියලා යම් භික්ෂුන් වහන්සේලා පිටසක් ඇහුවොත් ඒ අහලා දැනගෙන උන්වහන්සේට නොකියයින. එහෙම නොකිය හිටියොත් ඒ සියලු භික්ෂුන් වහන්සේලාට දුකල ඇවත් වෙනවායි කියලා කියනවා. ඊට පස්සේ අටකතාචාරයන් වහන්සේලා අහනවා දැන් කොච්චර දුරක්ද මේක නොකියව දුකලා වෙන්නේ කියලා. පැහැදිලි නේද? කීව දුරේ සිත්වා අවදන්තානම් දුක්කට. තව ඒක විහාරේ වත්තබ්බ නැන්ති. පළමු කොට මේ එක් විහාරයේ කින කියයුත්තක් නැහැ. අට කතායන් පණ මුත්තන් මේක අට කතාවල විස්තර කරලා තියෙනවා. සමන්ත අද්දයෝජනේ බික්කුණම් බාරෝ. හාත්පස අඩයොදුනක් පමණ දුර භික්ෂුන් වහන්සේලාට බහරයි කියලා කියනවා. මේකදි මේ කියන්නේ ගිලානානම් පටිච්ච අද්දයෝජනං වුත්තං. ගිලනුන්ට තමයි මේ අඩයොදුනක් පමණ මේ යම්කිසි දුරක් අනුදැන්නේ යම්කිසි සීමාවක් කළේ. පැහැදිලිද? ගිලනුන්ටයි මේ සීමාව කළේ. නොගිලන්නම් ඒ වගේම දූතංව පන්නංව පේසෙත්තා. එහෙම නැත්තම් කැපකරුවෙක් හරි වෙන දූතෙක් හරි යවලත් මේ පණිවිඩය කියලා බෑ. එහෙම නැත්නම් පන්නම් කියලා කියන්නේ ලියුමක්. සාසනය. අද කාලේ SMS එකක් හරි කියලා හිතන්නේ. SMS එකක් ගහලවත් මේකෙන් බේරෙන්න බෑ. වදතෝපි ආපත්‍ති මුක්කෝ නැති. එහෙම කියලා ආපත්‍තියෙන් බේරෙන්න බෑ. සයමේව ගන්තා. එමේම යන්නේ කියලා කියනවා. ගරුකෝකෝ ආවසෝ සංග බේදු. ඇවැත් මේ සංග බේදේ නම් මහා ගරුකයි. නිරේ කල්ප ගාන අසංකේ කල්පයක් දුක් විඳින්න ඒකාන්තයෙන් සිද්ධ වෙන දුක් විඳින්න සිද්ධ වෙන අකුසලයක් මා සංග බේදාය පරක්කු. මේ නිසා සංග බේදයට උසාවත් වෙන්න එපා කියලා වාරේ තබ්බු වලක්වන්න කියලා කියනවා. පහොන් තේන පණ දූරම්පි ගන්තබ්බා. ඉතින් යන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කොච්චර දුර වුණත් කවන්නේ දැන් ගාල්ල පැත්තේ ඇහුමුත් එහෙම මේ මොන සංග බේදයක් කරන්න යනවා කියලා යන්නයි කියලා කියන අද මේ ඒකයි පහන් පහන් තේන කියලා කිව්වේ ඒකයි යන්න පුළුවන් විශේෂ කාරණා මත ඉතින් යන්න විදිහක් නැත්තම් කරන්න දෙයක් නැහැ. එහෙදි නේද? අගිලානං අගිලානානං දුරේපි බාරෝ යේවතර. නොගිලන්නුන්ට දුර වුණත් ඒක ඒ වැඩේ බාරයි කියන ගානේ බාරෝ යේව කියලා කියන්නේ. එහෙදි මොකක්ද බාර? සංගවේදී කරන්න එපා කියලා කියලා කියන්න ඕනේ කියන්නේ. එහෙදි නේද? ඉදානි ඒවංසෝ බික්කු බික්කුයි වුච්චනානුති ආදිස් අත්තමත්තං ඒව දස්සේතුන් සෝ බික්කු සංගමජ්ජම්පි ආකාඩ්ඩිත්ව වත්තම්බෝ ඉති ආදි මා. එතකොට මෙන්න මේ විදිහට අරකදි මතක තියාගන්න මේ යන්න බැරිකමක් තියෙනවා නම් දැන් අපි හිතමු ලොකු ඔපරේෂන් එකක් කරලා කකුල් දෙකම කැඩිලා කියලා ගන්නකොට ඇක්සිඩන්ට් එකක් වෙලා ඒ වගේ ගිලන් කෙනෙකුට ඇවතක් නැහැ කියලා කියනවා. හැදින්නේ යන්නම හැකියාවක් නැත්තම් ආපත්‍යයක් ගන්නෙ නැහැ කියන අතර යන්න විදිහක් නැහැ.
ඔව්. ඒක අගිලාන කෙනාට දුරේට
අඩේ ගුණෙන් එහාටත්ද? ආපත්‍තිපන අඩ යෝජන අභ්‍යන්තරේමේව අගිලානස්ස වශයෙන් වේදිතබ්බ වෙනවා කියන්නේ. නෑ නෑ අගිලානය. අඩ යෝජනක තමයි ආශිතු ආපත්‍තිය ගන්න කියලා කියන්නේ. එතනින් එහාට නොගියයි කියලා ආපත්‍තියක් ගන්න බෑ. ඒකත් බාරයි යන්න ඕනේ. අගිලානස්ස වශයෙන් වේදිතබ්බා කියලා කියන්නේ ආපත්‍යපන අඩ යෝජන අභ්‍යන්තරේ නේද ආපත්‍ය වනාහි අඩ යුණ ඇතුළෙහිම අගිලානස්ස වශයෙන්
වේදිතබ්බා
අඩ යුණෙන් තෙහාට යන්න පුළුවන්කම තියෙද්දි කියන හැයි කියලා ආපත්‍යයක් නම් හැබැයි තු කියන්නේ ඔව් යන්න කියලා කියනවා.
එතන මස්කලේ නැත්නම්
නෑ සංගයාලු. නෑ නෑ වස කැඩෙනවා දවස් 7 ඉක්මනු වස කැඩෙනවා. ඇවිතුනේ.
ඒකෝ
දැන් කොහොමද යන්නේ කියන්නේ එච්චරක් යනවා. දැන් මේකේ තේරුම. දුරුතේ යන්නත් එපයි කිව්වෝ නේද? මටත් ඔක හිතුණා. දූත කියන එකෙන් සාංශ මේ කවුදම කියලා කියන්නේ නැහැ. දැන් කවුරු හරි යවනවා නම් එයා දූතේ. දැක්ක ගමන් අපේ අතහරිනේ. දැක්ක ගමන් අතහරිද අපි දැක්කේ. මම බරන් මේ චුට්ටක් එකක් කරි තව. නෑ ගියා මාරු කර කර වෙට්ටු දදාකින් හැංගිනවා නම් අපිට ඉතින් අපි ඒතර පහොන්ත නෑනේ. හැදෙද? එහෙම කියන්නේ නෑ. රැන්ඩම් දෙයි නම් හරි. මේකදී මේ චුට්ටක් කියලා විවේක කාලෙදි මම දාන්න යොදුන පිළිබඳව විභංග අට කතාවේ ඒකක පිළිබඳ ටිකක් චුට්ටක් විග අංක කොටසක් තියෙනවා. ඒකත් මම දැන් මෙතන අපිට විනය අට කතාවේ අපි දැන් මේ කරපු පන්ති දි ඉස්සල්ලාම යොදුන ගැන හම්බෙච්ච තැනක් නේ. ඒ නිසා මම මෙතනම කියන්නම් යොදුන ගැන. විභංග අට කතාවේ සඳහන් වෙන්නේ යොදුන කියන්නේ අද කාලේ කොච්චර දුරක්ද කියන එක. මේක විභංග අට කතාවේ සඳහන් වෙනවා. ඒක විවේක කාලේ මම බෝඩ් එකේ දාන ඊට පස්සේ ලියාගන්න. ඒ
කියන්නේ
වැඩේ තියෙන අසුතු මේ කියන්නේ මේ තේන්නේ අපිට ගොඩබිමේ අපි පයින් යන දුර තියෙනවනේ. දැන් ඒ කාලේ පයින්නේ ගමන් ගිහිල්ලා තියෙන බොහෝ දුර. එතකොට ඒ ගොඩබිමේ නැනපු ඒකකයේ යොදුන දුර තමයි මේ දාලා තියෙන්නේ. ඒ වගේ දැන් සැතපුම කියන එකත් වෙනස්නේ. නාවික දැන් අපි පොදුවේ සැතපුම කියවහම මාර්ග සැතපුම් වෙනයි. ගුවන් සැතපුම් වෙනයි, නාවික සැතපුම් වෙනයි. දැන් මතක ඇති ලෝක විද්‍යුත් ගුණය කියද්දි ප්‍රශ්නයක් ආවේ නැද්ද? පොළොව අර දෙලක්ෂ ගානක් කියලා ඉරේ කොච්චරද කියන්නේ? ඉරයි හන්දයි 49 50 නේ කියන්නේ. ඒක හිතනවා. යදුන 49 කියන්නේ බොහොම කුංචි. යදුන 50 කියන්නේ. ඒතර ඒ වගේ සමහරක් හිට යදුන මැනපු ක්‍රමයේ අපිට හිතාගන්න බෑ. බොහෝ දුරට අපිට දිගින් ලොක්සංශල හැම කීවේ තින් ඒ ඒකකයේ වෙනස් වෙලා තියෙන්න පුළුවන් කියලා.
ඒක
ඔව් හැතැන්න වලට නම් කොහොමද දන්නේ මං හදලා දෙන්නම් ඒකකේ ඊට පස්සේ ඕන ඒකකයකට පරිවර්තනය කරගන්න කිලෝමීටර ගන්න ඈ ඔව් දල වශයෙන් හදන්න පුළුවන් කිලෝමීටර් 20 ගානක් අපි එන්නේ යදී. ඊළඟට සංගමජ්ජන්ති ආකඩ්ඩික්කා කියලා කිව්වේ සචේ පරිමනායෙන මුච්චමානනේ පටිනිස්සජ්ජති. කලින් කිව්ව විදිහට අත්හරින්නේ නැත්නම් හත්තේසුච පාදේසුච ගහිත්වා අත්වලින්ද පාවලින්ද ගෙන. ඔය ව්‍යාකරණ ප්‍රයෝග බලන්න ගහ ධාතුවත් එක්ක සත්වමී විභක්තිය තමයි යෙදෙන්නේ. නේද? ඔව්. හත්තේසුච පාදේසුච අර පාදේසුවා ගහිත්වා පාරගංගායන් කිතිස්සාමි කියලා කියනනේ. ආලෝපියක්ෂය කියන්නේ බුදුරණන්සේ කකුල් දෙකෙන් අල්ලලා සක්වල ගල එහා පැත්තට විසි කරනවා කියන්නේ. එතනින් ඉන්නේ කියන්නේ පාදේශුවා ගහෙත්වානේ. අන්න ඒ සත්ව විභක්ති අර්ථයක් වෙයි. ඊට පස්සේ සංගමජ්ජං ආකඩ්ඩික්කා සංගමජ්ජටගෙන පුනපි මා අයස්මා ඉතියාදීන නයෙන් අර කලින් කියව විදිහටම තික්කත්තුන් වත්තබ්බෝ තේවරක් කියන්න කියලා කියනවා. යාව තතියන් සමුනුභාසිතබ්බෝ කියලා කිව්වේ යාව තතියන් සමුනුභාසනං තාව සමුනුභාසිතබ්බෝ. තුන්යලක් දක්වා සමුනුභාසනේ තියෙනවද? අන්න ඒ දක්වා සමුනුභාසනේ කරන්න කියලා. තී සමුනුභාසන කම්ම වාචායි කම්මන්ත සමුනුභාසන කර්මය තුන් වතාවක් සමුනුභාසන කර්ම වාක්‍යයෙන් කර්මය කරනවා කියන අදහසයි කියලා කියනවා. යාව තතියන් සමුනුභාසකබ්බෝ කියන එක. හොඳයි කාට හරි ගැටලුවක් තියෙනවද කරපු කොටස් වල මම අර හැමෝම යන්න ඕනේද ඒ වගේ අදහස මම චුට්ටක් තව ටිකක් බලන්න. මට එහෙම අහුුනේ නැහැ. ඉතින් එහෙම හැමෝම යන්න ඕනේ නැහැ කියලා මම බලන්න. ඇහුවොත් අහකුවයි ඔක්කොම යන්න වෙනවා. ඒක තමයි වැඩ දූතෙක් වෙනවනේ. එතකොට ඉතින් අපි වෙනුවෙන් ඔයා ගිහිල්ලා කියන්න කියලා කියන්නේම දූතෙක් තමයි. භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ ගිහියෙක් හරි කවුරු හරි කමන්නේ නැති එහෙම දෙයක් කරනවා කියන්නේ දූත මට්ටමට තමයි වැටෙන්නේ. මොකද භික්ෂුවක් දූතෙක් නොවනවා කියලා අපිට කියන්න බෑ. බලමු. නැහැ අපි විවේක අරගෙන ඉතුරු ටික සාකච්ඡා කරමු. පරමාණු 36 91 අතර මේකේ තිබෙන තියෙන තැන ලියාගන්න විමර්ශනාංකේ අභිධර්ම පාළි විභංග අටකතාවේ පාළි විභංග අටකතාවේ සිංහලයේ කෙනෙවේ විභංග අටකතාවේ 240 පිටුවේ දෙවෙනි ඡේදයේ ඕක තියෙනවා. ඒ සටහන දාගත්තත් ඇති. පරමාණු 36ක් 91යි, අණු 36ක් පජ්ජාරීකයි, පජ්ජාරී 36ක් රතරේණු 1යි, රතරේණු 36ක් ලික්කා 1යි. ලික්කා කියලා කියන්නේ ලේලියා. ලේලියගේ ප්‍රමාණය. ඌකා කියලා කියන්නේ උකුණා. ඒ උකුණගේ ප්‍රමාණය ලේලි 7ක්, උකුණු 1යි. ඊට උකුණු 7ක්, උකුණු 7ක්ගේ මේ උකුණන් 7කගේ ප්‍රමාණය ධාන්‍ය මාස. ඒ කියන්නේ V8ක් වගේ ධාන්‍ය. මොකද උනේ? ධාන්‍ය මාස 1යි. ධාන්‍ය මාස 7ක් අඟුල 1යි. අඟුල 12 වියත් 1යි. දැන් මේ අඟුල මයින්නේ මේ ඇඟිලි පළලනේ. අපි ওই අඩුවල දින අඟල් නෙවෙයි. ඇඟිලි පළලනේ බාන්න තමන්ගේ විහෙත මෙතන ඉඳලා මේ 1යි. 2යි. 3යි. හතර වරක් තුන 12යි. මේ අඟුලයක් එක ඇඟිල්ල හැදිර නේද? අඟුල 12ක් කියන්නේ දැන් මෙතන 4යි. බලන්න 4යි 8යි 12යි. මොන වියතක්ද? එතනින් පස්සේ අපිට ඒකකේ හදාගත්ත හැකි. වියත් 1යි. වියත් 2ක් ක්‍රියන් 1යි. ක්‍රියනක් කියන්නේ දල වශයෙන් අඩි 1මාරක්. මට මේ සටහන මේ ගේන්න බැරි වුණා. ඔබවහන්සේලා හිමීට හදාගන්න දල වශයෙන් අඩි 1මාරක දාලා රියන් එක කිලෝමීටර් ගාන හදන්න මට මතක හැටියට 23යි ගානක් වගේ තමයි ආසන්න වශයෙන් එන්නේ යොදුනක් කියන්නේ අද කාලේ හැටියට. මොකද අඩි එකට සෙන්ටිමීටර් 30යිනේ. ඒක මීටරයකට සෙන්ටිමීටර් 100යි. ඒතර අඩි 3යි සෙන්ටිමීටර් 10ක් තව ඉතුරු වෙනවා. 100 ගත්තොත් ඊට පස්සේ ඒක මීටර වලට හරවලා මීටර් 1000ක් කිලෝමීටරයක්. ඒකද කිලෝමීටර වලට හරවගෙන හදාගන්න මෙතනින් යනවා. ආසන්න වශයෙන් තමයි ගන්න වෙන්නේ රියනට අඩි 1 මාස කියලා. රියන කියලා කියන්නේ මෙතන ඉඳලා මෙතන. රියන්හතගේ අට්ටි එකයි අට්ටි 20ක් උසබ එකයි උසබ 80ක් ගව් එකයි ගව් හතරක් දෙදුන් එකයි. මේ පරමාණු අණු ඔය වචන ඔක්කොම හොරගම් කරන් තියෙන විද්‍යාව පැත්තේ පාදි. විස්සජන පියවිය හැටම පෙන්වද කියලා හිතාගන්න බෑ. මේ වගේ දුරක් නම් සමහර මොනාරි උපකරණ තියාගෙන ඉඳියි. කොහොමද දැන් රූප කලාපයක් එහෙම ඉතින් දකින්න යෝගින් වහන්සේ විතර වඩා සියුම්ව දකින්නවනේ මොනනි අර මොකද චක්කු ප්‍රසාදේ මේවා කියනකොට කියනවනේ උකුණු හිසක් යෝගී ප්‍රමාණ
චක්කියට
හරිනේ ඉතුරු ටිකක් අපි කියමු කවුද ඊළඟ ටික කියන්නේ 439 පිටුවේ අට කතාව
පදපාදිනී 50 අත්මේව ගරිත්වා සම්බුභාතන විදු ලක්ෂේතු තෝ විකු විකුල් සම්බුභාගිතබ්බෝ ඒවංච පන විකලේ සම්බුභාගිතබ්බෝති ආදි මුත්‍රං පදපාදිනී පන පදපාද අත්ත පදපාදිනී පන පදපා මේ පදපාදිනී පනයි අත්මේව ගරිත්වා අර්ථයමගෙන සම්බුභාතන විදු ලක්ෂේතු සම්බුභාතන විදිය දැක්වීමට තෝ විකු විකුල් සම්බුභාගිතබ්බෝ ඒවංච පන විකලේ සම්බුභාගිතබ්බෝ යාදී
යනාදී මුත්තම් වදාරන ලදී. අතනත් අර අස්ස කතාව පේන්නේ ඒ පදභාජනයේ කියන අර්ථය. ඒ පදභාජනය.
සත්ත ඥාඥා දුක්කටන් දී කම්මවාචාහි තුල්ලච්ඡයා පටිප්පත් සම්බන්ති යංච ඥාති පරිවසානී දුක්කටන් ආපන් ආපන්නෝ ඒච දීහි කම්මවාචාහි තුල්ලච්ඡයේ තාතිත්වෝ ප්‍යාපත්තියෝ යත්තන කමිතෝ භාතේ බාතේයාති එවං ඊයකාරම් පක්කමත්තාය සතිය සම්මවාචාය පටිපත් සම්බන්ති සංඝාති තේසේ ඒව තිද්දති තත්තෙහි ඥාත්‍යා දුක්ඛණං දී කම්මවාචාහි තුල්ලජ්ජා පටිපත් සම්බන්ති ඉති අනු යංච යම්තේ ඥාති පරිෝසානේ ඥාති අවසානේහි දුක්ඛණං ආපන්නෝ දුක්ඛටියක් පැමිණේද චෛතීම වේදී කම්ම වාචාහි මේ කර්ම වාක්‍ය දෙකින් තුල්ලච්චේ තුලච්චේ වැද දෙකක් පැමිණේද තා තිස්සෝ ප්‍යාපත්තියෝ ඒ තුල් හැවැත් හැවැත් වූ යත්තනං කමතිතෝ භාතේය ඉති යනුවෙන් තතිය කම්ම වාචාය තුන්වන කර්ම වාක්‍ය ඒවං ඊයකාරං පත්තමත්තාය මෙසේ ඊයකාරය පැමිණි මාත්‍රෙහි පටිපත් සම්බන්ධි සංසිදෙත් සංඝාතිතේසේ ඒව දිත්තති සංඝාතිතේසේම පිහිටයි කිං ආපන්නා ආපත්තියෝ පටිපත් සම්බන්ති අනාපන්නාති කිං කිම ආපන්නා ආපත්තියෝ පැමිණියා වූ ආපත්තියෝ පටිපත් සම්බන්ති සංසිදෙත් අනාපන්නා ආපත්තියෝ පටිපත් සම්බන්ති නොපැමිණියා වූ ආපත්තියෝ තන්ති දෙද්ද මහා සම්මත්තේරෝ තාව වදති යෝ අවසානයේ පටිසිත්තජ්ජති සෝතා ආපත්‍යෝ නාපජ්ජති සස්මා අනාපන්නා පටිප්පස් සම්බන්තිති මහා සම්මත්තේරෝ මහා සම්මතේරුන් වහන්සේ තාව පළමු කොට යෝ යමෙන් අවසානයේ පටිනිත්තජ්ජති අවසානයේහි ලබ්ධි අත්හරින්නේද සෝ හිතෙම තා ආපත්‍යෝ ඒ ඇවත එවතුන්ට විනාපජ්ජති නොමෙලඹෙන්නේය තස්මා එහෙයින් අනාපන්නා පටිප්පස් සම්බන්ති තස්මා එහෙයින් නොපෙන්නියා වූ එවතු සම්ති දෙන්නේ විති වදති සම්ති දෙන්නේ යයි වදාළසේක. මහා සම්මතේරෝ පන ලිංග පරිවර්තනේන අසාධාරණ පන්නත්තියෝදිය ආපන්නා පටිප්පස් සම්බන්ති අනාපන්නානම්කින් පටිපත්තද්ධ්‍යාති ආහ මහා පදුමතේරෝපණ මහා පදුමතෙරුන් වහන්සේ වනාහි දිංග පරිවර්තනේන දිංග පරිවර්තනයෙන් අසාධාරණ අසාධාරණ ආපත්තියෝ විය අසාධාරණ ආපත්ති ආපත්තින්ෙන් ආපන්නා පටිප්පත් සම්බන්ති පැමිණියා වූ ආපත්තීන් වූ සම්තිදෙත් අනාපන්නානම් නොපැමිණියවුන්ගේ පටිප්පත් අධ්‍යා සම්තිදීම ඉති කිමැයි ආහ වදාල් සේක.
කොට අපි කිව කොටසේ තර්ථය විස්තර කරගමු. මොකක් මේ කිව්වේ කියන එක. එතකොට පදභාජනී අස්ස අත්තං ඒව ගහෙත්තා. මේ පදභාජනී අර්ථයෙන්ගෙන සම්මුභාසන විධින් දස්වේති. මොන දැන් සම්මුභාසන විධිය. මේ සම්මුභාසනය කරන්නේ කොහොමද කියන එක දක්වන්නට සෝ බික්කු බික්කුයි සම්මුභාසිතබ්බෝ. ඒවංච පන බික්කවේ සම්මුභාසිතබ්බෝ ඉතියාදී වෘත්තං. දැන් ශික්ෂාපදෙහි සම්මුභාසනය කරන්න කියලා කිව්වනේ. මේ කරන්නේ කොහොමද කියන එක තමයි ඊට පස්සේ ඒ පදභාජනයේ තිබ්බ අර්ථය අරගෙන සම්මුභාසනය කරන විදිය භාග්‍යවතුන් වහන්සේ පටන් ගත්තේ ඊළඟ ඡේදයේ. තත්ත්‍ය ඤත්‍යා දුක්ඛණං. ඒතර ඤත්‍යයෙන් දුකලා වෙනවයි කියලා කියනවා. ඊට පස්සේ දී කම්ම වාචායි තුල්ලච්ඡ පටිප්පස් සම්බන්තිති. කර්ම වාක්‍ය දෙකෙන් තුලසියන් තුලසී පටිප්පස් සම්බනේ වෙනවා කියලා කිව්ව මේ කොටසේ යන්ති ඤත්ති පරිවසානේ දුක්කටන් ආපන්න. එතකොට මේ ඤත්තිය කෙලවර යම් දුකලාවකට පැමිණියේද යේච දී කම්ම වාචායි තුල්ලච්ඡ යම් ඒ යම් කර්ම වාක්‍යයන් දෙකකින් දෙක අවසානයේ තුලැසි දෙකකට පැමිණෙනවාද තා තිස්සෝපි ආපත්තු. මෙන්න මේ කියන ආපත්ති තුන යස්සනක්කමති සෝභාසෙයා තී ඒවං ඊයකාරේ පත්තමත්තාය. කර්ම වාක්‍ය බලන්න පෙළේ යස්සනක්කමති සෝභාසෙය කියලා භාසෙය කියන එකේ ඊය කියලා ඉවර වෙනවන්නේ. හැදෙන්නේ ඊය කියලා ඉවර වෙනකොට මෙන්න මේ ඉවර වී මාත්‍රේ පැමිණි මාත්‍රේම කතිය කම්ම වාචායි පටිප්පස් සම්බන්. තුන්වෙනි කර්ම වාක්‍යයේ අර උඩින් කියව ආපත්‍ය දෙක පටිප්පස් සම්බනේ වෙනවා. ආපත්‍ය දෙක නැති වෙලා යනවා. සංඝාදි තේසේ ඒව තිට්ඨති. මේ භික්ෂුව සංඝාදි තේස ආපත්‍ය පිහිටනවා කියලායි කියන්නේ. ඔන්න ඊට පස්සේ ඒ කාලේ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. කිම්පන ආපන්න ආපත්‍යව පටිප්පස් සම්බන්ති අනාපන්නාති. දැන් ওই මහා සම්මසාන්නාංශයේ පදුම සාහසයේ වාද දෙක අයින් කරලා ওই ප්‍රශ්නේ අපෙන් අහලා බලන්න. අපිට කොහොමද හිතෙන්නේ? නොඑක් දේවල් හිතෙන්නේ. එතකොට නිවැරදි මතය අවසානයේ ඇතුළත් කරලා තියනවා. මේකෙදි වෙන්නේ මේ කාරණේ හොඳට තේරුම් ගන්න. දැන් ප්‍රශ්නේ අහන්නේ ඉස්සල්ලාම කින් කිමද ආපන්න ආපත්‍යෝ පටිප්පස් සම්බන්ති අනාපන්නාද? ඤත්තියෙන් වෙන දුකලාවයි අනික් කර්ම වාක්‍ය දෙක අවසානයේ වෙන තුලැති දෙකටයි පත් වෙලා සංඝාදිතේසී පිහිටනවද? ඒ පිහිටන කොටයි පත් වෙලා තමයි පටිප්පස් සම්බන්ධය වෙන්නේ. එහෙම නැත්තම් සංඝාදිතේසී සිද්ධ වෙනවා නම් ඤත්තියෙන් දුකලාවයි තුලැති දෙකයි සිද්ධ නොවි කෙලින්ම සංගාධිතේසේ පිහිටනවා. ওই ප්‍රශ්න තමයි දැන් අහන්නේ. පැමිණිලා වෙනවද නැත්නම් පැමිණෙන්නේ නැතුව වෙනවද කියන එක. ඒකට මහා සම්මු ස්වාමීන් වහන්සේ කියනවා යෝ අවසානයේ පටිනිස්සජ්ජති. යම් කෙනෙක් අවසානයේදී ඒ අදහස අත්හරිනවද සෝ තා ආපත්‍යෝ න ආපජ්ජති. අත්හරිනවා නම් ඒ ආපත්‍ති වලට පැමිණෙන්නේ නැහැ කියලා කියනවා. තස්මා අනාපන්න පටිප්පස් සම්බන්. ඒ නිසා නොපැමිණ පටිප්පස් සම්බනේ වෙනවා කියලා කියනවා. ඇවතකට පැමිණෙන්නේ නැතුව පටිප්පස් සම්බනේ වෙනවායි කියලා කියනවා. හැබැයි පදුම ස්වාමීන් වහන්සේ ඊටත් වඩා තවත් තීක්ෂණව හිතලා දෙදෙනා වහන්සේලාම රහතන් වහන්සේලා කියලා කියන්නේ. හැබැයි මේ වෙද්දි රහත් වෙලා හිටියයිද නැද්ද කියන එක අපිට හිතාගන්න බෑ. පෘථග්ජන කාලෙ වෙන්නත් පුළුවන්. පස්සේ ස්වාමීන් වහන්සේලා දෙනමම ඒකමතික තීරණයට එළඹුණා වෙන්නත් පුළුවන්. නමුත් නිවැරදි මතය පදුම ස්වාමීන් වහන්සේ කියනවා ලිංග පරිවර්තේන අසාධාරණ ආපත්‍යෝ විය. ලිංග පරිවර්තේන අසාධාරණ ආපත්‍යෝ කියලා කියන්නේ දැන් අපි හිතමු භික්ෂුවක් ඉන්න සුක්ඛ විසට්ටි සංඝාධිසේසයට පත් වෙලා මේ භික්ෂුවගේ ලිංග පරිවර්තනයක් සිද්ධ වෙනවා. කෙලින්ම යා භික්ෂුණී තත්ත්වයේ පිහිටනවානේ. ඒ පිහිටනකොටම අර භික්ෂු කාලයේදී සිද්ධ වෙච්ච සුක්ඛ විසට්ටි ආපත්‍ය ආදී මොකද වෙන්නේ? ඒක කෙලින්ම පටිපස්සම්බන වෙන. ආ ඒවට වත්මානක් පුරන්න අවශ්‍ය නැහැ. ආන්නේ වගේ ආපන්නා පටිපස්සම්බන්ති. ඇවතට පැමිණෙලයි පටිපස්සම්බනේ වෙන්නේ. උන්වහන්සේ අවසානයේට අහන්නේ ඒකයි අනාපන්නානං කිං පටිපස්සද්ධිය. ඒ කියන්නේ නොපැමිණෙන ඉතින් පටිපස්සම්බනේ වෙන්න මොකද්ද තියෙන්නේ කියලා. පැහැදිලි නේද? හරි. දෙවෙනි වාදේ තමයි හරි. ඒක තේරුණා නේද? දැන් දෙයක් වෙන්නේ නැතුව පටිපස්සම්බනේ වෙන්න දෙයක් නැහැ නේද ඊට පස්සේ? එහෙමනම් අනිවාර්යයෙන්ම පැමිණ නිලාමයි පටිපස්සම්බනේ වෙන්නේ. ඒකයි ඊ
කියන්නේ.
සමුදාන වුණාට ආසිතින් මේ දැන් සංඝාධිපතිගේ පිළිගැනුවම අනිත්‍යයෙන් පටිපස්සම්බනේ වෙනවා. ඇවත වෙනවා නම් සංඝාධිපතිගේ පිළි නෑ නෑ මේක බුද්ධාඥාන නිසා ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ පෙළේම. පෙළේ කොහොමද කිව්වේ? සංඝාධිසේසං අජ්ජාපජ්ජන්තස්ස ඤප්තියා දුක්ඛටං දිමි දේවි කමවාචාය කුල්ලච්ච පටිපස්සම්බන්ති. බෞද්ධ වහන්සේගේ ආඥාවෙන් පැමිණෙච්ච එක පටිපස්සම්බනේ වෙලා යන ආයේ දේශනා කිරීමේ ආදි කෘත්‍යයක් නැහැ ඒවා. ඒ ආපත්‍ය. හැදින්නේ නේද? ඕක වැඩේ තියෙන ආශ්‍රිතුන් දැන් සුම්ම ස්වාමීන් වහන්සේත් මේ නිකාම හිතුවා නෙමෙයි. නැහැදිනේ. දැන් අපි මේක කියවද්දී අපිට හිතුනොත් එහෙම අයියෝ මේක සුම්ම සාන්තිසේට මේ චුට්ටවත් තේරෙන්නේ නැද්ද කියලා හිතුණා. ඒ කියන්නේ අපිට පොඩ්ඩක්වත් තේරෙන්නේ නැහැ. පැහැදිලිද? මොකද උන්වහන්සේ හිතපු දේවත් අපිට තේරෙලා නැතුව තමයි අපි ප්‍රතික්ෂේප කරන්නේ. නමුත් උන්වහන්සේ ලොකු පැත්තක් හිතලා මේ කියන්නේ. දැන් ඕකෙදි කියනවනේ දැන් ඔය පරාජිකාවල වුණත් අවස්ස පතනකය කියන එක සිද්ධ වෙනා නම් අර මුල්ලාපති සිද්ධ වෙන්නේ නැහැ. දැන් භාග්‍යවතුන් වහන්සේගේ අණ නිසා ඔක පරාජිකා පාලිය කරද්දී තේරි හරි පුදුම තැන. දැන් භාණ්ඩයක් ඔය අවස්ස පතනක අවස්ථාවේදී කියනවා අපි තුන් මොකක් හරි එල්ලලා තියනයි කියලා. ඒ එල්ලද්දී දැන් මේක දැන් මෙයා මොකක් හරි උපක්‍රමයක් යොදනවා. මේ උපක්‍රමයෙන් අනිවාර්යයෙන්ම මේක තානාචාවණය වෙනවනේ. මේ කාරණේ හොඳට තේරුම් ගන්න ඕනේ නැත්නම් ප්‍රශ්න ගොඩයි. අනිවාර්යයෙන්ම මේක සිද්ධ වෙනවා නම් මෙයා කරන්නත් කලින් පරාජිකයි. මෙහෙම එකක් තියෙනවා. ඒ කරන්න කලින් පරාජිකා වෙනවා. හැබැයි මේ සිද්ධිය අනිවාර්යෙන් සිද්ධ වෙනවා. භික්ෂුව මේ අපවත් වෙන්නේ නැහැ. ඒක ඒ ක්‍රියාදාමයේ ස්වභාවිකවම ඒකාන්තයෙන් සිද්ධ වෙනවා නම් කරන්න කලින් පරාජිකා වෙනවා. හැබැයි ඒක ඒකාන්තයෙන් සිද්ධ වෙනවා. ඒක අපි පරාජිකා කාලේදී කතා කරමු. අන්න ඒ වගේ පැටිපවා ජීනේ පිටකේ පුරාවටම දීපු නෝනක් මේ සංසලට තියෙන්නේ. එක සංසකෙනේ නව වතාව, එක සංස 18 වතාවක්නේ. එතකොට අර ඒ වගේ පැත්තක් විතර දැන් මේක ඒකාන්තයෙන්ම සංඝාධිසේ සාපත්තියට පැමිණෙනවා නම් සුමසාන්තේ ඉතිලා තියෙන එහෙනම් අර දුකුලාවයි තුලච් දෙකයි වෙන්න බෑ වගේ පැත්තක්. ඇයි එවැනි න්‍යායන් විනි තියෙනවනේ? පැහැදිලිද? හැබැයි තින් පදුමසාන්නන්ට ඊටත් වඩා තීක්ෂණ පැත්තකින් හිතලා කියනවා ඉතින් එහෙම නෙවෙයි. පැමිණිලාම අර අසාධාරණ ආපත්‍ය සිද්ධ වුණා වගේ දැන් සුක්ඛ විසට්ටියක් සිද්ධ කරාට පස්සේ ආපත්‍ය කලින් කරලානේ. කරපු එකනේ භික්ෂුණී තත්ත්වයටපත් උනාට පස්සේ ඒක බුද්ධාඥාව නිසා නැති වෙලා යන්නේ. ආන්නේ වගේ මෙතනත් එහෙමයි දුකුලාව තුල සිද්ධ වෙනවා නාට පස්සේ නමුත් බුද්ධාඥාව නිසා පටිපස්සම්බනේ වෙනවා. හැබැයි ඊළඟ කොටස කියන්න. ඔව්.
මේකේදී
දැන් සංගාධිකයේ නම් ඊට පස්සේ අපේ ඒ කරලා තහන්නත් තියෙන්නේ උක්ෂේපණිය ආදී කරන්න වෙනවා ඊට පස්සේ. තවත් දැඩි වෙගෙන ඉන්නවා නම්. මට මතක හැටියට ඔය අභිධර්ම හිමන් දේ නාම ලොක් සංසේ මන් කියනවනේ දැන් අභිධර්මයේ කෙනෙක් පිළිගන්නේ නැහැ කියලා කියන්නේ ධම්මං අධම්මං කියන්නේ. එතන ධර්මයේ අධර්මයේ කොට කීමක්. ඒත් ඉවැනි කෙනෙකුට නම් උක්ෂේපණිය ආදී හිම කරන්න පුළුවන්. ඒකත් සංඝ බේදයකට පාව තුඩු දෙන්න මූලික කාරණයක් වෙනවා. ඊට පස්සේ උන්වහන්සේ ඇහුවොත් එහෙම ඒකෙදි මට මතක හැටියට ඔය ආපත්‍යයක් තියෙන දුකලාව. ආ එහෙම කොහොමද? එහෙම ආපත්‍ය කොහෙද තියෙන්නේ කියලා ඇවිත් පිළිගත්තේ නැත්තම් ආපත්‍ය අදස්සනේ කියන කොටසට දාලා උච්චේපණි කරන්න පුළුවන්. කියන්න.
පළවෙනි කියන්නේ
මහත් වූ වරද අච්චය කියලා කියන්නේ අච්චයන් කමද මේ බන්තේ කියලා කියන්නේ ඇයි ඒ අච්චය කියලා කියන්නේ මොකටද පාලි වරදටනේ විතර තූල අච්චය තුල් අච්චය ඒක දිත්ත වෙනවා මහත් වූ වරද කියන්නේ දැන් පරාජිකාවන්ට සංඝාධිශේෂයන් හැර ඒ තරම් මහත් වූ වරදක් තවත් නැහැ ඒ අදහසින් තමයි තුල් අච්චයන් කියන්නේ තූල අච්චයන් තුල් අච්චය කියන්නේ
ධම්ම කම්මේ සංයීති සංචේ සම්බුද්ධ සම්මා සම්බුද්ධ කම්මා හෝති තස්මේ ධම්ම කම්ම සංයීති අර්ථෝ ධම්ම කම්මේ ධම්ම කම්ම සංයීති ධම්ම කම්මේ ධම්ම කම්මේ සංයීයනු චෛතේන සංයේ සම්බාෂණ කම්ම සම්බාෂණ කර්මය ධම්ම කම්ම හෝති ධර්ම කර්මය වේනම් තස්මේ ඉනි ධම්ම කම්ම සංයීති ධර්ම ධාර්මික කර්මයක් ගැන හැඟීම හත්තෝ ඇද්ද යන්නයි යේසනායෝ සබ්බත් සබ්බත් සියලු තැන්නේ යේසනායෝ මේ නයත්තේ ඉද සංඥා නරක්කති සම්මත්ත ධම්මේ කත්තා හේව අපරිහිත්තජන්තෝ ආපජ්ජති ඉද සංඥා මෙහි සංඥාව නරක්කති උපරති කම්මත් ධම්මේ කත්තා කම් ධම්මේ කත්තා හේව කර්මේ ධාරණක බැරිම අපරිහිත්තජන්තෝ සංඝ වේදේට සංඝ වේදේට උත්සාහ සංඝ වේදේට සංකේදයෙන් සූත්‍රයෙන් හරින්නේ ආපත් ආපජ්ජති ආපච්චේති කමිනී අසමනු වාස්‍යං තස්සාති අසමනු වාස්‍ය මානන්ත අපරිහිත්තජන්තස්සාති සංඝජ්ජේ දේනනාපත්ති අසමනු වාස්‍යත් වාස්‍ය වාස්‍යං තත්ත ඉති අසමනු භාසං තත්ත ඉති අසමනු භාසං තත්ත ජනු අසමනු වාස්‍ය මානන්ත සම්බවාසනේ කර්මය නොකරන ලබන භික්ෂුවට යන්නයි අපරිනිස්සජන්තස්ස සාපි ස අපි ඒ ලබ්ධියේ මොහරින් නොකද සංඝාති දේතේන අනාපති සංඝාති දේතේන ආපත්ති නොවේ පටිනිස්සජන්තස්සාපි නතිතෝ උබ්බේවා නති කනේවා නති පරිවෝසානේවා පඨමායවා අනුසාවනාය දුතියායවා තතියායවා යාති ජයකාරං සම්පාපනාති පිය්‍යකාරං සංඝාධිදේසේන අනාපත්ති සංඝාධිදේසේන නරත්නොයි
ආධිකම්කම් දාමි එතපන දේවදත්තෝ සමග්ගත සංඝස්ත වේදාය පරක්කමි තස්මින් වත්තු මිಂತಿ ආධිකම්කස්ස ඉති ඉති එත් ආධිකම්කස්ස යන්නේහි පනවනාහි දේවදත්තෝ දේවදත්තේම සමග්ගත සංඝස්ත සමි සංඝයාගේ වේදාය පරක්කමි වේදේ පිසුත්තම කලේය තස්මින් වත්තු මිಂತಿ තස්මින් වත්තු මිಂತಿ ඒ වත්තේ යන්නේනි පරිමාරේ රාජකත්තා දේවදත්තෝ ආධිකම්කෝ පරිමාරේ රාජකත්තා පරිමාරේ ආබැවින් දේවදත්තෝ දේවදත්තේම ආධිකම්කෝ ආධිකම්ක වේ සෝචකෝ සංඝ වේදාය පරක්කමන පරක්කමනස්සේව න අපරි නිස්ස ජන්තත් සෝ චේතේම සෝ දේවදත්ත සංඝ වේදාය සංඝ වේදේ නිස්ස පරක්කමනස්ස පරක්කමනස්ස ඒව උද්ධාකරන්නුගේ වශයෙන් ආධිකම්ක වේ න අපරි නිස්ස ජන්තත් අත්මහරි නුගේ වශයෙන් නොවේ නහිතත් තන් කම්මං කත් නත්තං කම්මං කතං තත් දේව බොහෝට තන් කම්මං ඒ කාර්යයේ සමුපාතන කර්මය නහි කත නොකරන ලද්දේය කතමිදං ජානිතබ්බන්ති චේ සුත්තතෝ
ඉදං
ඉදං මෙය කතං කෙසේ ජානිතබ්බං චේ තේම ඉදං මෙය කතං කෙසේ ජානිතබ්බං ඉති දතිතු දෙයක් සුත්තතෝ සූත්‍රේ දතිතුය ජතාදී අරිත්තෝ වික්ඛු ගන්ධබාධී පුබ්බෝ යාවතත්යන් සමුපාතනාය න පටිනිස්සච්චි ගන්ධබාධී පුබ්බෝ පෙර කිචුලීයන් නැතු තැනැත්තෙක් සිටි අරිත්තෝ වික්ඛු අරිත්ත විශ්ව යාවතත්යන් සමුපාතනාය තුන් මතාවක් දක්වා කළ සමුපාතනේ න පටිනිස්සච්චි ඒ උත්සහය අත්මහලේය තස්මින් මත්තුස්මින් ති පරිමාරේ යාතකත්ත අරිත්තත්ත කම්මං කතන්ති පඤ්ඤායති න න තථා දේවදත්තත්ත තස්මින් මත්තුස්මින් ඉති ඒ වස්තුවේ ජයි පරිමාරේ යාතකත්ත පරිමාරේ ආදරින් අරිත්තත්ත අරිත්ත භික්ෂුවට කම්මං කතන් ඉති සමුභාසන කර්මය කලේ ජයි ජතා යම්තේ පඤ්ඤායති ප්‍රකට වේද
අනේ කතන්ති පඤ්ඤායති ප්‍රකට වේද තථා දේවදත්තස්සන ආධ්‍යාරින් ගත්තත් කමක් නැහැ නමුත් අර ඉදිරියට යතා කියලා පටන් ගන්නත් තියනවාද අතනං ආයසතුන් මේ පටිනිස්සජ්ජ කියනකොට නම් ඒ වාක්‍ය අවසන් බවයි
පේන්නේ.
අර උඩ යතයි මේ තතයි සම්බන්ධයක් නම් මට නම් පේන්නේ නැහැ. අතනි පටිනිස්සජ්ජ කියලා වාක්‍ය අවසන්.
පඤ්ඤායති ප්‍රකට වේද තථා එසේ දේවදත්ත දේවදත්තට
න අස්ස කියලා කියන්නේ දේවදත්ත දේවදත්තස්ස කියලා ගන්න කියලා කියනවා.
දේවදත්තට හතේන පවිතබ්බන්ති කළ කර්මයකින් ජීවිතයයි කෝචි
සමනුභාසන කර්මයෙන් කළ සමනුභාසන කර්මයෙන් කළ යුතු ජයි
සමනුභාසන කර්මයෙන් කළ යුතු ජයි කෝචි කිත්‍රේ අත්තනෝ විචවත්තන් දේව තමාගේ ඍෂිපමණින්ම වදේ ඉඳේ කියන්නේද තථාපි විසේද අපරි නිස්සජ්ජනේ උත්සාහ යත්නවලින් මෙහි ආධිකම්මිකස්ස ආධිකර්මිකයාට අනාපත්ති නාම නැති අනාපත්තියක් නම් නැත නහි පඤ්ඤත සික්ඛාපදං වීතික්කමන්තස්ස අඤ්ඤත් රෝධිත අනුඤ්ඤාත්තෝ අනාපත්ති නාම දිස්සති
අඤ්ඤත් රෝධිස්ස අනුඤ්ඤාතතු
අඤ්ඤත් රෝධිස්ස අනුඤ්ඤාතතෝ දෙනං
අනේ ඕ ඕ ඕදිස්ස අනුඥාතතෝ අඤ්ඤත්‍ර උදෙසා අනුදැනීම් වශයෙන් තිබෙන තැන් හැර
පඤ්ඤත් සික්ඛාපදං පඤ්ඤි සික්ඛාපදයක් වීති ක්‍රමන් තස්ස වීති ක්‍රමණය කරන්නහුට අනාපත්ති නාම අනාපත්ති නාම නහි විස්තති අනාපත්තියක් නම් නොපෙනේ ජාති අරිත සික්ඛාපදස්ස අනාපත්ති ආධිකම්කස්සාති පොත්තකේත විචිතං සම්ම සමාද විචිතං ජාති
යම
ජාති යම අරිත සික්ඛාපදස්ස අරිත සික්ඛාපදේ ආධිකම්කස්ස වීති ආධිකර්මිකයාට අනා ආධිකම්කස්ස ආධිකර්මිකයාට අනාපත්ති අනාපත්තියයි පොත්තකේ ලිඛිතන් පොත්තර ලියුද්ද සම්පමාද ලිඛිතන් මේ ප්‍රමාද ලිඛිතයක් වේ සමාද ලිඛිත භාවව චත්ත පඨම අයිතෝ භික්ඛු චෝදේතබ්බෝ චෝදේතා සාරේතබ්බෝ සාරේතා ආපත්‍ය රෝපේතබ්බෝති ඊවං පම්ම අන්නේති ආපත්‍ය රෝපණ වචනතෝ වේදිතබ්බෝ සමාද ලිඛිත චේ චේතේම සමාද ලිඛිත භාව අචේතේම අත මේ ශික්ෂාපදේ ප්‍රමාද ලිඛිත භාවයේ පිළිබඳ පඨම හරිතෝ වික්ඛු පරම හරිත වික්ඛුවට චෝදේතබ්බෝ චෝදනා කරීත්තේ චෝදෙත්වා සාරේතබ්බෝ චෝදනා කර සිහි කර දීත්තේ සාරේත්වා ආපති රෝපේතබ්බෝ
සිහිකොට
සිහිකොට ආපත්‍ය රෝපණය කරීත්තේ
ආපත්‍යයට නැංවිය යුතුය
අපත්‍යයට නැන්නේ යුතුය ඉති ජය ඒවම් මෙතේ කම්මස්සන්තකේ කම්මස්සන්තකේ ආපත්‍ති රෝපණ වචනතු ආපත්‍ති රෝපණ වචනේ වේදිතබ්බෝ දතිත්‍ය ඉති මෙහෙදාය පරක්කමනේ ආධිකම් එකත් දේවදත්තස්ස යස්මාතං කම්මං න කතං තස්මාතා ආපත්‍යේව න ජාත ඉති මෙතේ විහෙදාය සංකේතයේ පිණිස පරක්කමනේ උත්සාහ කිරීමේ ආධිකම් එකත් දේවදත්තස්ස ආධිකාරික වූ දේවදත්ත දේවදත්තහට යත්මා යම්මේකි සම්මම් නේ කතං ඒ සම්බාධන කර්මය නොකරන ලද්දේ ඉද තස්මා එහි සා ඒ දේවදත්ත මේ දේවදත්තහට ආපත්‍ති ජේව ආපත්‍ති ආපත්‍ය න ජාතා ඒ නොවි න ජාතා ජේව නොවියමේ සික්ඛාපදර්පණ තං ආරක පඤ්ඤත් පඤ්ඤත්තන්ති කබ්බා ආධිකම්මිකෝති පුත්තෝ සික්ඛාපදං පන ශික්ෂාපදේ වනාහි තං දේවදත්ත තං ආරබ්බ දේවදත්ත අරභයා පඤ්ඤත්තන්ති පණවන ලද්දේ යයි පඤ්ඤත්ත නිති පණවන ලද්දේ යයි කබ්බා පුත ආධිකම්මිකෝති පුත්තෝ ආධිකාරික යයි කියන ලද්දේය ඉති ආපත්‍ය අභාවතෝ ජීවත් අනාපත්‍ය පුත්තා එක මෙතේ ආපත්‍ය අභාවතු ආපත්‍ය නමන බැවි අභාවතු ඒව නමන බැවින් අත් දේවදත්තට අනාපත්‍ය මුත්තා එවත් නෙවේ යයි කියන ලදී සාමයෙන්ද කිංචාපි අතමු වාසං තත්තාති හිමි නාම සිද්ධා සාමන හේසා සාපන හේසා හේසා හේ අසමනුභාතන්තෝ නාම යත් කේවලං සමනුභාතනං න කරොන්ති සෝ බුච්චති න ආධිකම්මිකෝ යත්මාපන යම්මෙකින් වනාහි අතමනුභාතන්තෝ සමනුභාතනේ නොකරන්නේ අතමනුභාතන්තෝ නාම සමනුභාතනේ නොකරන්නේ නම් යත් යමෙක්කට කේවලං සමනුභාතනං හුදේ සමනුභාතනය න කරොන්ති නොකරෙද්ද සෝ ඔහු න ආධිකම්මිකෝ උච්චති ආධිකාරිකෝ නම් උච්චති ආධිකාරිකයා නොවේ යයි කියන ලදී අයංච ආධිකම්මිකෝ යේව තස්මා ආධිකම්මිකස්ස ආධිකුත්තං චේතේම
අයංච මේ දේවදත්ත තෙමේද
මේ දේවදත්ත තෙමේ ආධිකම්මිකෝ ඒව ආධිකාරිකම වේ තස්මා ආධිකම්මිකස්ස ඉති බුත්තං තස්මා එහෙයි ආධිකම්මිකස්ස ඉති ආධිකර්මිකයා යයි බුත්තං කියනදී ඒතේන උපායේන කපෙත්ව අරිත සික්ඛාපදං සබ්බ සම්මුපාසනාද විචයෝ වේදිකප්පෝ
ඒකේන උපායෙන මේ උපායෙන් කපෙත්වා මේ උපායෙන් අරිත්ත සික්ඛාපදං කපෙත්වා අරිත්ත ශික්ෂාපදේ හැර සමනුපාතනාසු සප්ප සමනුපාතනාසු සියලු සමනුපාතනයන්හි නිශ්චය වේදිතබ්බෝ ගති යුතුය සේසං සබ්බත් උත්තානං නේව සබ්බත් සියලු තැන්හි සේසං සේසං සෙත්ත උත්තානං නේව ප්‍රථමයේ සමුත්තානාදීසු දිවංගිකං ඒක සමුත්තාන සමුත්තානාදීසු සමුත්තානයන් අතුරින් දිවංගිකං අසුතුලකින් යුක් ඒක සමුත්තාන ඒක සමුත්තානදී සමුපාතන සමුත්තානං නාමේන්දං කාය වාචා චිත්තකෝ සමුත්නාති ඒ සමුපාතන සමුත්තානං නාම ඒ සමුපාතන සමුත්තානේ නම් කාය වාචා චිත්තතෝ සමුත්තාති කාය වාචා චිත්තවතේ හටගන්නේය පටිනිත්තජ්ජාමිති කාය විකාරන්ව වචි වේදන්ව අකාරන්තෝ අකරුන් තත්තේව පන ආපජ්ජන්තු අකිරිය
ආපජ්ජනතු
අකිරිය පටිනිත්තජ්ජාමිති මේති ඒ උත්සාහය කරණියයි කාය විකාරන්ව කාය විකාරයක් වූ වචි වේදන්ව වචි වේදයක් වූ අකාරන්තස්සෝ ඒ නොකරන්නුතම පන වනාහි
අකරුන්තස්සේ
අකරුන්තස්සෝ අකරුන්තස්ස ඒව නොකරන්නුතම පන වනාහි ආපජ්ජන්තෝ දැමිනියු
ආපජ්ජනතු
ආපජ්ජනතෝ දැමිනියු බැරි නකිලිය අකිලිය වේ
පැමිණීම් වශයෙන්
නැමිනියු වශයෙන්
පැමිණීම් වශයෙන්
පැමිණීම් වශයෙන් අකිරිය අකිරියගේ සංඥා විමුක්ක සංඥා විමුක්කය සදිත්තක සදිත්තකය ලෝකවජ්ජ ලෝකවජ්ජේ කායකම්ම වචීකම්ම කායකම් වචීකරණය අකුසල චිත්ත අකුසල චිත්තේ දුක්ඛ වේදනා නිති දුක්ඛ වේදනා වේයි ප්‍රථම සංඝ වේද සික්ඛාපද වන්නා නිච්චිත ප්‍රථම සංඝ වේද සික්ඛාපද වන්නා
හරි මේකෙත් ලොකු අමාරු කොටසක් නැහැ පැහැදිලි කරලා දෙන්න එතකොට පෙලේ කියවන ධම්මකම්මේ සංඤී කියලා. එතකොට මේ ධම්මකම්මේ සංඤී කියලා කියන්නේ තංචේ සමුනුභාසන කම්මං ධම්මකම්මං හොති. මේ කරන සමුනුභාසන කර්මය ධාර්මික කර්මයක්. එතකොට කර්මයේ සිද්ධ වෙන්න අවශ්‍ය සියලුම කාරණා සම්පූර්ණයි. හැදිර නේද? තස්මින් ධම්මකම්ම සංඤී කී අත්තු. අන්න ඒ ධාර්මික කර්ම සංඥාව තියනවා කියන අර්ථයයි කියලා කියනවා. ඒතනය සබ්බත මේ විදිහට අනිත් තැන්වලදීත් මේ පෙළේ කිව්වේ වගේ අර්ථ තෝරගන්නට කියලා කියනවා විශේෂයෙන්ම ඉද සංඥාන රක්කති ඒ භික්ෂුවගේ සංඥා මොකක්ද කියන එක ආපත්‍යයට අදාළ නැහැ කම්මස්ස ධම්මිකත්තා කර්මයේ ධාර්මික නම් මෙයා අදහස අත්හරින්නේ නැත්තම් අපපටි නිස්සජ්ජංකෝ ආපජ්ජති ආපත්‍යයට පැමිණෙන දැන් භික්ෂුන් වහන්සේලා කරන කර්මය ධාර්මිකයි එයා අතහරින්නෙත් නැහැ. හැබැයි එයාට අධාර්මික සංඥාවක ධාර්මික සංඥාවක ඒවා දාල නැහැ. පැහැදිලි නේද? ප්‍රධාන වශයෙන් තියෙන ලක්ෂණය තමයි කර්මයේ ධාර්මික වෙන්න ඕනේ අපේ නිස්සජ්ජනේ තියෙන්නේ. මොනවා තාපස්ස. අසමුණු භාසන්තස්සාති කියලා කිව්වේ අසමුණු භාසියේ මානස්ස අපේ නිස්සජ්ජන්තස්සාති සංඝාදිශේෂේන අනාපත්‍යයි. සමුණු භාසනේ නකොලොත් ඒ වගේම අත්මහරියොත් සමුණු භාසනේ නකොලොත් ඒ වගේම අප්පටි නිස්සජ්ජනතු අප්පටි නිස්සජ්ජන කියලා කියන්නේ මොකද්ද සමුභාසනේ මේ කරේ නැත්තම්
අනාපත්‍ය වාරණේ
කියන්නේ අනාපත්‍ය පටිනිස්සජ්ජන්තස්ස කියන එක ආපහු විස්තර කරනවා පැහැදිලිද මේ කියන්නේ ඔබanse පටලන් ඉන්නේ අසමනු භාසන්තස්ස කියන එකටම තමයි අර අපපටි නිස්සජ්ජනේ අදාළ අපපටි නිස්සජ්ජනයි හැබැයි අසමනු භාසන්තස්ස
කර්මී
කර්මනේ කර්මී කරන්නේ ඒක පැහැදිලිද ඒකනේ ඊට පස්සේ ආයෙ පටිනිස්සජ්ජන්තස්ස කියන අනාපත්‍ය වාරය කියන්නේ. පැහැදිලිද? දැන් සමුන්වාසනීය කරන්නේ නැහැ. හැබැයි අත්හරින්නද ඉන්නවා. ඒ සංගද්ධයෙන් අපත් වෙන්නේ නැහැ. හැබැයි පටිනිස්සජ්ජන්තස්ස අත්හරින්නුට ඥාතිතෝ පුබ්බේවා ඥාතිග්ගණේවා ඥාති පරිෝසානේවා පඨමාය අංසාවනයේවා ဒုတိယයවා තතියව යාව ඊයකාරංග සම්පුණාත් සම්පාපුණාති සෝභාසෙය්‍ය කියලා ඊය කියලා යම්තා කැමිනෙන්නේ නැද්ද? තාව පටිනිස්සජ්ජන්තස්ස සංඝාසයේ තියෙන අනාගතය. අන්න ඒ දක්වා අතහරින්න කාලේ තියෙනවා. අතහැරියොත් සංඝාසයේ ආපත්‍ය වෙන්නේ නැහැ. මේකයි කියන්නේ. ආධිකම්මිකස්ස ඉතිච්ඡපන ආධිකම්මිකස්ස කියන මෙන්න මේ තැනේදී දේවදත්තෝ සමග්ගස්ස සංඝස්ස බේදාය පරක්කන. මේ දේවදත්තෙ මේ සමගි සංඝයා විදින්ට උත්සාහවත් කළා. තස්මින් වත්තුස්මින්ති තස්මින් ඒ වස්තුවේහි පරිවාරේ ආගතත්තා පරිවාරේහි ආබැවින් දේවදත්තෝ ආධිකම්මික. පරිවාර පාළියේ මේ දේවදත්ත තෙමේ ආධිකාරණිකයි කියනවා කියලා කියනවා. මේකෙදි අර ඇතැම් මතාදිය මේ පිළිබඳව තිබිච්ච නිසා ඒ පිළිබඳව ටිකක් වැඩි විස්තරයක් කරනවා මේ දේවදත් ස්වාමීන් වහන්සේ. මේකෙදි ආධිකාරණික උණයි කියලා. මොකද පාචිත්තිපාලීදී ඒ ශික්ෂාපදවලදී විශේෂ තැනක් නෙවෙයි අරිෂ්ඨ ශික්ෂාපදේ. ඒකේ අරිෂ්ඨ ශික්ෂාපදයේදී ආධිකාර දැන් අනිත් හැම ශික්ෂාපදයකදී මොකද වෙන්නේ? ආධිකාරණිකට අනාපත්‍යනේ. හැබැයි අරිෂ්ඨ ශික්ෂාපදේ ආධිකාරණිකට ආපත්‍ති. ආපත්‍ති කියන්නේ මොකද? සමුනුභාසනේ කරපු නිසා. ඒ වෙද්දි සමුනුභාසනේ පනවලා තිබ්බේ භාවිතුන්. එතනදී අර පාප දෘෂ්ටිය ගැනීම. එයාටත් සමුනුභාසනේ කරන්නයි කියලා කියවනේ. එතකොට ඔව් දැන් සමුනුභාසනේ කියන්නේ අසුතුම් පොදු ශික්ෂාපදයක් නෙමෙයි. ඒ කියන්නේ ගහන්න ඒ දැනට අදාළ සමුනුභාසන තියෙනවනේ. දැන් මෙතනදී මේ සංඝ ભેදයකට අදාළ තැනදී සමුනුභාසනේ කියන්නේ. අතනදී අර පාප දෘෂ්ටිය ගැනීමේදී අදාළ සමුනුභාසන. හැදිලිද? දැන් අරිට්ඨ භික්ෂුවගේ කාරණ හේතු කරගෙන භාගතුන් වහන්සේ සමුනුභාසනේ ඔක්කොම එකතු කරලා ශික්ෂාපදේ පනවනවා. ඉතින් අරිට්ඨ භික්ෂුවට සමුනුභාසනේ කරපු නිසා ආධික ශික්ෂාපදයට මුල් වුණා. ආධිකාර්මික වුණා සමුනුභාසනේ කරපු නිසා ඒකෙදි ආපත්‍ය වෙනවා. හැබැයි දේවදත්ත සාහනන්තට ආපත්‍ය වෙන්නේ නැත්තේ සමුනුභාසනේ කරේ නැහැ නේද? ඒක තමයි. දැන් සමුනුභාසනීය කලේ නැති නිසා දේවදත්ත සාහනන්තට හදිසියෙන් හරි සමුනුභාසනේ කළා නම් ආපත්‍ය. පොඩ්ඩක් මම මේ කොටස ඔක්කොම විස්තර කරලා ඊට පස්සේ ප්‍රශ්න වන්ද. ඊට පස්සේ කියනවා සෝචකෝ සංඝ බේදාය පරක්කමනස්සේ. එතකොට ඒදවනාහි සංඝ බේදී ඒ උන්වහන්සේ මේ දේවදත්ත තෙමේ සංඝ බේදාය පරක්කමනස්සේ. සංඝ බේදයට උත්සාහ කිරීම තමයි. න අපරි නිස්සජ්ජනස්ස. අපරි නිස්සජ්ජනේට නොවේ කියලා කියනවා. නැහි තස්ස තං කම්මං කතං. එතකොට ඒ දේවදත්ත හාමුදුරුවන්ට මේ කර්මය කළේ නැහැ. සමුනුභාසන කර්මය කළේ නැහැ. පැහැදිලි නේද? කතමිදං ජානිතබ්බංචි ජානිතබ්බංචි චේ. මෙන්න මේක කොහොමද දැනගන්නේ කියලා කියනවා සුත්තතු. සූත්‍ර වශයෙන් මේක දැනගණ්ඩයි කියලා කියනවා. ඒ කියන්නේ ගිනීම තමයි. යතාහි අරිට්ඨෝ භික්ඛු යම්සේ වනාහි මේ අරිට්ඨ භික්ෂුව ගද්දබාදී පුබ්බෝ. මෙතන මේ ගද්දබාදී පුබ්බෝ කියන එක විස්තර කරගන්න ඔය අට කතාවෙ ඉක්මනට පෙරල ගන්න 643 මිනිටු. හයිසිය 43 වෙනි පිටුවේ 4 වෙනි ඡේදය බලන්න. ඒකේ කියනවා මේ අරිත්ති ශික්ෂාවේ අටමේ ගද්දේ බාදයින් සූති ගද්ද බාදින්. ගද්ද කියලා කියන්නේ විදුලි හිණිය. හැදිරේ නේද? ඒතර ඒ විදුලියන් විදුලි හිණියන් නසන්න බාදේ සු කියන්නේ ඒ වගේ අර්ථයක්. ගද්ද බාදිනෝ පුබ්බ පුරිසා අස්සාති. ගද්ද බාදී පුබ්බ. ඒ කියන්නේ මෙයාගේ පරම්පරාවේ මේ විදුලි හිණියන් නසන පරම්පරාවක ඒ අර්ථයෙන් තමයි මේ ගද්දබාදී පුබ්බෝ කියන්නේ. පැහැදිලි නේද? ඉතින් පාටිත්තිපාලි අටකතාවේ එතනද කියනවා. ඒකයි කිව්වේ තස්ස ගද්දබාදී පුබ්බස්ස ගිජ්ජඝාතක කුලප්පසු පසු තස්සාති අත්තෝ. ගිදුලිහිනියන් මරණ කුල પરම්පරාව මේ අරිට බිස්සුවට තිබිලා තියෙනවා. ඒ හින්දා එනමින් හැඳින්වුවේ ඌවා කියලා කියනවා. එතකොට මේ ගද්දබාදී පුබ්බෝ අරිට බිස්සුවට යාවතතියන් සමුනිබාසනායේ මේ පටිනිස්සජ්ජි න්යා මොකද කළේ? තුන්වැල දක්වා සම්නිබාසනය කළා. ඒ කරද්දි අතහැරියේ නැහැ. පැහැදිලිද? තස්මින් වත්තුස්මින්ති පරිවාරේ යාගතත්ත අරිත්තස්ස කම්මං කතන්ති පඤ්ඤායති. ඒකට පරිවාරයේ පැමිණෙන නිසා මේ අරිත්ත භික්ෂුවට සම්නිබාසනය කර්මය කළා කියන එක ප්‍රකටයි. නැ තථා දේවතත්ස්ස. හැබැයි මේ දේවදතුන්ට මේ විදිහට සම්නිබාසන කර්මය කළේ නැහැ. අතාපි අස්ස එතෙකදුවත් අස්ස කියන පදයෙන් කියන්නේ මේ දේවදත්තහට කතේන බවිතබ්බන්ති සමනුභාසන කර්මයෙන් කළ යුතුයයි කෝචි අත්තනෝ ෘචිමත්තේනේව වදෙය. ඇතැම් අය තමන්ගේ ෘචි මාත්‍රයකින් මෙහෙම කිව්වයි කියලා කියනවා. පැහැදිලිුනේ ඇතැම් අයගේ මතයක් මේ කියන්නේ. තථාපි අපපටි නිස්සජ්ජනේ ආධිකම්මිකස අනාපත්තිනාම නැත්තේ. එසේ වුවත් අපපටි නිස්සජ්ජනේ අත් නොහැරීමේ ආධිකම්මිකස්ස ආධිකාරමිකයාට අනාපත්ති නම් නැති අනාපත්තියක් නම් නැත. නහි පඤ්ඤත් සික්ඛාපදං වීතික්කමන්තස්ස අඤ්ඤතර ඕදිස්ස අනුඤ්ඤාතතෝ අනාපත්ති නම් දිස්සති. ඒතර පැනමූසික පදයක් ඉදින් වීතික්‍රමණය කරන අයට භාග්‍යතුන් වහන්සේ යම් තැනක විශේෂයෙන් අනුදැන්ලා තියෙන තැනක් හැර ඒකයි කියන්නේ ඕදිස්ස අනුඤ්ඤාතතෝ අඤ්ඤතර. මේ මෙයාටයි කියලා විශේෂයෙන්ම මෙන්න මේ කොටසට කියලා භාග්‍යතුන් වහන්සේ පැනවීමක් කරලා නැත්තම් පැනෝපි ශික්ෂා පදයක් කඩනවා නම් එයාට අනිවාර්යෙන් ආපත්‍ති වෙන්න ඕනේ. පැහැදිලිද? ඒක අරිත්ත භික්ෂුවට ආපත්‍ති වුණේ පනවල තිබ්බ නිසා. එතකොට ඒකේ උදාහරණයකුත් තියෙනවා. ඉතින් අඤ්ඤතර ඕදිස්ස කියලා කියනකොට අර අනුජානාමි භික්ඛවේ රෝමන්තකස්ස රෝමන්තන. දැන් නොපිලිගැනීමේ ආපත්‍තියක් තනියෝනි භාගතුන් වහන්සේ පිළිගත් දෙයක් අපිට වළඳන්න බෑ. හැබැයි භාගතුන් වහන්සේ විශේෂ ඕදිස්සයක් කළා. ඒ කියන්නේ විශේෂ උදෙසීමක් කළා මේ රෝමන්තක භික්ෂුවට වමාරව කන කෙනාට. ඒත් එයාට ඒක වළඳන්න පුළුවන්. අන්න ඒ වගේ තැන් හැර මේ පැන වූ ශික්ෂාපදයක් යම් කෙනෙක් කඩනවා නම් එයාට ඉතින් ආපත්‍යක් වෙනවා අනිවාර්යයෙන්. හැදිලිද? ඒකයි අරිට භික්ෂුවට ආපත්‍ය උණයි කියලා කියන්නේ. යක් අනුදැනීම්
වශයෙන්
ඉතින් ඒ කියන්නේ දැන් දේවදත්ත දැන් අරිත්ත භික්ෂුව වගේ අප්පටි නිස්සජ්ජනේ මේක අත්හරින්නේ නැතුව හිටියොත් ඒ ආදි කර්මයට අනාපත්‍යක් නම් නැත කියලා කියනවා. අරිත්ත භික්ෂුව ආපත්‍ය උනානේ. අත්හරින්නේ නැතුව හිටියොත් ඉතින් ආපත්‍යක් නොවී තියෙන්න බෑ. පැහැදිලිද? ඒකයි කියන්නේ. හැබැයි දැන් දේවදත්ත සාමුදුරුවෝ ওই ප්‍රශ්නේ නෑ. උන්වහන්සේට සමුදාසනය කළේ නැහැ නේද? ওই කාරණා දෙක තේරුම් ගත්තා නම් ඉතින් ඒකයි මේ දිගින් දිගට පැති කීපයකින් විස්තර කරන්නේ. ඊට පස්සේ යම්පි අරිත්ත සික්ඛාපදස්ස. ඉතින් මේ අරිත්ත සික්ඛාපදේ අනාපත්‍ය ආධිකම්මිකස්සාති පොත්තකේසු ලිඛිතං. ඒ කාලෙ වෙද්දි බුද්ධඝෝසානාංශේ කාලෙ වෙද්දි අරිත්ත සික්ඛාපදේ ආධිකම්මිකස්ස අනාපත්‍ති කියලා ලියලා තිබ්බයි. ඇතැම් පොත්වල. හැබැයි සම්ප්‍රමාද ලිඛිතං. ඒක එහෙම වෙන්න බෑ. ඒක ඇවිල්ලා ප්‍රමාද ලිඛිතයක්. වැරදීමකින් ලියවෙච්ච එකක්. නායන්නක් එකතු වෙච්ච ගමන් අනිත් පැත්ත ගහනවානේ අරිතේ. ආපත්‍ති කියන එකට අනා වුණොත් ඒක එහෙම් පිටින්ම විරුද්ධාර්ථය වෙනවා. ඒ වගේ මොකක් හරි ප්‍රමාද ලිඛිතයක් වෙලා තිබ්බ කොටසකුත් තිබිලා තියෙනවා. හැබැයි ප්‍රමාද ලිඛිත භාවෝ චස්ස. ඒක ඇවිල්ලා ප්‍රමාද ලිඛිත භාවයක්. පඨමං අරිට්ඨෝ බික්ඛු චෝදේතබ්බෝ චෝදෙත්වා සාරේතබ්බෝ සාරේත්වා ආපත්‍ති රෝපී තබ්බෝති එවං කම්මක්ඛන්දකේ. ආපත්‍ති රෝපණ වචනතෝ වේදිතබ්බ. කම්මක්ඛන්දකේදී මේ ආපත්‍ති රෝපණ වචනයක් ආපු නිසා අරිත්ත භික්ෂුවට ආපත්‍යක් වුණා කියන එක පැහැදිලි. අර ප්‍රමාද ලිඛිත දෙයක් තමයි කවුරු හරි කියනවා නම් අරිත්ත භික්ෂුවට ආපත්‍ය වෙන්නේ නැහැ කියලා. හැදෙන්නේ නේද? ඒක දැන් එහෙම කම්මක්ඛන්ධ වියත් එක්ක ආය හැප්පෙනවනේ. එහෙම වෙන්න බෑනේ. ඊට පස්සේ ඉති වේදාය පරක්කමනේ ආදිකම්මිකස්ස දේවදත්තස්ස. ඒකට මේ බිඳීමට උත්සාහ කළා වූ ආධිකාරමික දේවදත්තහට යස්මාතං කම්මං න කතං. මේ දේවදත්තහට යම් හේකින් සමනුභාසන කර්මය කලේ නැහැ. තස්මා සා ආපත්‍යේව න ජාත. ඒ නිසා උන්වහන්සේට ආපත්‍යක් උනේ නැහැ කියලා කියනවා. ආදි කම්මිකස්ස අනාපත්‍ති කියලා දේවදත්ත සමුන්දර කිව්වේ ඒක. සික්ඛාපදං පනතං ආරබ්බ පඤ්ඤත්තංති කත්ත ආදි කම්මිකෝති වුත්තෝ. හැබැයි මේ ශික්ෂාපදය පනවන්ට මුල්ලුනේ කවුද? දේවදත්ත සමුන්දරනේ. ආ ඒ නිසා මෙයාට ආධිකාරමික කිව්වයි කියලා කියන නැත්නම් සමුනුභාසනේ නිසා ආධිකාරමික කතාවක් නෙමෙයි මේ කියන්නේ. සමුනුභාසන කර්මයට කලේ නැහැ. ඒක හරි. හැබැයි බාගතුන් වහන්සේ ඇතැම් අවස්ථාවන් වලදී බලාගෙන ඉන්න සුදුසු අවස්ථාව එනකන් ශික්ෂාපදය පනවන්න ඇතැම් අවස්ථාවන් වලදී ඒ හේතුව යෙදිච්ච ගමන් හාත්පසත් ඔක්කොම අල්ලලා ශික්ෂාපදය පනවනවා. මට මතක හැටියට කුටිකාර ශික්ෂාවෙත් එහෙමනේ. ඒකෙදී අර උවදුරු කතාවක් ඒ වගේම උපචාර කතාවක් නිදානියාවේ නැහැ. මතකද? ඒ දෙක නිදානයට අදාළුනේ නැහැ. හැබැයි ශික්ෂාපදේ පනවනකොට අතීත භාග්‍යතුන් වහන්සේලා යම්සේද පැනෙන්නේ. තුන් කාලයටම යම්සේද සුදුසු. ඒ සියල්ල බලලා භාග්‍යතුන් වහන්සේ ශික්ෂාව සියල්ලෙන් සියල්ල පනවනවා. හේතුවක් එනකන් ඉන්නේ. හැදෙන්නේ නේද? තුන්වෙනි පරාජිකාවෙන් මට මතකෙල හැදී තියෙන සමහර වෙලට ශික්ෂාපදයේ පැන ශික්ෂාපදයේත් එක්ක බලද්දී නිදානේ සමහර වෙලට ආත්පසින් ටිකක් වෙනවා. නමුත් බාලිකුණාන්තේ අදාළ ආත්පස මේ සර්වඥතාඥාණයෙන් දැකලා ශික්ෂාපදේ පනවනවා. ඊට පස්සේ ඉති ආපත්‍ය අභාවතු යේවස්ස අනාපත්‍ය උත්තා. මේ නිසා සමුනුභාසන කර්මය කලේ නැති නිසා ආපත්‍යක් නොවීමෙන් උන්වහන්සේට අනාපත්‍ය කිව්වා කියලා කියනවා. සාපනේසා කිංචාපි අසමනුභාසං අසමනුභාසං තස්සාති මිනං සිද්ධා. මේ අසමනුභාසං තස්ස කියන එක නිසා ඒ සාපනේසා කියලා කියන්නේ ඒ ආපත්‍ය. ආපත්‍ය කියලා කියන්නේ ස්ත්‍රීලිංග වචනයක් නේ. ඒකයි සාපනේසා කියලා කියන්නේ. අසමනුභාසං තස්ස කියන මේ කාරණේ නිසා තමයි මේ දේවදත්ත ස්වාමීන් වහන්සේ ආධිකාර්මිකයි අනාපත්‍ය කියන එක කිව්වා කියලා කියනවා. යස්මාපන අසමනු භාසන්තෝ නාම යස්ස කේවලං සමනු භාසනං කරොන්ති. යම් හේකින් සමනු භාසනය නොකරනුයේ කියන එක යස්ස යමුට කේවලං සමනු භාසනං කරොන්ති. හුදෙක් සමනු භාසනය නොකරද්ද සෝ උච්චතින ආධිකාර්මික. එයා ආධිකාර්මික වෙන්නේ නැහැ කියලා කියනවා. අයංච ආධිකම්මිකෝ ඒව. හැබැයි උන්වහන්සේ ආධිකර්මිකයි කියලා කියන මේ දේවදත්ත ස්වාමීන් වහන්සේ මොකද සංඝපේදයට මුල් වෙච්ච නිසා. ඒකේ උපායෙන් තපෙත්ත අරිත්ත සික්ඛාපදනං. මෙන්න මේ උපායෙන් අරිත්ත ශික්ෂාපදය තියලා අරිත්ත ශික්ෂාපදය අතහැරලා අනිත් සමනුභාසන කරුණු තව එනවනේ. ඒ තැන්වලදී මේ මුලින් කිව්ව විදිහට විස්තර විදිහට අර්ථ ටික ගන්නේ කියලා කියනවා. පැහැදිලිද? දැන් ප්‍රශ්න අහන්න. සේසං සම්බත්තු උත්තානං ඒ ඉතිරිය සියලු තැන්හි අර්ථ ප්‍රකටයි කියලා කියනවා. මෙත්තානන් දර්ශනාන්තේ හරිද? චුට්ටක් අර සමහරව තියෙනවා මේ මඩත් එකපාරට කියවද්දී ටිකක් අපැහැදිලි ගතියක් ආවා. අමාරුයි. ඒ අර න්‍යායවල දෙකසුතු ඔළුවේ තියාගෙන අපි මේ දිගට පහළට ගියපුවාම පැහැදිලි කරගන්න පුළුවන්. ඔව් ඔව්. දැන් සමනුභාසනය කරලත් ආයසුතුන් ආපත්‍ති වෙන්නේ නැත්තම් සමනුභාසනයක් කරන එකේ තේරුමක් නැහැ. පැහැදිලිද? ඔව්. දැන් සමනුභාසනය කරලත් ආධිකාරමිකට අනාපත්ති නම් එහෙම උනොත් සමනුභාසනය කරන්නේ මොකටද? පැහැදිලිද?
අනාපත්ති
කියන්නේ නැති එකම විභාගයකට. ඔව්. විශේෂ එක. උපසම්පදා විභාගයෙන් මම පාඩම් තියාගිටිය ඔය විභංගයේදී මේ ආධිකාර්මිකට ආපත්ති වෙන එකම ශික්ෂාපදයේ අරිත්ත ශික්ෂාපදය. ආධිකාර්මික වුණාට එයාට ආපත්ති. අනිත් හැමදැනම ආධිකාර්මික අනාපත්තිනේ. මේක විශේෂ දැනක්.
හරිද?
ඔව් මටත් එහෙම එකක් හිතුණා. මේ අපිට එකපාරටම හිතන්න අමාරුයි ආශිතුන්. මේ ශික්ෂාපද දෙක කොයි කොයි කාලෙද පැනෙන්නේ කියලා. දැන් ප්‍රාතිමෝක්ෂයේ තියෙන විදිහටම නෙමෙයි ශික්ෂාපද පැනෙන්නේ කියලා කියන්නේ. කොහොමද දැන් බොහෝ දුරට දැන් මේ සමනුභාසනේ අර පාපි දෘෂ්ටියක් ගැනීම සමනුභාසනයට අදාළ නැහැ නේද? එතනින් පාපි දෘෂ්ටි ගැනීම සමනුභාසනයනේ. ඒ වෙද්දී අරිට්ඨ භික්ෂුවට සමනුභාසනය ආදී මොකක්වත් නොකර තියෙද්දී භාග්‍යතුන් වහන්සේ අරිට්ඨ භික්ෂුවගේ ප්‍රශ්නය නිසා ශික්ෂාපදයේ පණවනකොට සමනුභාසනයයි ඔක්කොමත් එක්ක පණවන්නේ. පැනෙවුවට පස්සේ මෙයා මොකද කරන්නේ? අර දෘෂ්ටි අත්හරින්නේ නැතුව ඉන්නවා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා එකතු වෙලා සමනුභාසනය කරනවා. මේ ශික්ෂාවට මුල් උනේ අරිට්ඨ භික්ෂුව. හැබැයි සමනුභාසනය කරද්දී මේක අත්හැරියේ නැති නිසා මෙයාට මොකද වෙන්නේ? ආධිකාරික වුණත් ආපත්‍ය වෙනවා. හින්තන්ති. හරි. ඔව් මේ දේවදත්තන්ට ඇයි සමුනුභාසනය නොකළේ කියලා නේ? සමනුභාසනය කළා නම් අනිවාර්යයෙන්ම මෙයාට තාපත්ති. මම බලන්න නේ. ඇයි සමනුභාසනය නොකළේ
කියන්නේ?
බලමස්තු ඔබ කොහේ හරි ඇති. මේ වෙද්දිම හැබැයි තියෙන පිළිස කඩලා ඉවරයි. බලන්න හරි එක මම
බලන්න. බලන්න
ඔය තැන සඳහනක් තියෙන්න ඕනි බලු. සඳහනද? එහෙනම් සඳහන් නැහැ නේද? මම අහලා නැහැ. ඔව්. ඔව්. බලමු බලමු අපි චුල්ලවක කාලීත් මන් තව ටිකක් බලන්න සංඝ බේද කතා මේ කන්දකෙත් මන් බලලා කියන්න ටිකක් අර පූර්ව අපරේ මේ සම්බන්ධයෙන් මටත් එකපාරට දැන් මතක නැහැ මේ බල්ලා කියන්න සමහර විට භාගතුන් වහන්සේටින් දකින්නත් ඇති සංඝාසනය කළා ඈ එන්නේ නැහැ කියලා දකින්න ඇති අනිවාර්ය සංඝ බේදය කරනවායි කියලා නමුත් අර අනාගතයේ භික්ෂුන් වහන්සේලාට ශික්ෂාපදේ පන්වන්නට එපැයිනේ ඉතිරියක් නැතුව. ඒ නිසා පැනෙවා කියලා මට දැනට හිතෙන්නේ. ඕක දැන් සාක්ෂි සහිතව බලමු. අනිවාර්යයෙන්ම මේ ඔය ගැන කියලා ඇති. එතනත් මේ පොත් බලන් ඕනි සංඝ වේදකක් සංඝ කි. මොකද්ද උනේ කියන්නේ. හරි. ඒක තමයි. ආපහු ඉතින් සංවාසනයක් කරන්න මේ තේරුමක් නැතුව ඇති. දන්නවනේ අනිවාර්යෙන් කරනවා කියන්නේ. නෑ අපි භාග්‍යතුන් වහන්සේ ඒක සඳහනක් තියෙනවා කියලා බලන්න ඕනේ ඒක. සංඝ බේදය අනිවාර්යෙන් කරනවා කියලා දැන දැන ඉතින් භාග්‍යතුන් වහන්සේ අදහස් තිබ්බන ආය සම්භාෂණය කරලා වැඩක් නෑ. ඔව් බලමු. කී සංඝ බේදය කන්දේ අටුවාව බලන්න ඕනේ ඒක. ඊළඟට සමුත්තානාදීසු තිවංගිකං ඒක සමුත්තාන මේ තිවංගිකං කියලා කියන්නේ මොකක්ද? අංග තුනකින් මොනවාද අංග තුන? කාය, චිත්ත, වාචා කියන මේ අංග තුන මේ දිච්ච ඒක සමුත්තානයක් බවට පත් වෙන එක ඊට පස්සේ ඒක විස්තර කරන්නේ. සමුනුභාසන සමුත්තානං නාමේතං කාය වාචා චිත්තතෝ සමුත්තාති. ඉතින් මේ සමුනුභාසන සමුත්තානං කියලා මේකට නම දෙන්නේ සමහර ශික්ෂාපදවලදී කියන මේ මේ සමුනුභාසන සමුත්තානයේ විදිහට දැනගන්නේ කියලා. පැහැදිලිද? මාතිකට කතාවේ එහෙම තියෙනවා. එක් එක් චතුත්ථ පරාජිකේ ඒ සමුත්තාණයෙන් දැනගන්න. ඒකයි අර මේක ටිකක් විස්තර කරලා කියන්නේ මේ සමුනුභාසන සමුත්තාණය කියලා කියන්නේ කාය වාචා චිත්තතෝ කියන. මේ අංග තුනම යෙදිච්ච සමුත්තාණය. පටිනිස්සජ්ජාමීති කාය විකාරංව වචී බේදංව අකුරන්තස්සේව පන ආපජ්ජනතෝ අකිරිය. ඒතර නොකිරීම වශයෙන් වෙන්නේ කාය විකාරයක් හරි වචී බේදයක් හරි අකුරන්තස්සේව. අඩුගානේ මේ වෙලාවේ බය වෙලා කතා කරන්න බැයි නම් නෑ නෑ මම කරන්නේ නැහැ කියලා ඔළුව හල්ලලා හරි කියන්න ඕනේ. මේකයි කියන්නේ කාය විකාරම් මාතුල. හැදිල නේද? හරි මම මේක අතහරිනවා කියලා හරි මේ කියනවා කියන්නේ. එහෙම නැත්නම් වචනේ මම මේක අතහරිනවා කියලා කියන්න පුළුවන්. සංඥා විමුක්ඛ. මේක සංඥා විමුක්සයි සචිත්තක. මේක සචිත්තකයි මේ සචිත්තක කතාවේදී ඕනනම් මතක තියාගන්න සචිත්තකම් කියලා කියන්නේ නෑ පටිනිස්සජ්ජාමීති ඥානන චිත්තේන සචිත්තකම්. දැන් මෙයා මම මේක අතහරින්නේ නෑ කියන දැනීම මෙයාට තියෙනවා. පැහැදිලිද? ඒකෙන් තමයි සචිත්තක වෙන්නේ. නැත්තම් දැන් මේ වගේ ශික්ෂා මම දන්නේ නෑ ඔහොම සංඝාධිශේෂයක් එහෙම කියලා හැමද? ශික්ෂාපදයේ දන්නේ නෑ කියලා හැම මේකෙන් බේරෙන්න බෑ. මේක අතහරින්නේ නෑ කියන නෑ පටිනිස්සජ්ජාමීති. අතහරින්නේ නෑ කියන චිත්තේ යාට තියෙනවා නම් එතනින් තමයි ආපත්‍ය දෙන්නේ. දැන් කවුරු හරි මේ වෙලාවේ අපි හිතමු දැන් සමුනුභාසන කර්මයක් කරන්න යද්දි මහා සංඝ පිරිසක් ඇවිල්ලා දැන් බය වෙලා මෙයා කලන්ත දානවා සීන කියලා යනවා. එහෙම නැත්නම් විසංඤීවා භීතෝවා. විසංඤී වෙලා හරි බය වෙලා හරි විකීත චිත්තෝවා. නැත්නම් මේ වෙලාවේ ඔළුව අවුල් වෙලා හරි මොකක් හරි වෙලා පටිනිස්සජ්ජි තබ්බන් තිබි. මේක අත්හරින්න ඕනේ කියලා. කම්මං කරිස්සතිීතිවා. මේ කර්මයක් විනය කර්මයක් කරනවා කියලා හරි නෑ ජානාති. එයා ඒ වෙලාවේ දන්නේ නැත්තම් හැබැයි අර හේතු නිසා මොනවද? විසංඤීවා භීතෝවා විකීත චිත්තෝවා. විසංඤ වෙලා හරි බය වෙලා හරි ඔළුව අවුල් වෙලා හරි ඉන්න වෙලාවක එහෙම නෝ තස්සනාපත්ති කියලා කියනවා. එයාට ඉතින් හැවතක් වෙන්නේ නැහැ අර විසංඤී භාවයත් විකීත චිත්තයත් නිසා. පැහැදිලිද? මේක අත්තරින්නේ නෑ කියන සංඥාව එයාට නැහැ. අන්නයාට අනාපත්‍ය කියලා කියනවා. ඊළඟට ලෝක වජ්ජං මේක අකුසල් සිතින් සමයි වෙන්නේ. ලෝක වජ්ජයි කාය කම්මං කාය කර්මයි වචී කම්මං වචී කර්මයි අකුසල චිත්තං අකුසල සිතක් තමයි දෙන්නේ. ද්වේෂේ දුක්ඛ වේදනා. වේදනාව දුකයි. ආපත්‍ය අංග ටිකක් ලියාගන්න. වේදාය පරක්කුම වේදාය පරක්කම. ඒ කියන්නේ සංඥා බිඳීමට උත්සාහ කිරීම. දෙවෙනි එක ධම්ම කම්මේන සමුනුභාසන. ධම්ම කම්මේන සමුනුභාසන ධාර්මික කර්මයෙන් සමුනුභාසනය කිරීම. කම්ම වාචා පරිවසාන. කම්ම වාචා පරිවසාන. කර්ම වාක්‍ය අවසන් වීම. කම්ම වාචා පරිවසාන. නේ පටිනිස්සජ්ජාමීති චිත්තේන අපපටිනිස්සජ්ජන. නේ පටිනිස්සජ්ජාමීති චිත්තේන අපපටිනිස්සජ්ජන. අත්මහරිණියන අම්මයි කියන අංග හතරක් තිබෙනවා. පඨම සංඝ බේද ශික්ෂාපද වර්ණනා නිච්චිත. පළවෙනි සංඝ බේද ශික්ෂාපද වර්ණනාව නිමී කියලා කියනවා. ඊළඟට අපි කියලා කියමු. කවුද කියන්නේ? මිලියාරන් තව වෙලා යනවා. වේදාවේ පරක්කම නම් ධම්ම කම්මේන සමුභාසන සිංහලෙන් හරි ලියාගත්තත් ඇති. පොත්වල තියෙන නිසා මාතිකට්ට කතාවේ ඔය ටික තියෙනවා. මාතිකට්ට කතාවේ මේ ශික්ෂාපදයට අදාළව බලන්න එතකොට ලියාගන්න පුළුවන්. අපි වෙලා යන නිසා බෙල කියමු. කියන්නයි 208 පිටුව දෙලේ 208 පිටුව. මාතිකට්ට කතාව බලමු කියලා හරි සටහනක් දාගෙන පස්සේ එන්නේ මාතිකට්ට කතාව බලන්න ලියාගන්න. අර කොටසත් කියලින් නැසි එසමී වනාහි අර ටික කියලා අවසානට කියන්නේ ඒ මහන්සු අදම් වාදී දේව දත්තු.
අදම් වාදී දේව දත්තු අවිනී වාදී දේව දත්තු
කරන්නේද ඒවන් බුත්තේ මෙසේ උත්සාහ කරන්නේද ඉතියයි ඒවන් ආහංසු මෙසේ කීහ ඒවන් බුත්තේ මෙසේ කී කල්හි විවහාර කරයි
විවහාර කරයි ඥානාති නුබාලති සංඥාදීත දැන ප්‍රකාශ කර අම්මාකම් හේතන සම්පතියි අපගේ ඥානත්වද එය යේතේ විකු අපිච්චතා තේ මුචායති කියන්ත විවාදින්ති යන්නේ යේතේ විකු යන්නේ විකු අපිච්ච අල්මේච්චේ යේද ඒ උචායන්ති ඒ දික්ෂෝතු උචායන්ති කියන්නේ විවාදින්ති නුගුණ කියත් නුගුණ සංග්‍රහවත් ධම්මපද සිතා
ධම්මපද සිතා නුගුණ කියත් නුගුණ පතර හරි
ධම්මපද සිතා නුගුණ කියත් නුගුණ පතර කතං නාම නික්කෝ දේවදත්තස්ස සංඝ දේවාය පරක්ෂමන්තස්ස අන්නක්කක වෛසාන්ති වරවාදයාති
කතන්ගේ නම් වික්ඛු කෙසේ නම් වික්ෂෝහු
කතන්ගේ නම් වික්ඛු කෙසේ නම් වික්ෂෝහු සංගතේදාය පරක්ෂමන්තස්ස සංගතේදීකේ සෝසා ග්‍රහණා වූ දේව දත්තස්ස දේව දත්තයන්ද අන්නක්කක බයිසන්ති අන්නක්කක තුවාන්ත වග්ගවාදකාති
වග්ගවාදක වන්නාහුද
වග්ගවාදක වන්නාහුද අපතෝතේ දිනෝ බගතෝ හේතමං සං ආරෝහේති අපතෝතේ දිනෝ නිත්‍යයේ දිනෝ බගතෝ වාචි වහන්සේ හේතමං සං ආරෝහේති එන සරණ ප්‍රථම ජනක සත්‍යංගේ දීකේ දිනෝ දේවදත්ත සංඝ වේදාය පරක්‍රමන්තස්ස අනුවාදක භවිෂ්‍යන්ති රත්මංග වාදකාති
යන්න සත්‍යං සත්‍යක්ද
යන්න සත්‍යං
සත්‍යයක්ද සත්‍යං භගව භාගතුන් වහන්සේ සැබෑවකි
සත්‍යං භගව භාගතුන් වහන්සේ සැබෑවකි ඉවරදී බුද්ධ භගව
අද කට්ටිය තෙල බලලා මදි වන්නාහුද බික්කවේ මහණෙනි හරි ඒක පාලියෙන් කියව නේද ඔබ හන්සේ නේතම් බික්කවේ ඒක පාලියෙන් කියවද හරි ශික්ෂාපදේ මගෙත් එක්ක කියමු අප්පසන්නාන අප්පසන්නාන ප්‍රසාදාය න කියලා ගත්තන හරි ඈ පැහැදිලිම පිණිස නොවේ හරි මං කියවට පස්සේ කියමු ශික්ෂාපදේ බික්කවේ මහණෙනි තස්සේව කෝපන භික්කුස්ස ඒ සංඝ බේදය පිණිස උත්සාහ කරන්නා වූ මහණ හට අනුවර්තකා අනුවර්තක වූවාහු වග්ගවාදකා වග්ගවාදී වූවාහු ඒකෝවා ද්වේවා තයෝවා එකෙක්කෝ දෙදෙනෙක්කෝ තිදෙනෙක්කෝ භික්ඛූ හොන්ති භික්ෂූහු වෙද්ද තේ ඒ භික්ෂූහු ආයස්මන්තෝ ඇවැත්නි ඒතම් භික්ඛුං තෙල භික්ෂුවට මා කිංචි අවචුත්ත කිසිවක් නොකියව් ඒසෝ භික්ඛු ඒ භික්ෂුව ධම්මවාදීච ධර්මවාදී වෙයි ඒසෝ භික්ඛු ඒ භික්ෂුව විනේවාදීච විනේවාදීත්වේ ඒසෝ භික්ඛු ඒ භික්ෂුව අම්හාකංච අපගේද චන්දංච රුචිංච ආදාය ඡන්දේද රුචියද ගින ගෝහරති විවහාර කරයි ජානාතිනෝ අපගේ ඡන්දාදිය දනි මං ඒවා විස්තර කරලා දෙන්නම් නොභාසති අප සමග කතා කරයි අම්හාකම්පි අපද ඒතං කමතිති තෙල අපටද අම්මාකං අපි තෙල අපටද කමති ඉති රුචි යයි ඒවං වදෙය්‍යුම් මෙසේ කියන්නේ නම් තේ බික්කු ඒ භික්ෂූහ
භික්ෂූහි
ලජ්ජී භික්ෂූන් විසින්
ඒවන් මෙසේ
ආයස්මන්තෝ ඇවැත්නි මා ඒවන් අවචුත්ත මෙසේ නොකියව් ඒසෝ භික්ඛු ඒ භික්ෂූහු න ධම්මවාදී ධම්මවාදී නොවේ. ඒ භික්ෂුවෙන් ඒසෝ භික්ඛුනේ, ඒ භික්ෂුව බහුවචනේ නෙවෙයි, ඒ භික්ෂුව ධම්මවාදී නොවේ. සෝ භික්ඛු න විනේවාදීච විනේවාදීද නොවේ. ආයස්මන්තා නම්පි ආයුෂ්මත් වරුන්ටද මා සංඝබේදෝ රුචිත සංඝබේදේ රුචි නොවේවා. ආයස්මන්තානං ආයුෂ්මතුන් වහන්සේලාගේ සිත සංඝේන සමේතු සංඝයා සමග එක්වේවා. සමග්ගෝහි සංඝෝ සමගි සංඝතෙමේ සම්මෝදමානෝ සතුටු වනුයේ අවිවදමානෝ විවාද රහිත වූයේ ඒක උද්දේශෝ එක් උද්දේශ ඇත්තේ ආසු විහෙරති ඉති සුවසේ වාසය කරයි යැයි ඒවං වචනීයා අස්සු මෙසේ කිය යුතු වන්නාහුය. ඒවංච මෙසේ ඒ භික්ඛු ඒ භික්ෂූන්ට භික්ඛුහි උච්චමානා ලජ්ජී භික්ෂූන් විසින් කියනු ලබනුයේ තතේව පග්ගන්නේයුම් එසේම දැඩිව ගෙන සිටින්නාහුනම් තේ භික්ඛු ඒ සංඝ භේදයට අනුවර්තනය වූ භික්ෂූහු භික්ඛුහි ලජ්ජී භික්ෂූන් විසින් තස්ස පටිනිස්සග්ගාය ඒ දෘෂ්ටිය අත්හැරීම පිණිස යාව තතියන් සමනුභාසි තබ්බා තුන්්‍යල දක්වා සමනුභාසනය කළ යුත්තාහ. චේ ඉදින් යාවතතියං සමනුභාසියමානා තුන්්‍යල දක්වා සමනුභාසනය කරනු ලබන්නාහු නම් පටිනිස්සජ්ජෙයුම් එය අත්තරින්නාහු නම් ඉති ඒතං කුසලං මෙසේ මෙය මැනවි. චේ ඉදින් නෝ පටිනිස්සජ්ජෙයුම් අත් නොහරින්නාහු නම් සංඝාදිශේසෝ ඉති සංඝාදිශේස ආපත්තිවේ යැයි භික්කවේ මහණෙනි ඒවන් මෙසේ ඉමං සික්ඛාපදං මේ ශික්ෂාපදය උද්දිතෙය්‍යාතච උදෙසීමද කරව්. පුංචිව වචනවල එහෙම ගැටලුවක් තිබ්බොත් ඒක පස්සේ එහෙම හදාගන්න. අර උඩ කොටසේදී මට බහුවචනින් වගේ මට මතක හිටියේ කියෝනේ, ඒක ඒක වචනින් නෙන්න ඕනේ. අඩුපාඩු ටික එහෙම හදාගන්න. එතකොට භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ දෙවැනි සංගිබේද ශික්ෂාව පණවගි වැඩ සිටියේ දේළුවනාරාමේ රජගහනුවර කලන්දක නිවාපේ. ඉතින් ඊට පස්සේ මොකද උනේ, මේ සංඝබේදයේ පිණිස ඒ වගේම චක්‍රබේදයේ පිණිස දෙව්දතුන් උත්සාහ කරනවා කියලා දැනගත්තට පස්සේ භික්ෂුන් වහන්සේලා දේවදත්තෙමි අධර්මවාදී අවිනේවාදී කියලා නුගුණ කියන්න ගත්තා. කෙසේනම් මේ දේවදතුන් සංඝ ભેදයේ පිණිස චක්‍ර ભેදයේ පිණිස උත්සාහ කරනවාද කියලා කිව්වා. මෙන්න මෙහෙම කියනකොට කෝකාලික කටමෝරක තිස්ස ඒ වගේම කණ්ඩදේවිය පුත් සමුද්දදත්තාදී භික්ෂුන් වහන්සේලා මොකද කරේ? ඒගොල්ලෝ තේ බික්කු ඒතං අවෝච අර මේ දේවදත්ත හඳුරුන්ට නුගුණ කියන භික්ෂුන් වහන්සේලාට මෙහෙම කිව්වා. මා අයස්මන්තෝ ඒවං අවචුත්ත. ආහා එහෙම කියන්න එපා. ධම්මවාදී දේවදත්ත. දේවදතුන් ධර්මවාදී. විනයවාදී දේවදත්ත. දේවදතුන් විනයවාදී. අම්හාකංස දේවදත්ත චන්දංස රුචින්චාදාය බෝහර. අපගේ ඡන්දේ අපේ කැමැත්ත තියාගෙන තමයි මෙහෙම මේ විවහාරය කරන්නේ. ජානාති නෝ භාසති. මෙතනදි කියනවා මේ ඔව් අටකතාවෙත් ඒ ජානාති නෝ කියන එක පෙන්වන්නේ ජානාති නෝ කියලා එක පදයක් ගන්නවා. ඒක විස්තර කරන්නේ ඒකයි මම අර ශික්ෂාපදේ පරිවර්තනය කරද්දි කිව්වේ අම්මාකන් ඡන්දාදීනී ජානාති කියලා අටකතාවෙ කියනවා. අපගේ ඡන්දය ආදී තමයි ගන්නෙ. නෝ අපගේ කියන. ඊට පස්සේ විභක්ති විපර්යාසයේ මේ නෝ කියන එක භාසති කියන එකත් එක්ක අරගෙන කියන්න කියන එක තමයි මට මතක. එතකොට එතනදී අර්ථ කියන්නේ අප සමග මිසේ කතා කරනවා කියන එක. පැහැදිලි නේද? ඒක මේ ටීකාවේ කිව්වා මම මතකයි. මේ වෙන ටීකාවක තිබ්බේ නෝ කියන එක විභක්ති විපර්යාසයෙන් සමග කියන අපි සමග කියන අර්ථය ගන්නයි කියලා කියනවා. ඊට පස්සේ අම්මා කම්පියෙන් කමචීති. අපිටද මේ කමති කියන එකේ රුචි කියන අර්ථය තියෙනවා. පැහැදිලි නේද? කමති සංඝස්ස කියලා කර්ම වාක්‍යයේදී එහෙම කමතිති රුච්චති කියලාම කියනවා. මම කලින්ත ඔය කියවමට මතකයි. ඒතර රුචි කියන අර්ථය. ඒතර යේතේ බික්කු අප්පිච්ච යම්මේ භික්ෂුන් වහන්සේලා අල්පේච්ච වුණාද උන්වහන්සේලා මොකද කරේ? ආපෝ උජ්ජායනී කියන විපාචනය කළා. කොහොමද මේ දේවදත්තහට අනුවර්ථක වන්නේ වග්ගවාදක වන්නේ කියලා. ඊට පස්සේ භාගතුන් වහන්සේට මේ කාරණේ කිව්වා. භාගතුන් වහන්සේ සංඝය රැස් කරලා ඇහුවා මේක ඇත්ත කියලා කිව්වා. භාගතුන් වහන්සේ ඒ කාරණේ මුල් කරගෙන ආපහු ද්විතීය සංඝ බේද ශික්ෂාව පනවනවා. අර මුලින් කීවා වගේ යම්කිසි භික්ෂුවක් සංඝ බේදයට මුල් වෙනවද එයාට අනුවර්තණය වෙන්නත් බෑ. හැදිරෙ නේද? මුල් ශික්ෂාවේ එහෙම කතාවක් කියන්නේ නැහැ නේ. අනුවර්තණය වෙන අයට මොකද වෙන්නේ කියලා. පස්සේ මේ කෝකාලික ඒ වගේම කණ්ණදේවිය පුත් සමුන්දදත්තාදී ඒකට මුල් වෙච්ච නිසා ඒගොල්ලන්ගේ සිද්ධිය අල්ලලා භාගතුන් වහන්සේ දෙවැනි සංඝ බේද ශික්ෂාව පනවනවා මෙන්න මේ විදිහට. ඒකේ අපි අර්ථය එතකොට කෙලින් මේ ඉස්සෙල්ලා පරිවර්තනය කළා. තස්සේව කෝපන භික්ඛුස භික්ඛු හොಂತಿ. ඒ භික්ෂූන් වහන්සේලාට මේ අර සංඝ බේදය කරන අන්නේ භික්ෂුවට අනුවර්තණය වෙන භික්ෂූහු ඉන්නවද කියලා. මෙතනදී මේ කෝ කියන එක නිපාත මාත්‍රයක් කියලා කියනවා. පණ කියන එක විශේෂයේ නිපාතයක් කියලා කියන එතනදී දැන් අපි ওই වනාහි වනාහි කියලා කිව්වට ඇත්ත කතාව දැන් ඔය ඒකට කොහොමද කියන්නේ දැන් සමහර දේවල් අර කියන ආකාරය අනුව ඒකේ අර්ථයක් ගැබ්බෙලා තියෙනවනේ අපිට නොපෙනෙන අර්ථය. පැහැදිලිද? එකම වචනේ අපිට ආකාර කීපයකින් කියන්න පුළුවන්නේ. අන්න එහෙම නිපාත තියෙනවා. ඉතින් අපි අර පාලිය අපේම භාෂාව නොවන නිසා අපිට ඒක තේරෙන්නේ නැහැ සමහර තැන්. දැන් මේක පාලියම භාෂාව කරගත්ත ස්වාමීන් වහන්සේ නමක් නම් ඔබ කියද්දී හැඟීමක් එක්ක තේරෙනවා මේ නිකාම නිකම් වනාහි කිව්වා නෙවෙයි. මෙතනදී විශේෂී අර්ථයේ නිපාතයක් කියලා පණ කියන එක කියනවා. පැහැදිලිද? ඉංග්‍රීසියෙන් නේද? පාලියෙන් මේකයි. ඉංග්‍රීසි වලත් තියෙනවනේ මොකද අර ඇක්සන්ට් එක නේද? එතකොට ඒකත් එක්ක අර්ථ වෙනස් වෙන ස්වභාවයන් තියෙනවනේ. ඉතින් ඒවා අපිට ඇත්ත කතාව අර සමහර දේවල් ඉතින් තේරෙන්නේ නැහැ ටිකක්. අපි අර ඔහේ කියාගෙන යනවා සිංහලයට හරවහරව. නමුත් මේක අර පාලියෙන් මොකද ඇඟියම තියෙනවා නම් අර්ථය තේරෙනවා මේ මෙහෙම අදහසකින් මේ කියන්නේ කියලා. ඊට පස්සේ ඒ භික්ෂුන් වහන්සේලා මෙහෙම කියනවා අර දේවදත්තහට මුකුත් කියන්න එපා. ධර්මවාදී විනයවාදී අපේ ඡන්දයත් ෘචියත් අරගෙනයි මේ විවාහය කරන්නේ. අපගේ ඥානාති කියලා කියනකොට ඉතින් පැන්සලෙන් කටහඬක් දාගෙන අපගේ ඡන්දාදී ධනි. ජානාති නෝ භාසති කියලා කියන්නේ අප සමග කතා කරයි කියන අර්ථය. පරිවර්තනය කරනකොට එහෙම පරිවර්තනය කරන්න ඕනේ. අම්මා කම්පී ඒකං කමතිති උතර තෙල අපටද ෘචි වේ. එයා කරන වැඩේ අපට ෘචි කියන අර්ථය. තේ බික්කු බික්කු ඒ මස් වචනේ. අන්න එහෙම කිව්වොත් ලජ්ජි භික්ෂුන් වහන්සේලා විසින් මෙහෙම කියන්න කියලා කිව්වා. ආයස්මිතරුනේ මෙහෙම කියන්න එපා. ඒ භික්ෂුව ධම්මවාදී නෑ. ඒ භික්ෂුව විනයවාදී නෑ. උභවහන්සේලාටද සංඝ බේදේ නම් කිසි කලෙක ෘචි නොවේවා. සංඝයා සමග මේ සමේතායස්මන්තානම් කියන කේදී අට කතා විස්තර කරනවා. සමේතායස්මන්තානම් සංඝේනාති ආයස්මන්තානම් චිත්තං සංඝේන සද්දී සමේ. ඒකයි මම පරිවර්තනයෙන් කිව්වේ ආශිතුන් වහන්සේලාගේ සිත සංඝයා සමග සමගි වේවා කියලා. ඒතර කලින් කිව්ව ශික්ෂාපදයේ විදිහටම ඉතින් සමගි සංඝයා සතුටු වෙනුනේ විවාද රහිත වෙනුනේ ඒක ಉದ್ದೇಶය ඇතුව ඉතින් බොහොම සුවසේ වාසය කරනවා. මෙන්න මේ විදිහට හැබැයි කියලාත් ඉතින් දැඩිවගෙන ඉන්නවා නම් විසුන් වහන්සේලා ඉතින් තුන්වැල දක්වා සම්භාෂණය කරන්නට ඒ දැඩිව ගැනීම අත්හැරීම පිණිස සම්භාෂණයේ අවසානයේ කර්ම වාක්‍ය අවසානයේ අත්හැරියේ නැත්නම් අර මුලින් කියව විදිහට නත්තියෙන් දුකලා කර්ම වාක්‍ය දෙක අවසන් වෙදී තුලැසී භාසෙය කියලා ඊයකාරයක සම්නිච්ඡාම් සංඝාසී සාපත්‍යයක් වෙනවා. අද දෙන්නම් ඇති නේද? ඊළඟ කොටස අපි බාර දෙමු. ආශිතුන් වහන්සේට පෙළ බාර දුන්නා ඊළඟ කොටස කාට දුන්නේ? වෙන කාට හරි බාර දුන්නා? කවුද ඊළඟ පෙළ කියන්නේ? නෙක්තානන්දස් වහන්සේ බලනවද? පෙළ බලනවද? ඒ ශික්ෂාපදේ අවසන් වෙනකම්. සමහර විට පරිවර්තනය කරන්නත් සමහර විට අවශ්‍ය නැති වෙයි. අපි උභවන්සට අටුවාවි කොටසක් දෙන්න. පෙළ පාටක දෙන්න. අපේ කවුද මේ සාන්නාසට පුළුවන්? පෙළ. පෙළ කියන්නේ. ගොඩක් පරිවර්තනය කරන්න අවශ්‍ය නැති පාලියෙන් කියන්න තියෙන්නේ. ඊළඟ එකේ පෙළ ධම්ම විජයසුති. දුබ්බච ශික්ෂාව. පෙළ සම්පූර්ණයෙන් බලාගන්න ඒකිතාසිකින් අර කරුණ වාක්‍ය තියෙන නිසා ගොඩක් පරිවර්තනය කරන්න අවශ්‍ය නැති මුල් කොටස බලාගන්න. ඊට පස්සේ අට කතාවේ ඊළඟ කොටස බාර දුන්නම කාට හරි බාර දීලා නැහැ නේ. අපි දෙමු කවුද අපේ පිටිපස්සෙන් ඉන්න සාමණේරයන්ට. හරි විලාස තමයි දෙවෙනි සංඝ බේද ශික්ෂාපදයේ අවසන් වෙනවා. හරි ඒක ලේසි. ඊට පස්සේ දුබ්බච ශික්ෂාවේ මුල් පිටුව ඒකත් අපි අපේ කවුද සීලානන්ද ස්වාමීන් වහන්සේ ශීලානන්ද ස්වාමීන් වහන්සේ මුල් පිටුව ඊළඟ කොටස කවුද? විමල ජීවල් කියන. දුබ්බච ශික්ෂාවේ හාරති 11 පිටුවේ අවසාන ඡේදයේ ඉඳලා ශික්ෂාපදයේ අවසාන වෙනවා. හරි නේද? සටහනක් දාගන්න. හාරති 11 කෙටි ඡේදයක් තියෙන අන්තිමට එතන ඉඳලා ශික්ෂාපදයේ අවසාන වෙනවා. දුබ්බච ජාතිකෝ කියන තැනදී ආරස 11 පිටුවේ යම්පණ කියලා කොහෙද තියෙන්නේ? කොහොමද දුබ්බච ශික්ෂාවේ අවසන් වෙනකම් බලාගන්නේ? ආයතන ආර්ය 40 ආයතන. ඔව් දුබ්බ ජාතිකෝ කියන තැනදී නේ. එතෙන් ඉඳලා පටන් ගෙන ශික්ෂාව අවසන් වෙනවා. ඊට පස්සේ කුල දූෂණ එකක් බලන්නේ පුළුවන් නම් පටන් ගමු. වීරනන්ද පෙළ ටිකක් බලන්න ඉන්නවා. කුල දූෂණයේ පෙළ පිටුවක් විතර බලාගෙන ඉන්නේ. කුල දූෂණයකට ස්වාමීන් වහන්සේලා ඉතින් වඩින්න මගේ අරගන්න එපා. විශේෂ කාරණා ටිකක් කියනවා කුල දූෂණ ශික්ෂාව. හොඳයි එහෙනම් අද දවසේදී අපි සෑම කුල දෙනා වහන්සේලා විසින් මේ විනය අධ්‍යයනය සිදු කරලා රැස් කරගත්තා වූ සියලු ශක්තිය පාරමී ශක්තියක් බවටම පත් වේවා. චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා අධිෂ්ඨාන කරලා පින් අනුමෝදන් වන්නට හැකි සියලු සත්‍යයේ මෙතින් අනුමෝදන් වේ නිවනින් සැනසෙත්වා කියලා අපි පුණ්‍යානුමෝදනා සිදු කරා.